අවසරයි පින්වත්නි සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් සීල දනාම පංච ශික්ෂාවත සමාදන් වීම සඳහා ඔබට අසනීපයක් නැත්නම් අසුන් වලින් නැගිට සීල දනාම එකට මාත් සමගම තෙවර නමස්කාර පාඨ සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මා කීවායින් පසු කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. හොඳයි, සීල දනාම දැන් අසුන් ගන්න. අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩම අවදාළ අතිපූජනීය වූ මහා සංඝරත්නයෙන් අවසරයි අනගාරික පින්වතුනි, සදහැවත් උපාසක උපාසිකාවනි, ඔබ වගේම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවක වැඩ සිටින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් අපි දැන් මෙම ස්ථානෙට ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි අනන්ත සංසාරය පුරාවට ඔබත් එක්ක සහසම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ ඔබත් සමග ණය ගනුදෙනු ඇති කරගත්තා වූ ඒ සෑම සිළු දෙනාටත් ඒ ණය ගනුදෙනු පියවා ගන්නට ලැබිච්ච කදිම අවස්ථාවක් මේක බව සිළු දෙනාම මොහොතකට සිහිපත් කරගෙන මේ දස දහසක් ලෝක ධාතුවේ කොහේ හිටියත් 91 කල්පයක් පුරාවට ඔබත් එක්ක ණය ගනුදෙනු වලට මැදි වෙලා සහසම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ යම්තා පිරිසක් ඇතනම් ඒ සිළු දෙනාටම මෙතනට එන්නට අවස්ථාව සැලසේවා කියලා අදිෂ්ඨාන කරගන්. යම් කෙනෙක් ඒ අතර අභව්‍යක ගාමී වටපිටාවක ඉපදලා ඉන්නවා නම් ඒ සිළු දෙනාටත් මෙම ස්ථානෙට පැමිණ මේ කෙරෙන මහා පුණ්‍ය කටයුත්ත මේ සත් කටයුත්ත දැක බලාගෙන ඒ අභව්‍ය ස්ථානවලින් අත මිදලා සුගිත මුදිත වන්නට වාසනාව සැලසෙත්වා. යම්තා පිරිසක් සුගති ගාමී වෙලා ඉන්නවා නම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන උත්තරීතර මාර්ගඵලවල පිහිටත්වා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඒ මහා මෙත්තාසගත චේතනාව හිතේ තියාගෙන මම දැන් දේව ආරාධනාව කරන මොහොතේ ඔබ සියලු දෙනාම සිතින් ඒ ආරාධනාව කරන්න ඇවිදින් මේ මහා පුණ්‍ය කටයුත්ත දැක බලා ගන්නට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ සියලු දෙනා දැක බලාගෙන සිත පහදවා ගන්නට ඒ සද්ධර්මයේ කෙරෙහි පැහැදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන උත්තරීතර මාර්ගඵලයන්හි පිහිටීම සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා හොඳයි පින්තුනේ වගේම සිළු දනම මොහොතකට සසර පුරාවට ආපු ගමන තුල සත්පුරුෂයන්ගේ ගැන්නුම් බහට ලක් වෙලා සත්පුරුෂයන් වහන්සේලාව හඳුනා ගන්නට නොහැකිව ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා කෙරෙහි යම්තාක් අපවාද උපවාද කරගෙන තියෙනවා නම් පින්වතුනි ඒ ආද ඔබේ සද්ධර්ම අවබෝධයට බාධා වන්නට පුළුවන්. ආන් ඒ නිසා පින්වතුනි සියලු දෙනා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මත්ෙන් මා මේ කියන ආකාරයට මොහොතක් සිහිපත් කරගන්න. අනන්ත සංසාරය පුරාවට මා ගමන තුල මගේ සිත කය වචන යන තිදොරින් ආදී උත්තරීතර වූ බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගපලලාභී ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයේට දන හෝ නොදන හිංගියක් හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් අවැඩක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් හෝ පමණකින් උල ඇතනම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මාහට දස දහස්වර කෝටි ලක්ෂයක් වර කමාකර වැඩවදාරනසේක්වා. ඒ වගේම පින්තුනි දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සිළු දෙනාම එක මදිෂ්ඨානයක් ඉදට ගන් මා කෙසේ හෝ මේ සද්ධර්ම මණ්ඩපේ තුලදීම මේ හිඳගත් ආසනෙන් නැගිටින්නට මත්තෙන් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උත්තරීතර සෝතාපන්න ඵලෙ පිහිටනවාමයි සදහටම සතර පාය දොරටු වහගන්නවා මේ කියන අදිෂ්ඨානයේ හිතට ගන්න. යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ උත්තරීතර සෝතාපන්න ඵලෙ පිහිටා ඉන්න ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තෙන්ම සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානයේ හිතේ තියාගෙන සීල දනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සූදානම් වන්න. ලියුම් ගොඩයි අද. අනිත් දවසේ මම හතමාට විතර වඩින්න. ලෙටර්ස් ටික කියවන්න ඔබේ. මම ඒව ඔක්කොම අතට ගන්නෙ නෑ මේ වෙලාවේ, මොකද මං හිතනවා ගුරු ස්වාමීන් වහන්සේටම කියවන්න තියුම ඒවා. හැබැයි ඒක උඩින්ම තියෙන එක මං හිතන්නේ මගේ අතින් වෙච්ච අතපසු වීමක් ගැන මට සිහිපත් කරලා දෙන එකක්. ඒ නිසා මම ඒක අතට ගන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුගිය සෙනසුරාදා දේශනයේදී සතුටින් අනිච්ච වඩන හැටි දේශනා කරන බව පැවසුවත් කාලය ඊට හරස් විය. මේ සතියේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස තවදුරටත් අපිව පෙළවන්නේ නැතුව එක්ක කියහන් නැත්තම් ඵලයක් අනන හිතසුව පිණිස එය දේශනා කරත්වා. හරි, අපි ඒක ගැන කතා කරමු. නිවන කියලා කියන්නේ පින්වතුනි දවසෙන් දවස සතුටට පත්වෙන වැඩපිළිවෙලට. ඔබ යම් වැඩපිළිවෙලක් කරගෙන යද්දී දිනෙන් දින පින්වතුනි ඔබේ හිතේ තියෙන සතුට වැඩි වෙන්නේ නැත්තම් ඒක නිවනට යන ගමන වෙන්න බෑ. මේක වෙන කොහේ හරි යන ගමනක්. නිවන නම් නෙමෙයි. ඔබ අපි හැමෝම මේ ලෝකෙට ආවේයි දුක් විඳලා යන්තම් පින් ටිකක් එකතු කරගෙන මනුසත් භවයක් ලබාගෙන ආවේයි. දුක් ටිකේ ඉතුරු ටික ගෙවලා දාන්න නේද? ඈ අර ඇරියස් ටික ගෙවන්න, සතර පාය ගෙවා ගන්න බැරි වෙච්ච ටික, ඒක කර නේද? බොරු කියන්න එපා. ඔබ ඔහොම කියලා ওই ටිකම නේ කරන්නේ. ආමර කියන්න රස්සාවක් කරනවා කියලා මොකද්ද කරන්නේ? කොකෝ ඔබ කියන දේවල් තමයි එකතු වුණාම කතා කරන්නේ. රස්සාව කරනවා කියලා මොකෝ කරන්නේ? කසාද බැන්දා. එදා ඉඳන් මොකද කරේ? එහෙමද? ළමයි හැදුවා. එදා ඉඳන් මොකෝ කරේ? ඇත්තේ? එහෙනම් දැන් කිව්වේ ඇරියස් ගෙවන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ කියලා. මිනිසුන්ට අමතකුණා පින්තුනේ මොකටද මනුස්ස ලෝකෙට ආවේ කියලා. තවද නැද්ද? මේක තමයි අභාග්‍ය. ඔය අභාග්‍යෙන් අපිව ගලවන තමයි පින්තුනේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. අභාග්‍යවන්ත මිනිසුන්ට භාග්‍ය උදා කරලා දෙන්නේ. මමත් ඉතින් ওই වැඩ පිළිවෙලටම තමයි පින්දින අනුගත වෙලා හිටියේ. මගේ ජීවිතේ බොහෝ කාලයක් තුනෙන් එකක් විතර ඇති කියලා හිතනවා. මොකද ඉතින් මෙතන ඉහාර ටික පේන්නේ නැහැ. 3න් එකක්ද 3න් 2.9ක්ද කියලා කියන්නේ. දේම එහෙම දන්නේ නැහැ. හැබැයි තින් බොහෝ කාලයක් ওই වැඩ පිළිවෙලට අනුගතලා හිටියා. සතුටෙන් ඉන්න කියලා ලෝකෙට ආවේ. හැබැයි අන්තිමට අනිත් පැත්ත හැරිලා බලද්දි දුකටපත් වෙච්ච එකමයි කරලා තියෙන්නේ. සත් දුකෙන් ඉන්න මිනිස්සු පිඟුනේ දුකෙන් නිදහස් වෙන්න දුක් සහගත වැඩක් කරලා දුකක් උදා කරගන්නවා. දුකෙන් ඉන්න මිනිස්සු දුකෙන් නිදහස් වෙන්න දුක් සහගත වැඩක් කරලා ආයෙ දුකටපත් වෙනවා. ඕකේ සතුට කියන වචනේ කියවෙනකොට මට කියන්න නවත්තන්න කියලා. දුකෙන් ඉන්න මිනිස්සු දුක් සහගත වැඩක් කර කර දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන තවදුරටත් දුකටපත් වෙනවා. කොහොම නැවතුනේ නැ නබ? අහන් හිටියේ නැද්ද? ඔය දැම්ම නිදින ඉතින්. මං කියේ බුද්ධිමත් පින්තුනි කියලා මිසක් බුද්ධිමත් පින්තුනි කියලා නෙමෙයි. හොඳට අහන් ඉන්න. දුකෙන් ඉන්න මිනිස්සු දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දුක් සහගත වැඩ කර කර තවදුරටත් දුකටපත් වෙනවා. කොහොම? අන්න පින්තුනි ජීවිතය කියන එක සමරයිස් කරා. සාරාංශගත කරා ජීවිතය කියන එක. එනකොට ආවේ සතුටෙන්ද දුකෙන්ද? අපි මේ කතා කරේ. ඔබ මේ ලෝකෙට එනකොට ගත්තනම් ෆොටෝ එකක්, ඒ ෆොටෝ එකේ ඔබ කොහොමද ඉන්නේ ෆොටෝ එකේ? මේ වෙන්නේ ඉතින්. අම්මගේ බඩෙන් එඩිටෙද්දි ඈ තම්ස් අප් කරගෙන නේද ඉන්නේ? නෑ නෑ high five එකක් ගහන්න නේද එනකොට ආවේ කොහමද කන්දොස් ක්‍රියාවේ බෑ එන එනකොට ආවේ දුකෙන් ආපු දවස නම් මොනවද කරේ කියලා ඔබෙන් අහුවා මොකද්ද ඔබ කියන්නේ දුක් සහගත වැඩ දැන් ඔබ කිව්වේ චුට්ටට කලින් ඒවා කරේ මොහකටද දුකෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න කියලා කරපු දේවල ප්‍රතිඵලය මොකද්ද දුක වැරදුන්නේ නැද්ද අපි විහිළුවට කියන්නේ රෝන් නම්බර් එකක් ඩයල් කළාද කොහෙද කියලා වැරදි ඇඩ්‍රස් එකකටද කොහෙද ඇවිල්ලා තියෙන්නේ මේ එහෙනම් දැන් ඇඩ්‍රස් නැහැ නේද ඇඩ්‍රස් නැහැ දැන් ඉතින් ඇඩ්‍රස් නැති උන්ට ඇඩ්‍රස් දෙන්න තමයි පින් ආර්යයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ තථාගතවරු මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතින් අපිට හොඳටම වැරදි තැන් පින් තුන නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ මනුස්සයා කියලා කියන්නේ බොහොම බුද්ධිමත් සත්වයෙක් දෙවරු වර්ණෙන් රූපයෙන් අග්‍ර වුණාට මිනිස්සයෝ කියලා කියන්නේ ප්‍රඥාවෙන් අග්‍ර වෙච්ච පිරිසක්. අපි තිරිසන් වුයි පින්විතනේ මේ ලෝකෙ බෙදාගෙන ජීවත් වුණාට මොකෝ තිරිසන්ුන්ට බැරි දෙයක් අපිට කරන්න පුළුවන්. තිරිසන්ු කියලා කියන්නේ පින්විතනේ විපාකෙට ජීවත් වෙන ගොල්ලක්. සමහර කුරුල්ල జాතියක් ඉන්නවා පින්විතනේ. උන් අවුරුද්දේ යම් කාලයකට පියාඹන්නේ දකුණු දිශාවට. දකුණු දිශාව බලාගෙන තමයි උන් පියාඹලා යන්නේ. උට යම් දවසක හිතනොත් එහෙම එක්කෝ බෑ මං යනවා නැගෙනහිරට පුළුවන් ද එහෙම උට ඩිසයිඩ් කරලා එහෙම තීරණය කළා පියාඹලා බෑ බෑ දකුණේ තියෙනවා මහා කුණාටුවක් එක්කෝ එහෙනම් බෑ කියලා අනිත් පැත්තට යන්න පුළුවන් බෑ එහෙම බෑ පින්වතුනි උන් විපාකෙට ලැබිච්ච තමන් කර කියාගත පින්පව්වල විපාකෙට ලැබෙන දේවල් පින්වතුනි උන් භුක්ති විඳින්න හිතලා දෙයක් කරන්න බෑ තිරිසනුන්ට විපාක විඥානය පිංගුතුනේ උංගන්ට පිහිටලා තියෙන්නේ. නමුත් ඔබට මට අපිට පුළුවන් දේවල් තීරණය කළ කරන්න. එහෙනම් මෙතුවක්කල් පිංගුතුනේ ඔබේ ජීවිතයේ අපිට අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ගත වුණා. ඒ අවුරුදු 20 30 40 50 දිහා පින්දින අනිත් පැත්තට හැරිලා බලද්දී අපිට පේනවා හොඳටම වැරදුනා කියලා. හැබැයි මෙතනින් එහාට ගත කරන එක දවසක්වත් පිංගුතුනේ අර අවුරුදු 20 30 40 ගත කරා වගේ ගත කළ යුතුද? නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම අවශ්‍ය නැහැ. අපි සුවිශේෂී පිරිසක්. මිනිස්සු වෙච්ච ඔබට අපට කිපින්න පුළුවන්. මෙතුවක්කල් ගත කරපු ක්‍රමය වැරදි නම් එහෙනම් මෙතනින් එහාට ක්‍රමය හදාගන්න. ඕනෝයි තීරණය ගන්න එක මොහොතයි අවශ්‍ය. සමහරට පින්විතනේ ඔබ දේශනාවක් අහන ලාවක වෙන සිදුවීමක්. සමහරවිට ඔබ ෆිල්ම් එකක් බලන ලාව ඔබට වෙන සිදුවීමක්. මොකද්ද මේ බලන්නක මේ මිනිස්සු සාර්ථකත්වයේ කරා පියනගෙන දුකටපත් වෙලා හිටපු මිනිස්සු මේ ලෝකෙ පැත්තෙන් බැලුවොත් දුකටපත් වෙලා ඉන්න මිනිස්සු තමන්ගේ දහඩියෙන් මහන්සියෙන් හරි හම්බ කරගෙන යමක් කමක් හොයාගෙන කාටවත් අතපානේ නැති තත්වයකට පත් කරගන්න කටයුතු කරගෙන යනවා. එහෙනම් ඇයි මට බැරි? ඔබට ඔහොම හිතිලා නැද්ද? සමහර කෙනෙක් සින්දුවක් අහපු වෙලාවක කවියක් කියවපු වෙලාවක පොතක් කියවපු වෙලාවක නවකතාවක් කියවපු වෙලාවක ඔබට හිතෙලා නැද්ද පින්විතනේ සිය දෝරිසුත් බයිසිකලයක් ගත්තා නම් මොකෝ මට බැරි කියලා? ඒකෙන් අපිට තියෙන විශේෂ හැකියාවක් ඒක තමයි දෘෂ්ටිගත වෙන්න. අපිට පුළුවන් දෘෂ්ටිගත වෙන්න. තව කෙනෙක්ට පුළුවන් පින්විතනේ අපේ ඔළුවට දෘෂ්ටි බස්සන්න. දෘෂ්ටි අතුල් කරන්න. ඇස් පේනෝ නම් කන් ඇහෙනෝ නම් දෘෂ්ටියක් දානවා කියලා කියන එක කරන්න පුළුවන්. ඇත්තටම අද ඔබ කියලා කියන්නේ පින්විතනේ ඔය දෘෂ්ටිවල රිසල්ට් එක නෙමෙයිද? ඔබ දරන් ඉන්න යම් තාක් දෘෂ්ටි තියෙනවා නම් පින්දින මෙන්න මේ ටික හරි මෙන්න මේ ටික වැරදි ඒකේ ප්‍රතිඵලෙ නෙමෙයි දද ඔබ කියලා කියන්නේ ඔබ කවුද කියලා ඔබෙන් ඇහුවොත් පින්විතින ඔබ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ඔබ හොඳයි කියලා යම් ටිකක් දරන් ඉන්නවා නම් ඒව ගැන ඔබ හරි උජාරුවට කතා කරනවා මම අහවලා මේ මම කරන රැකියාව අපේ අම්මා මෙහෙම අපේ තාත්තා මෙන්න මේ ඔෆිස් එකේ මේ කම්පැනි එකේ ලොක් එක මම ඉන්නේ කොළඹ අහවල් ප්‍රදේශයේ. තට්ටු දෙකක ගයක් තියෙනවා මට. ලොකු වාහනයකුත් තියෙනවා. දැක්කද බින්න හයිලයිට් කරනවා ඔබ. මොනවද හයිලයිට් කරන්නේ? හොඳ දේවල්. මම පොඩි කාලේ හරකුත් මැරුවා. එහෙම කියනවා. නෑ ඒව කියන්න ඒව හංගන ඒව යට ගහනවා. ඇයි? ඒව හොඳ නෑ. බින්දපව්ද නෙමෙයි. ඒවා සම්මතයෙන් හොඳ නැති දේවල්. මම බූට් කාලා තිනෝ ඇති වෙන්න මේ ජීවිතේ. එහෙම කියනවා නැහැ. ඒවා කියන්නේ ඒවා ඉස්මතු කරන්නේ නැහැ පිංගුද ඒවා හංගලා තියෙන දේවල් මොකද? ඒවා අර අපි පිළි අරගෙන තියෙන මේ සාර්ථක මිනිස්සුන්ට වෙච්ච දේවල් නෙමෙයි ඒවා අසාර්ථකත්වයේ දේවල් කියලා. ඉතින් ඔය ඔක්කොටම හේතුව පිංගුද දෘෂ්ටිගත වීම. එහෙනම් ඔබ එහා පැත්තේ වෝඩ් ලයින් එකේ නාන්න පුළුවන් පිංගුද යන්තම් ඔබේ කනට කෙඳරුවා නම් ඔබ දෘෂ්ටිගත කරනවා. ඒ නිසාම පිංගතුන ඔබ පරිස්සම් විය යුතුයි. ඒකයි මේ භාවනාව සතහනේ. ඒ භාවනාවට ආපු පිරිසට මම මතක් කරේ. ටීවී බලනවා කියලා කියන්නේ හරි භයානක වැඩක් කියලා. ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. හේතුව ඔබේ ගෙදර ටොමි අපි ඉඳින ටීවී එක ඉස්සරහා වාඩි වුණා කියලා. ඌ ටීවී එකේ ඇඩ් එක දැක්කට පස්සේ ගිහිල්ලා ඉල්ලන්නේ අනේ අනේ මට අන්න අර මස් జాති අරන් දෙන්නකෝ කියලා. ඌ කවදාකවත් එහෙම ඉල්ලන්නේ නැහැ. ටොමියා ඉල්ලන්නේ නැතුනට සැමියා ඉන්නේ ඔබේ පොඩි එකා. ඕක දැක්කොත් එහම ඔය ඇඩ් එක අනිවාර්යෙන් ඇවිල්ලා ඉන්නව නේද අම්මේ අම්මේ. හේතුව දෘෂ්ටිගත කරවන්න පිළුවන් පින්වතුනි මේ මිනිස්සයාව. ඔය දෘෂ්ටිගත කරවන්න පුළුවන්කම ඔබේ හොඳටත් හිටිනව නරකටත් හිටිනව. බුදුවරු මේ ලෝකේ පහළ වෙන එක තේරුමක් නැහැ විදිහට ඔබ දෘෂ්ටිගත කරවන්න බැරි නම්. හවුද නැද්ද? ඔබ දෘෂ්ටිගත කරවන්න බැරි නම් බුදුවරු මේ ලෝකේ පහළ වෙලාවක් නැහැ. එහෙනම් මායя මේ ලෝකේ පහළ වැඩකුත් නැහැ විදිහට ඔබ දෘෂ්ටිගත කරවන්නේ නැත්තම්. බුදුවරු මේ ලෝකේ පහළලා පින් ඔබට සත්‍ය දේශනා කරනවා. අසත්‍ය රජයන කාලයක අවිද්‍යාව රජයන කාලයක පින්තුනේ බුදුවරු මේ ලෝකේ පහළ වෙලා ඔබට විද්‍යාව දේශනා කරනවා. උන්වහන්සේගේ ශ්‍රී මනසේ උපදින මේ විද්‍යාව මේ ලෝකේ තියෙන සත්‍ය. ඒක මේ ළඟදී මානසිකාරය කරන වෙලාවක පිළිදී මට හැඟුණේ මේ දහම කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ මනස නැමැති ගැබෙහි පහළ වෙන ගන්ධබ්බය වගේ. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන මොහොත පිංගුදින හරියට ගන්ධබ්බා ඔක්කන්ති හොන්ති වගේ ගන්ධබ්බය පහළ වුණා. කොහෙටද? ශ්‍රී මනසට. තථාගතයන් වහන්සේගේ මනස නැමැති ගැබෙහි විතරයි පින්වතුනි සම්බුද්ධ ශාසනය හෙවත් මේ ශ්‍රී සද්ධර්මයේ කියන ගන්ධබ්බය බැහැගන්නේ. වෙන කාගේවත් මනසේ ওই ගන්ධබ්බය බැහැගන්නේ නැහැ. ඔබේ මනසේ බැහැගත්තද? නැහැ. තථාගතයන් වහන්සේ මනසෙක් බැහැගත්තේ ගන්ධබ්බය ශ්‍රී මුකෙන් මේ ලෝක සත්‍යයගේ යහපත උදෙසා දේශනා කරන්නට යදෙනවා. ආන් එහෙම දේශනා කරද්දී පින්වතුනි ඒ බැහැගත් සද්ධර්මයේ පැටව ඔබ තුල ඒ බීජ ඔබ තුල පීදෙනවා. ආන් එතනින් එහාට තමයි පින්වතුනි ඔබ අපි සෑම සිළු දෙනාම මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අහලා එතනින් එහාට අපි වැඩ කරගන්නේ. දෙහෙම කියන්න හේතුවක් තියෙනවා පින්වතුනි. මොකද දැන් මෙතන ඉන්න අම්මලා ඔබ දැන් දන්නවා පින්දිනේ මෙලහකට ඇයි අම්මයි තාත්තයි කියන දෙන්නා ඒ දෙමව්පිය දෙන්නගේ දරුවට ශ්‍රේෂ්ඨ වෙන්න කියලා. එහෙනම් ඔබේ අම්මයි තාත්තයි පින්දිනේ මට ශ්‍රේෂ්ඨ නැහැ. හැබැයි ඔබට ශ්‍රේෂ්ඨයි. ඒ වගේම මගේ දෙමව්පිය දෙන්න මට ශ්‍රේෂ්ඨ වුණාට ඔබට ශ්‍රේෂ්ඨ නැහැ. එහෙනම් අම්මලා තාත්තලා ඔක්කොම ශ්‍රේෂ්ඨයි කියලා ගන්න බෑ එතකොට. තමන්ගේ අම්මයි තාත්තයි තමන්ට ශ්‍රේෂ්ඨයි. මොකද ඔබ ගන්ධබ්බය කියලා හිටපු කාලේ පින්වතුනි ඔබව ඒ ගන්ධබ්බ භවයෙන් අතමුදවගෙන ඔබට ලේමස්කයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ ඊට අදාළ කරන කර්ම ශක්තිය ගැළපිච්ච ගැබක් තුල විතරයි. ආන් ඒ ගැබ ඔබට පිහිටලා තිබ්බ නිසා ඒ අම්මයි තාත්තයි දෙන්න එකතු වෙච්ච නිසා පින්වතුනි ආන් ඒ ගැබට පිහිටන්න අවශ්‍ය කරන හේතු පරිසරය සැකසුණා ගන්ධබ්බය ලැබහැගත්තා. එහෙමයි ඒ කටයුතු සිද්ධ වුනේ. සමහරට ඔබ අපිටම හදිස්සියක හදිස්සියක් වෙලා ඒ ගැබ අහිමි වුණා. දැන් ආපහු ඒ ගන්ධබ්බය මොකද වෙන්නේ? ආපහු ගන්ධබ්බ ලෝකේ. ආයෙ ගන්ධබ්බය බලන් ඉන්නවා පින්න ආපව සරයක් කර්ම ශක්තිය ගැලපෙලා ඇවිල්ලා ආපව බැහැ ගන්න කුසක් හම් වෙනකන්. එහෙනම් බිනා අම්මා මලා කියලා ඒ ගන්ධබ්බය මැරෙන්නේ නැහැ. ආයෙ යනවා ගන්ධබ්බ ලෝකෙට. ආයෙ ඇවිල්ලා බැහැ ගන්නවා. හේතු පරිසරයේ සැකස ටික මං ආයෙ ඇවිල්ලා බැහැ ගන්නවා. දැන් බලන්න පින්නේ බුදුරජාණන් වහන්සේලා පාරමිතා පුරලා බොමෙර යටදී උන්වහන්සේලගේ මනසටත් දහම බැහැ ගන්න උහුම නෙමෙයිද කියලා. කර්ම ශක්තිය ගැලපිච්ච තැන හෙවත් පාරමිතා පුරලා ඒ පාරමිතා පූර්ණ වෙච්ච තැන පින්දින අර ගන්ධබ්බල ටොස් ගාලා බැහැ ගන්නවා. එහෙම සද්දයක් එන්නේ නැහැ. ධර්මයේ නැමැති ගන්ධබ්බය ඇවිල්ලා පින්දින තථාගතයන් වහන්සේගේ මන නැමැති ගැබේ බැහැ ගන්නවා. තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනවා යම් කාලයක ඒ සම්බුදු ශාසනය පවතිනවා. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ දැන් ගන්ධබ්බයට මොකද වෙන්නේ? ආයන ගන්ධබ්බ ලෝකෙට. මොකද මෙතන ගන්ධබ්බය කියලා කිව්වේ? දහම. දහම ආයන ගන්ධබ්බ ලෝකෙට. ලෝකෙට ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? තව බුදු වෙනෙක් වෙනකන් මේ ගන්ධබ්බය ඉන්නවා. ආපෞසරය බුදු කෙනෙක් මේ ලෝකෙට පහල වෙන කාලේ පින්තුනි නැවත වාරයක් අර කර්ම ශක්තිය විපාකයෙන් කරගත පාර කර්ම ශක්තිය කියලා කිව්වේ කරගත පාරමිතාව. පාරමිතාවල බල මහිමෙන් පින්තුනි නැවත වාරයක් ඒ තථාගතයන් වහන්සේගේ මනේ. ඉතින් උන්වහන්සේ තථාගත වෙන්නේ පින්තුනි මේ ගන්ධබ්බය බෑගතට පස්සේ. හරියට ඔබ අම්මා වෙන්නේ ගන්ධබ්බය බෑගතට පස්සේ. එතකන් අම්මා නෙමෙයි. අම්මා වෙන්නේ ගන්ධබ්බය බැස්සට පස්සේ. එහෙනම් තථාගතයන් වහන්සේ බෝධිසත්ව භවෙන් තථාගත භවට පත් වෙන්නේ අර ගන්ධබ්බයල බැහැගත්තට පස්සේ. එතනින් එහාට පින්වතුනි උන්වහන්සේගේ පරිනිර්වාණය දක්වා ඒ ගන්ධබ්බය ඒ මනස තුල වැඩ හිඳිමින් ශ්‍රීමුක දේශනාව ලෝක සත්‍යයේ යහපත උදෙසා දහම් පෙළහැර පාන්න උදව් වෙනවා. ඉතින් ඔන්නඔහම ස්වභාවයක් තියෙනවා. දැන් ඕකෙන් මම මතු කරන්න උත්සාහ කරේ ඔය කාරණාව නෙමෙයි. ඔතනින් එහාට කිපි යම් කොටසක් තියෙනවා පින්දි කතා කරන්න. මේ ඔබ අහපු ප්‍රශ්නේ මම මේ එන්නේ අරයද ඇද. නේද බුද්ධිමත් පින්වතුනි ඔබ බුද්ධිමත් පින්වතුන් නේද බලමු බලමු තව ටිකක් ගියා තථාගතතුරු පින්වතුනි මේ ලෝකෙට පහළලා දේශනා කරන මේ ලෝකෙ තියෙන සත්‍යය ඔබ අහලා තියෙන නේද කතාවක්? එක බොරුවක් කිව්වොත් ඊරස මොකද ඊටු ටික ඔබ කියන්නකෝ බං. ඔබටත් පොඩ්ඩක් දේශනාවේ කැලලක් දෙන්න ආස ඇතිනේ. චුට්ටක් විතර. තවපත් ඉතින් කැලි එහෙම මෙහෙම එකතු කරන නිසා තමයි පිටින් මං කියන්නේ ඔබට අදිස්ථාන කරන්න කියලා කොහොම හරි දහසක් නැයින් ප්‍රතිමන්විත සෝතාපන්න පල්ලේ පිහිටන්න කියලා. ඇයි ඒ? මම කියන දේහල නෙමෙයි. ඔබේ හැ පැත්තේ ඉන්න කෙනා කියන දේහල. ඒකයි ඔබටත් එහෙම මෙහෙම කැලි ටිකක් දෙන්න කියන්නේ. ඒ නැත්තයි ඉතින් මං කිව්වා වගේනේ හරියට මට මාර්ගඵල දෙනවා කියලා. එහෙම නෙමෙයි. ඔබ එහා පැත්තේ ඉන්න කෙනා. ඒකයි ඉතින්. ප්‍රශ්නයක් අහලා එයා උත්තරේ දුන්නා නම් ඒ ඔබට ඒක ඇහෙනවා නම් ඒ ටික ඇති ඔබට. ඒකයි මම ඔබට කියන්නේ අදිෂ්ඨාන කරන්න. ඔබ කොහොමද දන්නේ ඉතින් එහා පැත්තේ ඉන්න කෙනා කොහොම කෙනෙක්ද කියලා? අද ඔබ ත්‍රිවිල් එකේ මෙහාට එක්කන් ආපු මහත්තයා. කොහොමද දන්නේ ඉතින් සක්‍රුදාගාමි ඵලයේ පිහිටා ඉන්න උත්තමෙක් වෙන්න පුළුවන්? බැරිද? ඒකයි. ඉතින් කෙසේ හෝ හරි දැන් කියන්නක බං. ඒක බොරුවක් කිව්වම කියන් කියන්. ඒක වහන්න බොරු 100ක් කියන්න ඕනේ. ඒක බොරුවක් කිව්වම ඒ බොරුව වහන්න බොරු 100ක් කියන්න ඕනේ. අහලා තිනවනේ හැමෝම මේ කතාව. හරි. අபிසංකාරයක ස්වභාවය මොකද්ද පින්වතුනි? එහෙම නැත්නම් සංකතයක ස්වභාවය. සංකතය කියලා කිව්වෙ මොකද්ද? හේතුන්ගේ ඵලයක්. හොඳ හොඳ දන්නවද නේ ඔක්කොම? දැන් හොඳයි. කොහොමද දන්නවද? සංකතය කියලා කිව්වෙ හේතුන්ගේ ඵලයක්. හේතුන්ගේ ඵලයක තියෙන ස්වභාවය මොකද්ද? හැම වෙලාවෙම මොකක් කරන්න ඕනද? හේතු සකස සකස ඉන්න ඕනේ. හේතු තියෙන තාක්කල් විතරයි පිටින් ඵලය පවතින්නේ. එහෙම නේද? ඒ කියන්නේ යම් මොහතක පින්තුනේ හේතු සපයන එක නැවතුනොත් එතනින් එහාට ඵලය පවතීද? නැහැ. එහෙනම් හේතු තියෙන තාක්කල් ඵලය පවතිනවා. හේතු නැතිකොට ඵලය වැයවිලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන ධම් කොටසේ ඒ භාගයක් වෙයි තියෙන්නේ. තව ඔකේ පරම ගම්භීර කොටස් තව වඩාත් තියෙනවා. ඒක තවත් කතාවක්. නමුත් ආපවසර අපි කතා කරගෙන ආපු කාරණාවට આવොත් එහෙනම් පින්වතුනි මේ ලෝකේ යමක් පවත්වන්න නම් නිරන්තරයෙන් ඒකට හේතු එකතු කරන්න ඕනේ. බොරුවක් කියලා කියන්නේත් පින්වතුනි පවත්වන්න ඕන දෙයක් නෙමෙයිද? දැන් අපි හිතමු මෙහෙම. කෙනෙක් අහනවා අයියෝ පරක්කු. අයියා ආවේ නැත්තේ. දැන් ලෑස්තිලා ආවේ නැහැ එකක් කියන්නේ. මේ වෙලා නැද්ද? එතකොටම දන්නවා ඉතින්. මේකක් හදනවා කියලා. සහ බොඩි ලැන්ග්වේජ් කියවන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට එක්ක මේ පැත්ත හරි උඩ බලනවා නම් පිටින් බොරුවක් කියන්නේ යන්නේ. ඔය දෙකෙන් කෝකද කියලා මම ඔබට කියන්නේ. එතකොට නැත්නම් ඔබ දැන් ඊට පස්සේ එහා එතනින් හැරේ කරනවා. අනිත් පැත්ත බලා ගන්න ඕන හිතලම. මිනිස්සෙක් දෙයක් උත්තර දෙන්න කලින් කල්පනා කරනවා. ඒ කියන්නේ තොරතුරු ටික එකතු කර ගන්න ඕන එක පැත්තක් බලනවලු. බොරුවක් කියන්නේ නැරනවා නම් අනිත් පැත්ත බලනවලු. ඔය බොඩි ලැන්ග්වේජ් ඔබ ස්ටඩි කරලා තියනවා නම් ඔබට දැන් ඔක්කොම මම දන්නවා. අද ගෙදර ගියාට පස්සේ මොකද්ද කරන්න කියලා. බලන්න මට අනාගත සංඥානේ චුට්ට පහළ වීගෙන එනවා. දී ඔබ වගේ සත්පුරුෂයෙක් ඇසුරු කරද්දී වෙන මේ වගේ දේවල් වෙනවා. සත්පුරුෂ ඇසුරු බලන්න කොච්චර වටිනවද කියලා. මේ YouTube එකේ කියලා ගහලා බලන්නද? කොයි පැත්ත බැලුවොත්ද හිතන්නේ කොයි පැත්ත බැලුවොත්ද බොරු කියන්නේ කියලා. කළා එක බලලා අනිත් පැත්ත බලන්නද ඊට පස්සේ. බොරු කියන පැත්ත බලන්න එපා. හරි. එතකොට ඔබ සූදානමක් නැත්තම් පින්විතනේ මේ ප්‍රශ්නේ උත්තරේ දෙන්න. ඔබ කියන මේ එලාම් එක වැදුන්නේ නැන්නේ. එලාම් එක වැදුන්නේ නැත්තේ. එහෙම වෙන්නේ කොහොමද? මේ එලාම් එක ඊයේත් වැදුනනේ. මේ අලුත් ෆෝන් එකක් නේ දැන් තියෙන. පරණ එකම අයින් කරන්න. ආයෙමද? අලුත් ෆෝන් නේද? මොකද්ද ෆෝන් එක? ඕ. අර අලුත් මොඩල් එකක් ඇවිල්ලා තියෙන. අර iPhone ද මොකද්ද ඒක? ඇයි දන්නේ නැහැ දැන් මේ හද කියන්නේ. iPhone? අර අකුරක් ඉතර iPhone. ඔව් අනේ ඒක. කවුද දුන්නේ? අම්මා දුන්නේ. අම්මා මලණ ගිය අවුරුද්දේ. ඔව් ඒකත් ඇත්ත නේද? දැන් මොකද මේ වෙන්නේ? අර එක බොරු අහගන්න. බොරු 100ක් දැන් කියන්න වෙලා තියෙන. වෙලා නැද්ද ඔබේ ජීවිතේ? නෑ අනු දැන් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මම දැන් ඔබ ඊයේ මාවට ඊයේ නෙමේ. ඊයේ හම්බුනේ නෑ. ගිය සතියේ ඔබට මේක කියන්න ඕනේ කියලා හිතුණා. හොඳ වෙලාවට ඔබ මට මතක් කළා. පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්නද? මම දැන් නවත්තුපු කාරණා පොඩ්ඩක් මතක් කරලා දෙන්න. අමතකුණා. නෑ ඔබ හැමෝම හොඳ මිනිස්සු නේද? දාන එහෙම දෙනව නේද පන්සල් වලට? දැන් බොරු කියන එක එහෙම ගොඩක් නැවතිලා නේ තියෙන. හොඳ මිනිස්සු නේද ඔක්කොම? හැබැයි ඉස්සර එහෙම ගොඩක් සත්තු එහෙම මරනව නේද? නෝක තමයි ප්‍රශ්නේ. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? ඔබ හොඳ කියද්දි දන් දෙනව නේද? ඉස්සර වගේ නෙමෙයි දැන් බොරු කියන්නේ නැහැ නේද? ඉස්සර සත්තු මරුව නේද? හයි, එයා පැත්තේ කන දැක්කොත් එහෙම. මතකද දවසක් ඔබර ජීවාන්දරෝ කිව්වා ඔය ඉන්න අය නිවන් දක්කන්න බෑ කියලා. ඔබ වෙන්න කියලා කිව්වා නේද? එහෙනම් වෙයල්ලා. එදේ ඔබෙන් ඔබත් පින්නතුනි ඉස්සර වැරදි කරාද කියලා. දැන් ඔබ පිළිගන්න බය වෙන්න ඕනද? නැගින් මගෙන් වහර තාත්තගෙන් වහන්න බෑනේ. හොඳ කිව්වද කියලා අහුවොත්? හොඳ කරාද කියලා අහුවොත්? පුළුවන් කොලර එකත් උස්සයි. නරකටක් එහෙම කරාද කියලා අහුවොත්? මට නෙමෙයි මගෙන් නෙමෙයි මේ අහන්නේ. කියන්න. සමහරවල් මට පේනවා දැන් බොරුවක් එහෙම කියන්න එපා කියලා කියද්දි අම්මලා එහෙම දරුවෝ පියාට හැරෙනවා. වුණා නේද? ආම්දුරු කියන බොරු කියන්න එපා කියලා.
එතකොට අම්මා මට කිව්වේ අම්මා ගෙදර නැහැ කියලා කියන්න කියලා ඊයේ.
ඒකයි පින්න ඔබ දෙයක් කර කර තව කෙනෙක්ට කරන්න එපා කියලා කිව්වොත් ඔවට උත්තර දෙන්න වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර එක බොරුවට ආයෙ දැන් තව එකක්. ඔව් ඒක පුතේ මෙහෙමනේ. පොඩි අයට තමයි ලොකු අය ලොකු වුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? දැන් ඉතින් දිහාංග උත්තර. ඒකයි. ඒ නිසා එක බොරුවක් කිව්වොත් පින්නනේ ඒ බොරුව අහගන්න බොරු 100ක් කියන්න ඕනේ. දැන් අපිට පේනවනේ කතන්දරේ. නේද? ඔබ ඔබේ ජීවිතේම ඔබ දන්නවා දැන්. රයිට්. දැන් එනම් පිටින් බලන්න එක බොරුවක් කිව්වම බොරු 100ක් කියන්න සිද්ධ වෙන හේතුව බොරුව කියලා කියන එක පවත්වන්න ඕන දෙයක්. බොරුව කියලා කියන්නේ පවත්වන්න ඕන දෙයක්. ඒක සංකතයක්. ඒ කියන්නේ කියපු වචන ටික නෙමෙයි. බොරුව කියලා කියපු යම් අදහසක් තියෙනවනේ පින්වතුනි. ඒ අදහස ඔබ ඒ දෘෂ්ටියක් නේ දෙන්නේ තව කෙනෙක්ට. තියෙන්නේ කෙසේද? ඒසේ නෙමෙයි වෙන විදිහක්. වෙන විදිහක් ඔබ තව කෙනෙක්ට කියනවා. ඒ දෙන්නේ අදහසක් නේ වචන වලින් හරි ලියලා හරි අතින් පයින් අඟවලා හරි කොහොම හරි නිකන් ඔලුවක් මෙහෙම කළා හරි. ඔය දෙන්නේ අදහසක් නේද? එහෙනම් කෙනෙක් ඇහුවොත් එහෙම කාලද? කාල නැහැ. මේ කිව්වෙත් බොරුවක්. ඒක අපි අනිකවාදද මොසාවා ඒ කතාවට යන්න ඕනේ නැහැ දැන්. මේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙනම් පින්නේ බොරුවක් කියලා කියන්නේ පවත්වන්න ඕන දෙයක්. ඕන් ඔය නිසා තමයි එක බොරුවක් කිව්වට පස්සේ බොරු 100ක් කියන්න හේතු වෙන්නේ. නැත්නම් අවශ්‍ය වෙන්නේ. මොකද හේතුව? අර්ග දැන් පවත්වන්න ඕනේ. ඒක පවත්වන්න සිද්ධ වෙන්නේ පින්තුනි ඉරයි හඳයි ඇත්තයි කියන තුන හැමදාටම වහගෙන ඉන්න බෑ. කොච්චර බහැල ගියත් පින්දුන ඉර පායනවා. කොච්චර බහැල ගියත් පින්දුන දවසක හඳ පායනවා. කොච්චර වහන්න හැදුවත් යම් දවසක සත්‍ය මතුවෙනවාමයි. ඒකට හේතුව සත්‍ය කියලා කියන්නේ පින්දුනේ පවත්වන්න ඕන දෙයක් නෙමෙයි නිසා. මේ ලෝකේ යම් ඇත්තක් තියෙනවා නම් පින්දුනේ ඒක හේතුවල ඵලයක් නෙමෙයි. ඒක සංකතයක් නෙමෙයි. පැවැත්විය යුතු දෙයක් නෙමෙයි. හැබැයි මේ ලෝකේ යම් මුලාවක්, මුසාවක්, අවිද්‍යාවක් කියලා දෙයක් තියෙනවා නම් ඉතින් ඒක ඒකාන්තයෙන්ම පැවැත්විය යුතු දෙයක්. ඒක නෙමෙයිද අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ පුතේ, උඹ වැරද්දක් කරා නම් කියහන් ඇත්ත. ඇත්ත කිව්වා නම් පින්විතනේ බැනුම් ඇහුවා එතනින් ඉවරයි. වැඩේ ඉවරයි. බැනුම් අහනවා නම් බැනුම් අහනවා නැත්නම් ඒකට අවවාදයක් ගන්නවා වැඩේ ඉවරයි. හැබැයි බොරුවක් කිව්වොත් එදා ඉඳන් පින්විතනේ බොරුව අහුවෙන තැන දක්වාම පීඩාවකින් නෙමෙයි දින්නේ. ඒ වගේම පින්විතනේ බොරුව පවත්ව ගන්න. දැන් ඔබට හැම පැත්තකින් ගිහිල්ලා හිලිටික වහන්න සිද්ධ වෙනව නේද? ඇලබයි සොයන්නේ නෝ ඊට පස්සේ. ඔය උසාවිය එහෙම පින්විතනේ මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ මිනි මැරුවක් හරි මොකක් හරි අහනව කතා කළා. ඔබේ ඇලබයි එක මොකද්ද? ඒ කියන්නේ ඔබ මේ මිනිමරුම වෙන වෙලාවේ ඔබ කොහෙද හිටියේ? ඒකට උත්තර දෙන්න බලන්න. එතකොට ඔබ මොකක් හරි කවුරු හරි මිනිස්සෙක් යම් වැරදක් කරොත් පින්වතුනේ ඒකට එවිඩන්ස් හම්බෙන්නේ නැති වෙන්න ගිහිල්ලා තැන් කෝටියක් විතර වහන්න සිද්ධ වෙනවා. අරයටත් කියන්න වෙනවා, මෙයාටත් කියනවා, අරයව බ්‍රයිබ් කරන්න වෙනවා, මෙතනට යන්න වෙනවා, අතනට යන්න වෙනවා. ඒ තැන් ටික ඔක්කොම වහන්න සිද්ධ වෙනවා. ගුරුහාමුදුරන් වහන්සේ අපිට කියන හොඳ කතාවක්. උන්වහන්සේ පුංචි කාලේ මයිදන් උන්වහන්සේගේ හර්ෂ මහත්තයාගේ ඒ කාලේ තිබ්බලු CDs, DVDs වගේයක් එහෙම ඔය ෆිල්ම්ස් ගත්තෙව්වා. දැන් ගුරුහාමුදුරුව කියනවා ඉස්සර යාළුත් එක්ක එකතු වුණාම ඔව් අරන් ගිහලා බලනවලු. හැබැයි ඒ DVD එක තියලා තියෙන කේස් එකේ දාලා මොකක් හරි ලාච්චුවක් උඩ නම් නැත්තම් කබඩ් එකක් උඩ නම් ඒ කබඩ් එක උඩ රෙද්දකින් වහලා නම් තිබ්බේ ඉස්සෙල්ලා ගිහලා හොඳට ස්ටඩි කරනවලු පින්වතුනි. කොහොමද ටිකිරි මොලේ නේ ඒ කාලේ නම් වැඩ. හොඳට ස්ටඩි කරනවලු ඉස්සෙල්ලා. ඒ රෙදි කෑල්ල තිබ්බ කෝණෙත් මැන ගන්නවලු. නූල් පොටට පින්වතුනි බලනවලු කොහොමද මේ හැම ඒ සෙටප් එක ගන්නට. ඊට පස්සේ
ඒක අයින් කළා. ඒ අවශ්‍ය කරන CD එක හරි මොකක් හරි ගිහිල්ලා බල්ලි වෙලා ආයෙ ආවිල්ලා තියලා ආයෙ පින් එතන අර ඔක්කොම ලේඅවුට් එක හදනවලු කලින් තිබ්බා වගේම. ඇයි? බයයි. අහුනොත්? ඒක අපි නේ හොර වැඩක් කරොත් එතනින් එහාට බයෙන් එන්නේ. දැන් අපි හිතමු මේ සිද්ධිය වුණාට පස්සේ උන්වහන්සේගේ දැන් ඉදිරි ගිහි කල මෑණිව යනවා. නැත්නම් අයියා යනවා එතනට. එයාට ටග් ගාලා අහු වෙනවා. මේ මෙතන මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මෙතන මම මෙහෙ තිබ්බ විදිහ නෙමෙයි මේ තියෙන්නේ. දැන් මේ මනුස්සයා එතනට යනකොට පින්දිනේ. දැන් අපි ගුරුහාමුදුරන්ගේ උදාහරණ ගත්තේ. ඔබත් ඔයගේ වැඩ කරලා ඇති ඕන තරම්. තාත්තගේ අල්මාරියෙන් ගත්තේ නැද්ද? මම නම් අරන් තියෙන ඕන තරම්. මම දන්නවා අපේ අපච්චි කබඩ් එකේ සල්ලි තියන්නේ කොහෙද කියලා. අපච්චි දන්නේ මම දන්නේ නැහැ කියලා. උඩම ෂෙල්ෆ් එකේ පත්තර පිටුවක් තියෙනවා. ඒක උඩ තමයි රෙදි දාලා තියෙන්නේ. පත්තර පිටුවේ යට තියෙන තව පත්තර පිටුවක්. ආන් එක යට තියෙන ලෙන්සුවක්. ආන් එක උඩ තමයි සල්ලි ටික තියෙන්නේ. මේ මගෙන් හංගලා. මේ මගෙන් හංගලා. එහෙනම් දැන් හදිසියවත් ගිහිල්ලා එක ගන්න හිතුණොත් එහෙනම් aran තියෙන ඕන තරම් ගත්තොත් එහෙනම් දැන් අපච්චි එතනට යවිදගෙන නැද්දි? අපෝ කොහමද? ගිඩි 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 ගන්නවා ඊට පස්සේ. ඇයි? අහු වුණොත්. ඒක ගැන පිටින් බලන්න ඔබ එක බොරුවක් කරොත් එහෙම එදා ඉඳන් හැමදාටමත් බයෙන් නෙමෙයි දෙන්නේ. දැන් එතනින් හරිය දිගටම පවත්වන්න ඕනේ. අපි දැන් කෙනෙක් වාකරින් මග උඩ වැඩක් කරනවා. ඊට පස්සේ අම්මට අහුවේ කියලා දැන් බයෙන් ඉන්නේ. බොරුවක් කියනවා. තාත්තට අහුවේ කියලා බයෙන් ඉන්නේ. දිගටම ඉන්නේ බයෙන් පින්වතුනේ. කවදරි අහුවෙනවා. ඒ කියන්නේ ඉරයි හඳයි ඇත්තයි කියන තුන පින්වතුනේ හැමදාටම වසන් කරලා තියන්න බෑ. යම් දවසක ඒ කාන්තෙන්ම එළියට එනවම ඒක සමාට අද එන්න පුළුවන්, හෙට එන්න පුළුවන්, තව සතියකින්, මාසෙකින්, අවුරුද්දකින්, අවුරුදු 10කින් එන්න පුළුවන් කියන සමහර විට ඔබ මලාට පස්සේ එන්නත් පුළුවන්. මතකද මයිකල් ජැක්සන් කියලා මහත්තයෙක් හිටියා? එතුමා කරපු වැඩ ගොඩක් එළියට ආවේ ගියාට පස්සේනේ. ඒක හර්ෂ මහත්තයා කියන්නේ මිනිස්සෙක් මැරෙනකම් වීරයෙක් වෙන්නේ නැහැ කියලා. අපනම් කියන්නේ මෙතන මිනිස්සේ පිරිනිවන් පානකම් වීරයෙක් වෙන්නේ නැහැ. දැන් ලෝක සත්‍යය මයිකල් ජැක්සන් ගැන හිතන් හිටපු විදිහට නෙමෙයි පින්වතුනේ. එයා මලාට පස්සේ තොරතුරු ආවට පස්සේ සම්පූර්ණ එක වෙනස් වුණා. එකක චෝදනා තිබ්බ නේද? ඉතින් අර බලන්න ලෝකෙට කරපු යහපත එහෙම් පිටින්ම අයින් වෙලා ගියා. සමහර රාජ්‍ය නිලධාරීන්ට හමුදාවල සේවය කරපු අයට පින්වතුනේ නිලතල පට්ටම් දෙනවා. ඒ අයගේ සේවය කියලා. හැබැයි සමහරලාට ඒ අය මලාට පස්සේ පින්වතුනේ කරුණු මතුවෙන්න පටන් ගන්නවා. මෙයා මේක කරේ මෙන්න මෙහෙම කරලා කියලා. ආන් එතකොට පින් සමහරලාට ඒව අයින් කරනවා ඊට පස්සේ. එහෙම අවස්ථා ඕන තරම් වෙලා තියෙනවා ලෝක ඉතිහාසයේ. ඒව ගැන ඔබ දන්නවා ඇති. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි ඇත්ත තමයි පින්වතුනි හැම වෙලාවෙම අපිට බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් ඇත්ත කතා කරනවා නම්. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් අපේ හෙළ මුතුන් මිත්ත පින්වතුනි ඔවා එදා ඉඳන් අපිට ගෙනාපු වටිනා පාඩම්. බිම ඉඳ ගන්නවා කියලා කිව්වේ මේ මානෙ දුරු කරගෙන කටයුතු කරනවා නම් පින්වතුනි බය වෙන්න ඕනේ නැහැ. මානෙට පත් වුණාට පස්සේ තමයි ගොඩාක් වැරදි සිද්ධ වෙන්නේ අපේ අතින්. ඒ වගේම අපි ඇත්ත කතා කරනවා නම් පින්වතුනි බය වෙන්න හේතුවක් නැහැ. මොකද කියන් කියලා ඉවරයි. ආයේ මට පවත්න්න දෙයක් නැහැ. හරි. එහෙනම් පින්වතුනි මේ අවිද්‍යාව කියලා කියන්නේ පැවැත්විය යුතු දෙයක්. බොරුව කියලා කියන්නේ පැවැත්විය යුතු දෙයක්. සත්‍ය කියලා කියන්නේ පවත්වන්න ඕන දෙයක් නෙමෙයි. අසත්‍ය කියලා කියන්නේ පවත්වන්න ඕන දෙයක්. ඕන් ඔය නිසාමයි පින්වතුනි සම්බුද්ධ ශාසනයක් කියන එක මේ ලෝකෙට පහළ වෙන්නේ තථාගතයන් වහන්සේගේ පාරමිතා බල පූර්ණ වෙන මොහොතේ වසන් වෙලා තිබ්බ සත්‍ය උන්වහන්සේ මතු කරනවා. ඒ කියන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන වෙලාවේ ඔබ හොඳටම දන්නවා කාම ලෝකයේ කිසිම කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගෙන නැහැ. නැති වෙන්න ඕනේ වෙලකොට. එහෙනම් කාම ලෝකයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අනුතරමේ සෝතාපන්න අනුගාමිකෙක්වත් ඉන්න විදිහක් නැහැ. එහෙම ඉනවා නම් පින්දුනේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන විදිහක් නැහැ. බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. නමුත් කාම ලෝකේ ඉන්න විදිහක් නැහැ. එහෙනම් බලන්න පින්නේ කාම ලෝකේ හෙවත් ඒ වෙනකොට ලෝකේ කවුරු ගාවත් නැති දෙයක් බුදුහාමුදුරන්ට පුළුවන් නේද පින්දු නිස්මතු කරලා ගන්න. ඒ කියන්නේ එක බුද්ධ ශාසනයක පිරිනිවන් පාපු සම්බුද්ධ ශාසනය නැත්නම් එක බුදු කෙනෙක්ගේ ඇවෑමෙන් මේ ලෝකෙට දායදුණු සම්බුද්ධ ශාසනය පින්දු සම්බුද්ධ ශාසනෙත් පිරිනිවන් පානවනේ. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනය ආයෙ වැල්ලා යනවනේ පින්දු බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පානව හරි ඒ කයනේ කැඩලා යන්නේ. නමුත් එතනින් එහාට ශාසනය පවතිනවා. අපේ ශාසනය පවතිනවා අවුරුදු 5000ක්. ඒ 5000න් පස්සේ ශාසනෙත් පිරිනිවන් පානවා. නැත්නම් ශාසනය වැල්ලා යනවා. ඊට පස්සේ පින්දු තව කාලයක් ගියාට පස්සේ ආපෞසර බුදු කෙනෙක් මේ ලෝකෙට පහළලා ඒ ශාසනය ආපෞසරෙන් මතු කරලා ගන්නවා. ඒ දෙක අතරේ බුද්ධ ශූන්‍ය කාලයක් තියෙනව නේද? බුදු කෙනෙක් නැති කාලේ, බුදු කෙනෙක් නැති කාලේ හැවත් දහම නැති කාලේ. එහෙනම් ඒ දෙක අතර නැති කාලයක් තිබ්බට පින්වතුනි ආපෞසරය බුදු කෙනෙක් ආවම ආයෙ සත්‍ය මතු කළ දෙනව නේද? එහෙනම් ඒ කාල දෙක අතර දහම පැවතුනේ නෑ නේද? පැවැත්තිමු නිසා මුකුත් කෙරුන්නේ නෑ නේද? භික්ෂුන් වහන්සේලා නෑනේ පින්වතුනි ඒ කාලේ ධර්මයේ දේශනා කර කර යන්නේ. ආර්යයන් වහන්සේලා නෑනේ පින්වතුනි ඒ කාලේ ධර්මයේ දේශනා කර කර යන්නේ. අන්තිම සෝතාපන්නයත් පින්වතුනි මේ ලෝකෙන් කාම ලෝකෙන් චුත වුණාට පස්සේ එහෙනම් බුද්ධ ශූන්‍ය කාලයක් ඒක. අන්තිම සෝතාපන්නය ඉන්න කල විතරයි පින්දුනේ බුද්ධ ශූන්‍ය කාලයක් කියලා අපිට කියන්න බැරි. ඒ අන්තිම සෝතාපන්නය මේ ලෝකෙන් චුත වුණාට පස්සේ ඒක බුද්ධ ශූන්‍ය කාලයක්. බුද්ධ ශූන්‍ය කාලයක්මත් ඉවර වෙලා ආපෞසර බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දහම උස්මතු කරලා දෙන කාලයක් එනවා. ඒ කාල දෙක අතර දහමක් නැහැ. දහම නැති වුණාට මොකෝ ආපෞසරයෙන් මතු කරලා දෙනවා. එහෙනම් ඒ කාල දෙක අතර දහම පැවැත්වීම උදෙසා මුකුත් කෙරුන්නේ නැහැ නේද? සත්‍ය උදෙසා ඒ සත්‍ය විද්‍යාව පැවැත්වීම උදෙසා මුකුත් කෙරුන්නේ නැහැ නේද? හැබැයි මුකුත් කරෙන්නේ නැතුණාට ආයෙ සත්‍ය මතු වුණා නේද? ආන් ඒකයි කිව්වේ පින්වතනේ සත්‍ය කියන එක පවත්වන්න ඕන දෙයක් නෙමෙයි කියලා. සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම තියෙන දෙයක්. හේතුන්ගේ ඵලයක් නෙමෙයි ඒක. හැබැයි බොරුව කියන එක කටින් කටට යන්න ඕන දෙයක්. අසත්පුරුෂයාගෙන් අසත්පුරුෂයාට යන්න ඕන දෙයක්. එහෙනම් පින්වතනේ මේ ලෝකේ යම් දවසක සියලුම අසත්පුරුෂයෝ ටික මේ ලෝකෙන් අයින් කරා නම් සියලුම අසත්පුරුෂ අදහස් දරන් ඉන්න පිරිස මේ ලෝකෙන් අයින් කරනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් දරන් ඉන්න සියලු දෙනා මේ ලෝකෙන් අයින් කරනම් පින්විතනේ එතනින් එහාට බොරුවට පවත්වන විදිහක් නැහැ. මොකද බොරුව කියන එක මොකක් කරන්න ඕන දෙයක්ද? පවත්වන්න ඕන දෙයක්. බොරුව පවත්වන්න ඕන දෙයක්. ඇත්ත පවත්වන්න ඕන දෙයක් නෙමෙයි. ඒතර ඒකෙන් තේරෙනව නේද පින්විතනේ? එහෙමනම් බොරුව කියන එක පවත්වන්න ඕන දෙයක් නම් පැවැත්වෙන තාක්කල් විතරයි ඒක ඇත්ත වගේ පේන්නේ. පවතින තාක්කල් විතරයි ඒක ඇත්ත වගේ පේන්නේ. එහෙනම් ඒක යථාර්ථය වෙන්න බෑ. ඒක යථාර්ථය වෙන්න බෑ. මොකද ඇත්තක් නම් පවත්වන්න ඕනේ නෑ. එක බොරුවක් වහන බොරු 100ක් කියන්න ඕනාට ඒක ඇත්තක් එහෙම කතාවක් නෑ නේද? නෑ ඇත්ත නම් ඇත්ත එච්චරයි. තින්ජිමානිකාවකින් කතන්දර එනකොට ඇවිල්ලා අර ධර්මිතිය බැඳගෙන ආවට පස්සේ බුදු පියාණන් වහන්සේ මොකද කරේ? නිහඬව හිටියා. ඇයි? ඇත්තමත් වෙනවා. අද නැත්තම් හෙටමත් වෙනවා. හෙට නැත්තම් තව අවුරුදු 50කින් හරි කමක් නැහැ ඇත්තමත් වෙනවා. ඕන් ඕකයි පින්න අපිට ඉවසන්න කියන එක පුරුදු කරලා තියෙනවා. ඉවසන්න. බොරුව ඉදිරියේ පින්න ඉවසන්න. ඒ කියන්නේ ඔබ කම්පා වෙන්න යන්න එපා. මොකද යම් දවසක් එනවා පින්න ඔබට අභූත චෝදනාවක් යම් කිසි කෙනෙක් එල්ල කරාට ඒක ඉවසන්. යම් දවසක් එනවා ඇත්ත ස්වභාවය මතුවලා එන. මෙතනින්දී මම ඔබට මතක් කරන තව පුංචි කාරණාවක් තියෙනවා මේ ඔබ අහපු ප්‍රශ්න දෙන්න කලින්. මතකද ඔබට මම දවසක් කිව්වා ගුරුවරයෙක් ඔබට අවවාදයක් දෙනකොට ඒකත් එක්ක තර්ක විතර්ක කර කර යන්න එපා කියලා. මතකද මම හේතු වර්ගයක් ඉදිරිපත් කරා? අපි හේතු වර්ගයක් කතා කරා. එක හේතුවක් තමයි. සමහර ඔබ කරලා නැහැ වැරද්ද. නමුත් ගුරුවරයා ඔබට ඒක අවවාද දෙනවා. ඔයා මෙහෙම කරන්න එපා. ඔයා එහෙම කරපු එක හරි වැරදි. මම ඔබට කිව්වෙ පිටින් එදාට ඒ එහෙම සිද්ධයක් වුණොත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනව මිසක් නෑ නෑ මං ඒක කරේ නෑ කියලා පිටින් කට ගහගෙන යන්න එපා කියලා. මොකද ඔබ ඒක ඔබට හරි අවාසියක්. එක හේතුවක්. පින්වතුනි ඔබේ අතින් හෙට ඒ වැරද්ද වෙන්න බැරිද? පුළුවන්. ඉතින් වැරද්ද වෙන්න කලින් බේත හම්බෙන එක හොඳ නැද්ද? ඔබේ ගෙදර පැන්ඩෝල් තියෙන්නේ ප්ලාස්ටර් එකක් ගෙනත් තියාගෙන බ්ලේහෙත් ප්ලාස්ටර් තියනවා නේද ගෙදර? මොකටද? හ්ම්? කවද කැපුණොත්ද? හෙට තුවාලුනොත් අද තියන් ඉන්නවා. ආන් ඒ වගේ තියෙන අද අවවාදේ හම්බෙනවා. හෙට වැරද්ද වෙනවට. ඉතින් ඉන් ඇඩ්වාන්ස් නේ ඔය හම්බෙන්නේ. හොඳ නැද්ද? සමහර විට පින්වතුනි ඔය බෙහෙත අද හම්බුණා කියලා කියන්නේ ඕක එන්නතක්. ඇතනම බෙහෙත නෙමෙයි. එන්නතක්. මොකද එන්නත හම්බුණා කියලා කියන්නේ දැන් ලෙඩේ බොවෙන්නේ. හෙට කරන්න යන දෙයට අද ඔබට අවවාදේ හම්බෙනවා. ඒ එක හේතුවක්. දෙවෙනි හේතුව පින්වතුනි සමහරට ගුරුවරයා ඔබව චෙක් කරනවා. කොයිතරම් දුරටද ඔබට මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි ඉන්න පුළුවන්? ඔය ඔබව චෙක් කරනවා. ඒ ගුරුවරු ගාව තියෙන එක එක ටෙක්නික් බලන්න ඕන උඩට ඇවිල්ලා. එක එක ටෙක්නික්ස් තියෙනවා චෙක් කරලා බලන්න. ඇයි මේ මහා මෙත්තාවේ මහා කරුණාවේ මේ ගෝලයට මග වැඩිලාද? කොයි තරම් දුරටද මග වැඩිලා තියෙන්නේ? නොකරපු වැරද්දක් එහෙම කිව්වොත් එහෙම කම්පා වෙනවද එකපාරට? ඒ ගුරුවරු පිළිගන්නේ පුදුම අනුකම්පාවෙන් ඒ දේවල් කරන්නේ. එහෙම දේවල් තියෙනවා. දෙක තුන්වෙනි කාරණාව පින්වතුනි ඔබ ඒ වැරද්ද ඇත්තනම කරලා නැහැ. හැබැයි ගුරුවරයා ඇත්තනම හිතන් ඉන්න ඔබේ වැරද්ද කරා කියලා. කට පියාගෙන ඔබේ ටික අහන් ඉන්නවද නැව ආදී. යම් දවසක ඇත්ත මතු වෙනවා. එදා ගුරුවරයා කතා කරන ඔබට මේ එනවා නම් හොඳයි. ස්වාමීනි එදා මං අර ඔයාට අවවාදයක් දුන්න නේද? අර වැඩේ කරන්න එපා කියලා. එහෙමයි ස්වාමීනි. ඔය වැඩේ කරලා තිබ්බේ නැහැ නේද? නැහැ ස්වාමීනි. ඉතින් කිව්වේ නැත්තේ? ස්වාමීනි ඔබ වහන්සේ මට අවවාදයක් දෙන වෙලාවේ මම මේ වැඩේ කරේ නැහැ කියලා කිව්වනම් එතනින් එහාට ඔබ වහන්සේ මට අවවාදය දෙන්නේ නැහනේ. මම නොකරපු දෙයකට මට අවවාද හම්බෙනවා කියලා කියන්නේ ස්වාමීනි කවදාකවත් මගේ අතින් ඒ වැරද්ද වෙන්න ඉඩ දෙන්නේ නැහනේ ඔබ වහන්සේ. ඉතින් එහෙනම් මම මහ මෝඩකමනේ ස්වාමීනි කරන්නේ. නොකරපු වැරද්දට හරි ඔබ වහන්සේ දෙන අවවාදේ මම බ්ලොක් කරලා දැම්මොත්. ආන් එකයි ස්වාමීනි මං ඒ දේ කිව්වේ නැත්තේ. ගුරුවරයා පැහැදෙන පැහැදිල්ල පින්වතුනි මෙච්චරයි කියලා කියන්න බෑ එතකොට. ඔබ ගැන එක ගුරුවරයා තේරුම් ගන්නවා ඔබ ඒ දෙන අවවාදය ඉහ උඩ තියාගෙන සලකන කෙනෙක් කියලා. අවවාදයේ තරම් ශ්‍රේෂ්ඨ ඒ තරම් උතුම් දෙයක් විදිහට සලකන කෙනෙක් කියලා. දෙක ගුරුවරයා තේරුම් ගන්නවා පිටින් ඔබ පුදුම විදිහට ඉවසීම ප්‍රගුණ කරගත්ත කෙනෙක් කියලා. නොකරපු වැරද්දට අවවාද දෙද්දී ඔබ ඒක ඉවසගෙන ඉන්නවා කියලා. ඒ නිසා පින්වතුනි මේක මතක් වෙච්ච කාරණාවක අමතර කාරණාවක් කියාගෙන ආපු වෙලාවක ඇත්ත කවදා හරි මතු වෙනවා. කවදද ඒක මතු වෙන්නේ? ඒක දන්නේ නැහැ. ඒක වැදගත්ද? නැහැ. ඇත්ත කවදා හරි මතු වෙනවා. ආන් ඒ වගේ පින්වතුනි එහෙනම් මේ ලෝකේ විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය කියන මේ සත්‍ය හතර, පරම සත්‍ය හතර පින්වතුනි පැවැත්ම නිසා අපි මුකුත් කරන්න ඕනේ නැහැ. ඒකයි බුදුවරුන් දෙදෙනෙක් අතර ශාසනයක් නැති කාලෙක වුණත් පින්වතුනි සත්‍ය පවතිනවා. ඒ සත්‍ය මිනිස්සු දන්නේ නැති එක විතරයි තියෙන්නේ. හැබැයි අවිද්‍යාව එහෙම බෑ. නේද? අවිද්‍යාව එහෙම බෑ පින්වතුනි. අසත්පුරුෂයෙක් නැත්නම් එතන අවිද්‍යාව නැහැ. තවත් පැවැත්මක් නැහැ. ඒකට හුස්ම ගන්න බෑ එතනින් පස්සේ. පවත්තන්න බෑ. එහෙනම් හැමදාටමත් පින්වතුනි අවිද්‍යාව පවතින නම් අසත්පුරුෂයෝ ඉන්නම ඕනේ. එතකොට ඒකෙම තේරෙනව නේද පින්වතුනි අසත්පුරුෂයන්ගේ රාජධානිය තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඔබ ඔන්න ඔය රාජධානිය පිණිස පුරවැසියෙක් වෙන්න හදන්න එපා. සත්‍යයට හැම වෙලාවෙම කොඩිය වනන්න. සත්‍යයටම අනුගත වෙන්න. හැමදාමත් සත්‍ය හොයන්න. ඒ සත්‍ය අවබෝධ වෙන්න පින්දුන ඔබ දවසින් දවස සතුටටපත් වෙන්න ඕනෙමයි. සත්‍යයි සතුටයි කියලා කියන්නේ ඇත්තටම එකක්. සත්‍යයි සතුටයි කියලා කියන්නේ එකක් වෙන්නේ දෙකක් නෙමෙයි. සත්‍ය අවබෝධ කරගන්න තරමට පින්දුන සතුටටපත් වෙනවා. මේ ලෝකේ සතුටටපත් වෙච්ච අය අතරින් අග්‍ර ශ්‍රේෂ්ඨ තනතුරේ ඉන්නේ කවුද? ආ සත්‍ය අවබෝධ කරගත්ත අය අතරින් අග්‍ර ශ්‍රේෂ්ඨ තනතුරේ ඉන්නේ කවුද? ආ එහෙනම් A සමානයි B නම් B සමානයි C නම් A සමානයි C. එහෙනම් සත්‍යයි සතුටයි කියලා කියන්නේ මේ දෙකම එකයි. එහෙනම් ඔබ සතුට හොයාගෙන නම් මේ ලෝකෙට ආවේ. අපාය ගේපු දුකේ ඇරියස් ගෙවන්න නෙමෙයි නම් ඔබ මේ ලෝකෙට ආවේ. ඔබට දැන් තේරෙනවා නේද හොඳටම වැරදිච්ච බව. දැන් හදා ගන්න එක නම් අපි කරන්න ඕනේ පින්විතනේ. එහෙනම් ඔබට තේරෙනවා නේද මෙතුවක් කල ඔබ දුකටපත් වෙලා හිටියේ මොකක් තේරිච්ච නැති නිසාද? සත්‍ය තේරිච්ච නැති නිසායි. එහෙනම් සතුටටපත් වෙලා සතුටින් ඉන්න ඕන නම් මොකද කරන්න ඕන? සත්‍ය තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ආය අමුතුවෙන් එතනින් හර දෙයක් කරන්න නැහැ. ඒකනේ කියන්නේ තණ්හාව නැති කරගන්නවත් ඔබ මහන්සි ගන්න එපා කියලා. තණ්හා නැති කරන්න මුකුත් කරන්න එපා වෙනතුනේ. තණ්හාව ඔහි තිබ්බද? සත්‍ය තේරුම් ගන්න. එතකොට තණ්හාව කියන්නේ ඔබේ දුකට හේතුවක් නම් ඒක මොකක් වෙයිද? එතකොට ඒක හැල්ලෑයි. ඔබ සත්‍ය තේරුම් ගන්නකො. තණ්හාව කියලා කියන්නේ දුකට හේතුවක් නම් සත්‍ය කියලා කියන්නේ ඇත්ත නම් නැත්තම් සතුට නම් පින්වතුනේ ඔබ සතුටටපත් වෙද්දී දුකට හේතු වෙලා තියෙන යම්තාක් දේවල් ඔබෙන් හැලිලා යයි අය හලන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. දුකට හේතුව මොකද? තණ්හාව. පෙළීමට හේතුව තණ්හාව. ඔබට ඕනේ සතුටෙන් එන්න. ඉතින් එහෙනම් සතුට කියලා කියන්නේ මොකද්ද? සත්‍යයට මේ ලෝකෙ තියෙන ඇත්තට. ඉතින් ඇත්ත තේරුම් ගන්න. ඇත්තට අනුගත වෙන්න. එතකොට දුකට හේතුව තණ්හාව නම් අන් එකයින් වෙයි. දුකට හේතුව දරුවෝ නම් දරුවයින් වෙයි. දුකට හේතුව නෝන මහත්තයා නම් නෝන මහත්තයායින් වෙයි. දුකට හේතුව ගෙදර නම් ඒකයින් වෙයි. දැන් බලන්න ඔබට චෙක් කරලා බලන්න ඕනේ නැහැ දුකට හේතුව මොකද්ද කියලා. ඒක බලන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ දුකට හේතුව හොය හොය ඒක අයින් කරන්න ඕනේ නැහැ පින්වතුනේ. දුකට හේතුව ළමයි නම් ළමයි ටික අයින් වෙයි ඔබ සත්‍ය අවබෝධ කරද්දී. දුකට හේතුව ඔබේ රස්සාව නම් පින්වතුනේ රස්සාව අයින් වෙයි ඔබ සත්‍ය අවබෝධ කරද්දී. දුකට හේතුව යුතුයකම් වගකීම් නම් ඒවත් අයින් වෙයි පින්වතුනේ ඔබ සත්‍ය අවබෝධ කරද්දී. මත කියන්නේ යුතුයකම් වගකීම් ඉටු කරන අතර අග්‍රස්ථානයේ ඉන්නේ කවුද? කවුද ඉන්නේ? ඒ තථාගතයන් වහන්සේ. එහෙනම් දුකට හේතුව යුතුයකම් වගකීම් නේද? නේද බුද්ධිමත් පින්වතුනි? නෑ. යුතුයකම් වගකීම් කියලා කියන්නේ එකක්. ඒක දුකට හේතුව එහෙම නෙමෙයි. හරි. එහෙනම් මොකද්ද මේ සත්‍ය කියලා අපි බලාගමු. මෙන්න මේක පොඩ්ඩක් දාලා දෙන්න තියන්න. කොහොමද මේ අනිච්ච කියන එක පිළිබඳව සතුටෙන් වඩන්නේ? මොකද ඔබ සතුටෙන් නෙමෙයි නම් වඩන්නේ පිළිබඳව ඔය වඩන්නේ අනිච්ච නෙමෙයි. ඔය වෙන මොකක්ද එකක් ඔය වඩන්නේ? හරි. අනිච්ච දන්න අය අතර අග්‍රස්ථානයේ ඉන්නේ කවුද? තථාගතයන් වහන්සේ. සතුටෙන් ඉන්න අය අතර අග්‍රස්ථානයේ ඉන්නේ කවුද? A සමානයි B, B සමානයි C. එහෙනම් A සමානයි C. එහෙනම් අනිච්ච අවබෝධ වෙන්න වෙන්න ඒ කෙනාගේ සතුට මොකක් වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. අනිච්ච 100%ක් අවබෝධ කරගත්ත කෙනා සතුට 100%ක් රීච් වෙච්ච කෙනා. එහෙනම් දුකෙන් කියන එකක් නෙමෙයි අනිච්ච කියලා කියන්නේ. බොහොම සතුටෙන් ප්‍රීතියෙන් කියන දෙයක්. මම දෙන්න මෙත්‍රික් වන්ද දාන්න පුළුවන් කියලා. තා චුට්ටකින් ඕනේ. අපේ හාමුදුරු දැන් දීවුනේ හරියට. මම ඔබෙන් අහන්නම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැවර පේනවනේ පිටින් මේ කෝප්පේ වතුර දාලා දෙන කෝප්පයක්. පේනනේ? පේන? පේන? ඉක්මන බා නයි වැඩි වෙලා කනගෙන පේන එක නැවතිනවා ඉතින් සජිත් එකේ. දැන් මම මෙහෙම අතහැරියෙත් නැඟ නියන් නලියන්නේ නැහැ. ආ මම බෝපෙලි මෙන්න ඉදහස් කරන්න. අය රොබගෙන ආවාගේ. ඔබ තමයි ගෙනා. මං හිතන්නේ අපි කන්නේ නෙමෙයි. හරි. මට කියන්න දැන් ඒක පිටින් මේ ධාරිත ලං කරද්දි. ඇයි නිකන් අපිට ඒක හරි අමාරුයි වගේ බලන් ඉන්නේ? මොකක් නිසාද? බින්දෙන්න පුළුවන් නිසා නේද? බින්දෙන්න පුළුවන් නිසා. බින්දෙන්න පුළුවන් නිසා. බින්දෙන්න පුළුවන් මොකක් වුණොත්? වැටුණොත් බින්දෙන්න පුළුවන්. බිනෙන්න පුළුවන් කියන එකට තියෙනවා අපි මේක තනිය වචනයක් කියන්න පුළුවන් මොකක්ද බිනෙන සුළුයි අපි මේක බිනෙන සුළුයි කියලා කියන්න ඕනේ මේක බිනෙන්න කලින්ද බිඳුනට පස්සේද බිනෙන්න කලින් බිඳුනට පස්සේ මේක කියන්න ඕනේද බිනෙන සුළුයි කියලා ඇත්තටම බිඳුනට පස්සේ බිනෙන සුළුයිද අන්න මේක දැන් වැටලා බින්දෙනවා මං කියනවා ආ මේක බින්දෙන සුළුයින් බොරු නේද මේ කියන්නේ බින්දිච්ච එක කොහමද ආයි බින්දින් දැන් මේ මල් නම් ප්ලාස්ටික් අපි කියමු ඇත්ත මල් කියලා ඇත්ත මල් නම් මේ මල් වල ස්වභාවයක් කියන්න බලන්න පරවෙන සුළුයි පරවෙච්ච මල් ටිකක් පෙන්ලා මං කියනවා මේවා පරවෙන සුළුයි හරිද වැරදි දැන් කියන්නේ පර වෙලා කියලා. මිසක් පර වෙන සුළුයි එහෙම නෙමෙයි. එහෙනම් මේ කෝපෙ බිඳුනට පස්සේ බිඳුනා මිසක් බිඳෙන සුළු නෙමෙයි. මේ වැදගත් කාරණාව කියන විදිහ හොඳ සිහියෙන් අහන් ඉන්න. ටිකක් සියුම් කරුණ. හැබැයි මේක ඔබට තේරුණොත් අනිත්‍ය වරදී ඔබ ඔටෝ චූන් වෙනවා. බොහෝම සතුටින් අනිච්ච වඩන්න පුළුවන් දේ ඊට පස්සේ මේක ඔබ තේරුම් ගත්තොත් රායත් බාන්නේ කිව්ව උදාහරණය මේ කෝප්පේ මේසේ අගට ලං කරන පින් ඔබට නිකන් නුරුස්සන ස්වභාවයක් ඇති වෙනවා නෑ මේක ඔය ළඟට කරොත් එම හොරා එතනින් හැර බනහන්න බෑ ඔබට හිතෙන ඇවිල්ලා ඒක පොඩ්ඩක් මෙහාට තල්ලු කළා නේ අපේ හන්දන මොකද්ද ඔය කරන්න අපිට බනහන්න බෑ දැන් ඇයි හැම වෙලාවෙම මේකට හැයනවා එතනින් හරි කරන්න බෑ මොකද මේක වැටුනොත් බින්දෙන බව ඔබ දන්න නිසා ඒක ඔබ දන්න දෙයක් නේද පොඩි අයට කියන්නේ නැද්ද ඕක අගින් තියන්න එපා කියලා පුංචි දරුවෙක් කියනවා අගින් තියන්න දැන් මගේ පුරුද්දක් තියෙනවා පින්තුනි මගේ පුරුද්දක් තියෙනවා මට සාමාන්‍යයෙන් යමක් තියෙනකොට තියනවනේ හරියට ධාරෙත් එක්ක එකට ගැලපි එකට 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 සෙට් වෙන්න. මොකද මං හරි අර ඒක මං මේ ගුණයක් කියනවා නෙමෙයි ඒක මං ගාව තියෙන පිළීමක් වෙන්න ඇති. මට දේවල් පිළිවෙලට ඕනේ. ඒක කබඩ් එකක් වල මොකක් හරි කන්ටේනර් එකක් තිබ්බත් ඒක අර හරි පැත්තට හරවලා තියන්න ඕනේ. ඒ කියන්නේ එහෙම තිබ්බේ නැහැ කියලා මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් තිබ්බොත් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මම ඉස්සර මට මතකයි ෆෝන් එකක් පාවිච්චි කරපු කාලේ. ඒ ෆෝන් එක අතර ගත්තොත් වින්නතේ මම තැනකට ගිහිල්ලා එක තිබ්බොත් අපි තුන් මේසේ ධාරයක් තියෙනවා කියලා. ඒ ධාරුණින් මම තියන්නේ ගාන්ටේ ධාර දෙකට මෙහෙම වෙන්න. අර පැත්තෙන් ධාරේ මේ පැත්තෙන් ධාරේ ගාන්ට එහෙම තියෙන්නේ. සමහර ඉන්න ඕක බලන් ඉන්න බෑ. මගේ යාළුව එහෙම හිටියා. මම එහෙම ෆෝන් එක තිබ්බොත් ඒගොල්ලෝ ඇවිල්ලා මේක අයින් කරනවා මෙහෙම. මොකද්ද මම ඔය කරන්නේ ෆෝන් එකේ පැය මෙහෙන් තියහම. ඇයියේ? මොකද වැටෙයි. මගේ එහෙම පුරුද්දක් තියෙනවා. තිබ්බොත් එහෙම මම තියන්නේ ගාන්ට අර මේ ධාරේ දෙකම එකට ලයින් වෙන තමයි තියන්නේ. ඒතල එහෙම තියම හරිය නීට් වගේ මට. මං ගාව තියෙන ක්ලේශයක් වෙන්න ඇති ඉතින් ගොඩ උද්දුරට. හරි ඕක දැක්කහම බලන් ඉන්න අමාරු පිරිසක් ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නව පින්දිනේ මේ ෆෝන් එක හරි මොකක් හරි මේ බඩුව මේ වස්තුව මොන සුළුයි කියලාද? කැරෙන සුළුයි. නැත්නම් බිඳෙන සුළුයි. ඒ කියන්නේ වැටුනොත් බිඳෙනවා. අර සුළුයි කියන එක කියනකොට පින්දිනේ මැදට දාන්න ඕනේ නේද වචනය? මේක වැටෙන බිඳෙන සුළුයි නම් එහෙනම් වැටුනොත් බිඳෙනවා. මැදට වචනයක් දාන්න ඕනේ. මේක වැටුනොත් බිඳෙනවා. ඒකයි වැටෙන සුළුයි කියලා කිව්වේ. ඒ කියන්නේ සුළුදේ යමක් සුළුයි නම් සුළුයි කියලා කියන්නේ අඩුයි කියන එක නෙමෙයි හොඳේ පෙළන සුළුයි කියලා කියන්නේ අඩුවෙන් පෙළනවා කියන එක නෙමෙයි යමක් වෙන්න සුළුයි නම් ඒ දේ සිද්ධ වෙන්න ඊට කලින් මොකක් හරි ඇක්ෂන් එකක් වෙන්න ඕනේ එහෙනම් මේක බිඳෙන්න නම් පින්වතුනි වැටෙන්න ඕනේ එහෙනම් වැටුනොත් බිඳෙනවා කියන ඥාණය අපි ගාව තියෙනවද නැද්ද තියෙනවා හැබැයි සමහරට පින්වතුනි පොඩි කෙනෙක් ගාව ඕක නැති වෙන්න පුළුවන් ඒකයි මගේ යාළුව අහන්නේ ගොන්තරිය උට තේරෙන්නේ නැද්ද ඔක මෙතනින් තියන්නේද මෙහෙන් තියා මේක වැටුනොත් බිඳෙනවනේ කැඩෙනවනේ ඒ වගේම පොඩි දරුවන්ට කියනවා ඔක කොහොම තියන්න එපා පුතේ මැදර ගල්ලා තියන්නක මේසේ. පොඩි අයට කියන්නේ නැද්ද? කතුර පාවිච්චි කරද්දී පුතේ පරිස්සමෙන් හා හා ඔක තියන් අම්මි කපලා දෙන්න. පොඩි දරුවෙක් අතර පිහියක් ගත්තොත් එහෙම දින ඔබේ papu gidi gidi ගන්න නැද්ද? දැන් අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඔය ගහක් කොලක් එහෙම මොනා හරි කප්පාදුවක් එහෙම කරන්න ගියොත් උන්වහන්සේ මොකද ටූල් එකක් අතින් අරන් ආවොත් එහෙම මම මුලින්ම ගන්න කොඩ මෙන් තියන්. අයි උන්වහන්සේක අරන් එන බින්දි වැරදි පැත්තට. දැන් අපිට කියලා දෙනන පිහියක් එහෙම කතුරක් එහෙම දෙනකොට තව කෙනෙක්ට අල්ලන්න ඕන පැත්තක් තියෙනවා. එතන මම දැක්කොත් එහෙම අනිත් පැත්තට එහෙම දෙනවා. ඔක්කොම ඕ මේ මේට වඩා අනිත් පැත්ත. ආ දැන් දෙන්න. එහෙම කරන්න පින්නේ මේක මැනර්ස් නිසාම නෙමෙයි. එහෙම කරොත් ඉන්නේ වෙන්න තියෙන අනතුරක් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒතර පින්නේ අපි පොඩි කාලේ පිහියක් කතුරක් වගේ දේවල් අපිට පාවිච්චි කරන දෙමාපියෝ දෙන්න බය වුණේ ඇයි? ඒක කැපෙන සුළු කියන ඥාණය අපි ගාව තිබෙන්නේ නැති නිසා. පොඩි කාලේ කක්ක තලන නැද්ද? අපේ අම්ම නම් හැම වෙලාවෙම කියන්නේ ඕක. මම පොඩි කාලේ කක්ක තලපු හැටි. ඇයි පින්දිනේ පොඩි කාලේ අසූචිත් එක සෙල්ලම් කරේ? ඒකෙන් අසනීප වෙන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ රෝගාබාධ ඇති වෙන සුළුයි කියලා දන්නේ නැහැ පින්දිනේ. මේ සුළුයි කියලා කියන බට තේරෙනවද ඥානයක් කියලා? යමක් වුණොත් මෙන්න මේ දේ වෙනවා. එහෙනම් කැපෙන සුළුයි. ඒ කියන්නේ අත ගෑවුනොත් කැපෙනවා. අයන් එක ගහලා තියෙන වෙලාවට කොහොමද ස්වභාවය? පිච්චෙනවද? පිච්චෙනවද? නෑ. පිච්චෙන සුළුයි. ඒ කිව්වේ අත තිබ්බොත් ඇල්ලුවොත් පිච්චෙනවා. ටෙස්ට් එකක් පාවිච්චි කරන්නේ මොකටද ඔබ? ලයිව් වයර් එකක් ටෙස්ට් කරගන්න. ටෙස්ට් එක කියලා කියන්නේ ඔබේ හතුරෙද්ද මිතුරෙද්ද? මිතුරෙක්. ඇයි? ඇල්ලුවොත් මොකද වෙන්නේ? කරන්ට් එක වදිනවා. ඒ කියන්නේ කරන්ට් එක වැදෙන සුළුයි. මොකක් කරොත්? ලයිව් වයර් එකක් නම් අත තිබ්බොත් වදිනවා. ඒ නිසා ටෙස්ට් එක පාවිච්චි කරනවා ඒ පිළිබඳ ඥාණයටපත් වෙන්න. ඇත්තටම ටෙස්ට් එක දෙන සත්පුරුෂයා. පින්න ඔබේ ටෙස්ට් එක තමයි ඒ වෙලාවේ සත්පුරුෂයා. ඇයි ඒ? ඔබට ඥාණයක් දෙනවා දුකටපත් නොවි ඉන්න. එහෙනම් මට කියන්න මේ පිරිසකෝපි උඩින් ගහලා තියෙනවා ෆ්‍රැජයිල් කියලා. බදගලකින් සමහර පෙට්ටි වල ෆ්‍රැජයිල් කියලා ගහලා තියෙනවා වීදුරුවක් බාගෙට කැඩලා වගේ දාලා තියෙන ස්ටිකර් එකක්. මොකද ඒකෙන් කියන්නේ? බිඳෙන සුළුයි. ඒ කියන්නේ වැටුනොත් බිඳෙනවා. එහෙනම් ඒ ස්ටිකර් එක ගහලා තියෙනක හොඳක්ද නරකද්ද? හොඳක්. එයාපෝට් එකක පෙට්ටි හැම පින්දින දැකලා තියෙනවා නම් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඒ බෙල්ට් එකේ දාලා චෙක් ඉන් කරන්න ඒව අරන් යද්දි පින්දින ඔබට කියන්න පුළුවන් මේ මේකේ තියෙන පීරිසි බඩු වගේ මේකේ තියෙන වීදුරු බඩු වගේ අර ස්ටිකර් එක ගහගන්න පුළුවන් ඒක කියලා කිව්වම දින ඒගොල්ලෝ ගහලා දෙනවා. මොකද ඒ ගහපු පෙට්ටි යවන්න වෙනම පොලිමක් තියෙනවා. ඒව යවන්නේ අනිත් බෑග් වගේ. එයාපෝට් එකේ දැකලා තියෙනවා ඔබ අර ඒ කියන්නේ ෆුට්බෝල් ගහන්න පාවිච්චි කරන්නේ ඒ ස්ටිකර් එක ගහපු නැති බෑග් විතරයි. අනිත් ස්ටිකර් එක ගහපියව ගන්න හෑන්ඩ්බෝල් ගහන්න. අර උඩ එයාපෝට් එකේ ඉඳන් එළිය බලද්දි ප්ලේන් දිහා පේනවා අර කන්ටේනර්ස් වලින් මේවට පටවද්දි ෆුට්බෝල් ගහන්න ස්ටිකර් එක ගහපු නැති ඒවා. ඉතින් ඒකත් වටිනවනේ පින්වතුනි. මාන්න ගුණයක් දකින්නේ නැහැ නේද? කොහෙන් හරි කමන්නේ. ඒ කියන්නේ ස්ටිකර් එකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් ෆුට්බෝල් ගහන්න එපා. ඇයි ඒ? බින්දනේ සුළුයි. ඒ ස්ටිකර් එක ගහන්න පුළුවන් වුණාම පින්වතුනි ඒකෙන් කෙනෙක් එනව නේද ඥානයක්. ඒ ඥානය වටින එකක්ද නැද්ද? අතිශයින්ම වටින දෙයක්. ඇයි? ඒ ඥානය ලබා ගත්තට පස්සේ පින්වතුනි අපිට පුළුවන් දුකටපත් නොවි ඉන්න. තෙල් ටැංකිය පිටිපස්සේ ගහලා තියෙන මොකද්ද? ගිනි ගන්න සුළුයි කියලා. ඔය කියන්නේ ඥානයක් නෙමෙයිද ඔය තියෙන්නේ? ඕක උතන්ට ගහපි කාට එන හැතම වදියන්ද? නැත්නම් ඌ බුදු වියන්ද? ඇයි ඒ? සත්පුරුෂයෙක් නෙමෙයිද ඔය? සත්පුරුෂයෙක්. පෙට්‍රල් ෂෙඩ් එකේ සිගරට් එක ගහලා ඒකට ඉරක් ගහලා තියෙනව නේද? දුම්පානය කිරීම තහනම් කියලා. ඇයි ඒ? ගිනි ගන්න සුළුයි. ඕක ගහලා තිබ්බේ නැත්නම් මොකද මිනිස්සු කරන්නේ? සිගරට් එක බොනවා. එතකොට ගිනි ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒස්ටි එතන බෝඩ් එක ගහපු කෙනාට දහානියක් වෙන්නේ නැත්නම් දැන් එතන ඉන්න කෙනාට දහානියක් වෙන්නේ. එතන ඉන්න කෙනාටයි හානියක් වෙන්නේ පින්වතුනි. සිගරට් පැකට් එක මොකද ගහලා තියෙන්නේ? පිළිකා ඇති කරවන සුළුයි කියලා. ඒ කියන්නේ ඒක දිහා බැලුවොත් පිළිකාවක් හැදෙනවා කියලාද? නැහැ. යමක් තියෙනවා ඒකට කරන්න. ඒක කරොත් පිළිකාවක් ඇති වෙනවා. වෙන දේවල් කරාට පිළිකාවක් ඇති වෙන්නේ නැහැ. සිගරට් පැකට් එක ඔබට මම විකුණනවා. මම පිළිකාවක් හැදෙනවා. පිළිකාව හැදෙන්න පුළුවන් තව අද්දව කෝටිකින් විතර. ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් මේ මොහොතේ ඒකෙන් පිළිකාව හැදෙන්න බෑනේ පින්වතුනි. මොකද පිළිකාව හැදෙන්න නම් යමක් කරන්න ඕනේ. මොකද්ද? ඒ සිගරට් එක බොන්න ඕනේ. ඒක කරොත් පිළිකාව හැදෙන්න පුළුවන්. ආන් ඒ නිසා පිළිකාව හැදෙන සුළුයි කියලා බෝඩ් එකේ ගහලා තිනු. ඕක ගහපු කෙනා සිගරට් එක නෙමෙයි පිළිකාව හැදෙන සුළුයි කියලා ගහපු කෙනා සත්පුරුෂයද අසත්පුරුෂයද? ඒකාන්තම සත්පුරුෂයෙක්. මොකද එයා අපිට දෙනෝ ඥානයක් පරිස්සමෙන් ඇසුරු කරන්න. ඔබ මෙන්න මේක පානය කිරීම සඳහා පාවිච්චි කරොත් ඔබට පිළිකාවක් හැදෙන්න පුළුවන්. හයි ටෙන්ෂන් වයර් යන කණු දෙකල් තියෙනව නේද? ඒවල ගහලා තියෙනව නේද? මිනි ඔලුවක් හැටකඩු දෙකක් එක හරහට දාලා. මොකද ඒකෙන් කියන්නේ? අන්තරාවය කියලා ගහලා තිනවා. ඩේන්ජර්. මොකද ඒකෙන් කියන්නේ? මේකේ පෙරේතයෝ ඉන්නවා කියලා. එමුගේ ෆොටෝ එකත් එදාලා තියෙනවා. මේකට අරක් ගත්ත පෙරේතයෝ ඉන්නවා. ඈ ඒකද කියන්නේ? නෑ මේක ඇල්ලපිකාට වෙන දේ නේද ඔය තියෙන්නේ. මේක ඇල්ලුවොත් වෙන දේ ඔය තියෙන්නේ. එහෙනම් පින්වතුනි වෙන්න යන ඩේන්ජර් එක කලින් අපිට කියනවා. කරොත් තමයි මේක වෙන්නේ. ඒ නිසා මොකක් කරන්නද? නොකර ඉන්න. නොකර හිටියොත් ප්‍රශ්නයක් නෑ. නොකර හිටියොත් ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒ ස්ටිකර් එක ගෙතන ගහපේකනා තේන හතම් වදියන්ද නැත්නම් ඒක බුදු වියන්ද? බුදු වෙන්න ඕනේ. ඇයි සත්පුරුෂයද අසත්පුරුෂයද ස්ටිකර් එක ගෙතන ගැහුවේ? සත්පුරුෂයෙක් පින්දුනේ ස්ටිකර් එක ගෙතන ගැහුවේ. ඒක තියෙන නිසා අපි දන්නෝ ඒක ළඟට යද්දි පරිස්සම් වෙන්න ඕනේ කියලා. අපර තවත් සරල උදාහරණයක් මම කියන්නම්. ඔබ යනවා පාක් එකට. පාක් එකට ගියාම පේන්නේ පාක් එකේ තියෙනවා බෙන්ච් එකක් තියෙනවා. මිනිස්සු වාඩි වෙන බෙන්ච් තියෙන. ඒ බෙන්ච් එකේ මිනිහ අලුතෙන් තීන්ත ගාලා තියෙනවා. කවුරේ මහත්තෙක් ඇවිල්ලා තීන්ත ගාලා. හරිද? තීන්ත ගාපේක හොඳ වැඩද නරක වැඩද? ඈ? හොඳ වැඩ. පින් දෙන වටන වැඩක් නෙමෙයිද? පින් දෙන වටන වැඩක්. හැබැයි මම එච්චරයි කියන්න ඕනේ. එන අපි පින් අනුමෝදන් කළා දේශනාව හමාරක. ඇයි ඉතුරු ටික ඔබ දන්නවද? ඇයි අද්දකින් තියෙනවනේ ජීවිතේ නේද? ඔය තීන්ත ගාලා තියෙන බව ඔබට දැනුවත් කළා නැත්නම් ඒකගේ හත්මුතු පරම්පරාව මතක් කරලා ඔබ පින්ද දෙන්නේ. අලුතෙන් ගෑ තීන්ත කියලා බෝඩ් එකක් ගහන්න ඕනේ නේද ඒකේ? තීන්ත දැන්නම් ගෑවි. නැත්නම් wet paint කියලා ගහන බෝඩ් එකක්. ඒ බෝඩ් එක දැක්කහම පින්වතුනි ඔබ සතුටටදපත් වෙන්නේ නැත්නම් දුකටදපත් වෙන්නේ? සතුටටපත් වෙන්නේ. කරුණු දෙකක් ගැන. පළවෙනි කරුණ පින්නේ තීන්ත ගාලා තියෙනවා. අනේ කොච්චර හොඳයිද මේ බාන්න මේ යහපතක් කරන්න මේ මිනිස්සෙක් මේ තව කෙනෙක්ට මේ තීන්ත ගාලා. මේ දියසෙවිල බැඳලා තිබ්බ මේ ලෑල්ලේ දැන් තීන්ත ගාලා දැන් බාන්න කොච්චර ලස්සනයිද. ඒක ගැන ඔබ කොහොමද සතුටටපත් වෙනව? හැබැයි ඔබ ඊට වඩා සතුටටපත් වෙනව නේද පින්වතුනි? අර බෝඩ් එක ගහලා තියෙන නිසා දැන් ඔබ මොකද කරන්නේ නැත්තේ? ගිල වාඩි වෙන්නේ නැහැ ඒකේ. එතකොට අර ඔබේ හිතේ තියෙන ප්‍රසාදය දිගටම පවත්වා ගන්න පුළුවන් නේද? ඔය බෝඩ් එක ගහලා තිබෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ගිල වාඩි වෙනවා. එතකොට අර හිතේ තිබ්බ ප්‍රසාදයට මොකද වෙන්නේ? ප්‍රසාදය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇයි ඒ? ඇඟේ තීන්ත ගෑවුණා. දැන් දුකටපත් වුණා. එහෙනම් ඒ බෝඩ් එක ගහලා තියෙන මොකද්ද? wet paint. අල්ලන්න එපා. තාම වේලිලා නැතුව ඇති. මේ අලුතෙන් ගාපු තීන්ත පරිස්සමෙන්. එහෙනම් ඒ බෝඩ් එක එතන ගහපු කෙනාට එහෙන ආතම් වදියන්ද බුදු වියන්ද? බුදු වියන්. බුදු කියන්නේ සම්මා සම්බුදු නෙමෙයි. බුදු ධාතු තුනක් ඉන්නවනේ. ඇයි ඒ කරපු පින යාර බුදු වෙන්න හේතු වෙන්නේ නැද්ද? ඒකයි මම මේ කියන්නේ බුදු වියන් කියලා. එයාගේ අරිහත්ය උදෙසා ඉතින් පිනක් ඒ කරගත්තේ. දැන් අපේ ස්වාමීන් වහන්සලා තීන්ත ගන්න. ඔබ තීන්ත ගන්න. ශාසනයට දෙයක් කරා නම් පිටින් යහපතක් වෙනවා. තව මනුස්සයට යහපතක් කරා නම් ඒක නාට යහපතක් වෙනවා. ඒකයි කිව්වේ බුදු වියන් කියලා. මේ නෑතම වැදියන් නෙමෙයි. එහෙනම් පිටින් ඒ බෝඩ් එක දැක්කහම ඔබේ හිතේ ප්‍රසාදයක් නේද ආවේ? ගහන්නේ ඒ බෝඩේ ගහලා තින්නේ මේක වාඩි වෙන්න එපා කියලා. ඉතින් වාඩි වෙන්න හදපු බෙන්ච් එකේ වාඩි වෙන්න එපා කියලා ගහද්දිත් ඔබේ හිතේ ප්‍රසාදයක් ආව නේද? අමුතු නැද්ද ඒක? වාඩි වෙන්නේ බෙන්ච් එක හදලා තියෙන්නේ. ගහලා තිනවා වාඩි වෙන්න එපා කියලා. හැබැයි හිතට ආවේ ප්‍රසාදයක් නේද? අප්‍රසාදයක් ආවේ නැන්නේ? නෑ. මොකද පින්න ඔබට වෙන්න යන අනතුරකින් ඔබව බේරගත්තා. එහෙනම් ඒ බෝඩ් එකේ ගහලා තිබ්බ කරුණ ඔබට ඥානයක් නේද දුන්නේ? මොකද පින්න දැන් ඔබට පුළුවන් ප්‍රඥාවෙන් ඒක තේරුම් ගන්න. ඒ බෝඩ් එක ඔතන තිබ්බේ නැත්නම් ඔබ ඔක තේරුම් ගන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි. මොකෙන්? වේදනාවෙන්. ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් දේ ඥානය දුන්නේ නැත්නම් ඔබට ඔබට තේරුම් ගන්න වෙන්නේ වේදනාවෙන්. එහෙනම් අල්ලන්න එපා තීන්ත ගාලා තියෙන්නේ කියන එක පින්න ඔබට ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් අර බෝඩ් එක කීය ගහලා තියෙන නිසා. බෝඩ් එක ගහලා නැත්නම් ඔබ ඒක ප්‍රඥාවෙන් නෙමෙයි තේරුම් ගන්නෙ. අත තියලා ඇඟේ තීන්ත ගෑවුනාට පස්සේ දැන් ඔබ දෙස් දෙවල් දෙන පටන් ගන්නවා. බලන්න පින්න ඔබේ හිතේ ප්‍රසාදය නැති වෙනවා. එහෙනම් ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ මොකද්ද? තීන්ත ගෑවෙන සුළුයි. එහෙනම් මිනු ඕනම තැනක ඔබ සුළුයි කියන වචනේ දැක්කනම් බාන බිනෙන සුළුයි. පිච්චෙන සුළුයි. වහා ගිනි ඇවිලෙන සුළුයි. පිළිකා ඇති කරවන සුළුයි. තීන්ත ගෑවෙන සුළුයි. බලන්න හැම තැනකම ওই සුළුයි කියන වචනේ පිටින් ඔබට දුන්නේ වේදනාවද ඥානයක්ද? ඥානයක්. දස අකුසලේ සතරපා ගත කරවන සුළු නැද්ද? සුළුයි. ඒක දැනගත් එක හොඳට ගියාද නැත්නම් සිහ් බලන්නකෝ ඒක දැනගත්තනේ දැන් ඉතින් අපිට සතරපා දස අකුසලක් කරන්න බෑනේ. එහෙමද ඔබට හිතෙන්නේ? අයියෝ ඉස්සර නම් හොඳට බිත්තර තලතල බිත්තර කෑවා. දැන් බෑ. ඔබට එහෙමද හිතෙන්නේ? බලන්නේ ඥානය ඔබ බේරගත්තේ නැද්ද? ටෙස්ටර් එක ඔබේ යාළුවද? හතුරද? මිතුර ඔබේ මිතුර අපි දිනේ ටෙස්ටර් එක. ඒ ටෙස්ටර් එකේ ලයිට් එක පත් වෙනකොට ඔබට ඥානයක් දැන් මේ පහළ වෙන්නේ. ආ මේ මේකේ කරන්ට් එක තියෙනවා. එහෙනම් ඇල්ලුවොත් වදිනවා. පින්දින ඔබ පුළුවන් වෙන්න ඕනේ අනිච්ච කියන එකත් ඔන්න ඔය විදිහට දකින්න. බාන ඔය හැම අවස්ථාවකම ඔබ සතුටට පත් වුණා නේද ඒක ගහලා තියෙන එක ගැන. මේකේ ෆ්‍රැජයිල් කියලා ගහලා තිනවන බිඳින සුළුයි කියලා ගහලා තිනවන ඔබ දුකටද පත් උනේ සතුටටද පත් උනේ? සතුටට. ඔබට ඔබේ ප්‍රසාදයෙන් පින අනේ මේක කොච්චර වටින දෙයක්ද මිනිසුන්ගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දෙයක්. ඊට අමතරව ඒකේ බිඳින සුළුයි කියලාත් ගහලා තිනවන අනේ කොච්චර ෂෝක්ද? ඒ කියන්නේ මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැනම ප්‍රසාදයට පත් උනා තමයි. ඒක තමයි මුලින්ම ප්‍රසාදයට පත් උනේ. හැබැයි ඊට අමතරව පින එක්ස්ට්‍රා මේ එක්ස්ට්‍රා ගහලා තිනවන බිඳින සුළුයි කියලා. ඔබේ ප්‍රසාදය තවත් වැඩි වුණා නේද? බාන කොච්චර හොඳයිද ඒගොල්ලෝ එහෙම ස්ටිකර් එකකුත් ගහලා වෙලා තිනවන. සමහර භාජන වල ගහලා දිනවා නේද බින්දින උපරිම උෂ්ණත්වය. මේකට වඩා උෂ්ණත්වය වැඩි කරන්න එපා. ඒක මේක දිය වෙනවා හරි මොකක් හරි කියලා. සමහර භාජන වල ගහලා දිනවා මයික්‍රෝවේව් ඔවන් එකට දාන්න එපා කියලා. ඔය ඔබට දෙන්නේ ඔබේ යහපත උදෙසා ගහපු දෙයක්ද අයහපත උදෙසා ගහපු දෙයක්ද? යහපත උදෙසා ගහලා තියෙන්නේ. මොකද සමහර ඔබ ඔක නොදැනුවත් කමින් ඇතුළට දැම්මොත් එහෙම පින්විතනි පිළිකාකාරක වෙන්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් මේක සම්බන්ධයෙන් මේ පීරිසිකෝප්පේ සම්බන්ධයෙන් පින්වතුනි ඔබට යම් ඥානයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔය ලබා ගන්න ඥාන අතර කියන්නේ මොනවද මේක සම්බන්ධයෙන් ගන්න පුළුවන් ඥාන? මේකෙන් බොන්න පුළුවන්. මේකට වතුර දාන්න පුළුවන්. මේකට තැඹිලි දාන්න පුළුවන්. මේකට බීම දාන්න පුළුවන්. නැද්ද? මේක සුදු පාටයි. ඔය ඔක්කොම මේක සම්බන්ධ ඥාන නෙමෙයිද? ලෞකික තමයි. නමුත් ඔක්කොම ඥාන. බින්දෙන සුළුයි. ඒකත් ඥානයක් නෙමෙයිද? ඔය ඥානේ වැදගත් නැද්ද ඔබට? කොච්චර වැදගත්ද? ඇයි නැත්නම් මේ ඔය ඥානේ නැත්තම් මාසෙන් මාසට තව වියදම් කරන්න ඕනේද මේන් තව සෙට් එකක් ගන්න? එහෙනම් ඒ ඥානේ තියෙන එක හොඳද නැද්ද? කම්පියුටරේ තියෙනව නේද බින්දි USB එක ගැහුවාට පස්සේ අර රයිට් ක්ලික් කළා මොකද ඉජෙක් කරන්න කියලා තියෙන. ඒක කරේ නැත්තම් අර USB pen එක නරක් වෙන්න පුළුවන් කියලා ඔබ ඉගෙනගෙන තියෙනව නේද? ඒ නිසා නේද පින්දින ඔබ දැන් hard drive එකක් ගන්නවා හරි USB එකක් අලුත් තාක්ෂණයේ උදාහරණ දෙන්න පැය 21 වෙනි සතවර්ෂයේ බණ කියද්දි අලුතෙන් ඒවා කියන්නත් ඕනේ. නැත්තම් දැන් සමේ සමහර පොඩි දරුවෝ ඉන්නවා බින්දෙනවා සුළුයි කිය මොකද්ද ඒ? බින්දෙනවා? අපි දන්නේ නැහැ නේ මේක. fiber glass අපි පාවිච්චි කරා. දන්නේ නැහැ ඒවා. ඒ නිසා කම්පියුටරෙන් දෙන්නත් ඕනේ අලුත් තාක්ෂණයෙන් දෙන්නත් ඕනේ. ඒක ගහලා දිනවා පින්දින ඉජෙක් කරන්න කියලා ඉස්සෙල්ලා. මේක ඇදලා ගන්න කලින්. මොකද ඇදලා ගත්තොත් එහෙම සමහර දේ පෙන්නක නරක් වෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙන සමහර ඔය වීදුරු එහෙම විකුණන කඩවල අල්මාරි එන නිකම් වීදුරක් ජනේ කන්නාඩියක් නෙමෙයි නිකම් වීදුරක ස්ටිකර් එකක් ගහනව නේද ඒ ස්ටිකර් එක ගහන්නේ ඇයි වීදුරක් තියනවා කියලා පේන්න ඒ ස්ටිකර් එක ගහපේ කාට හෙන හතම වැඩි හන්ද උබුදියන්ද ඔබ දන්නවනේ උත්තරේ ඇයි ඒක තියෙන නිසා මොකක් වෙන්නේ නැද්ද එකක් කැඩෙන්න දෙක ඔබ ගිල ඔලුව හප්ප ගන්න එනයි ගහපේක හොඳද නැද්ද බොහොම හොඳයි වතුර ටිකක් වැටලා තියෙන තැනක පින්වදිනේ මොකද්ද ගහලා තියෙන බෝඩ් එක? ලිස්සන සුළුයි. ඔබ දැකලා තියෙනව නේද පාරේ යද්දි පින්වදිනේ බෝඩ් අහුවෙලා තියෙනව නේද? වංගුව පහු වුණා කියලා. දැකලා තියෙනවද එහෙම බෝඩ්? පසුපසින් වංගුවක් කියලා තියෙනව නේද බෝඩ් එක? නැද්ද එහෙම? කොහොමද තියෙන්නේ? ආ ඉදිරියෙන් වංගුවක්. පසුපසින් වංගුවක් කියලා කියන්න ඕනේද? නැහැ ඉතින් ඒක බහු වෙලා ඉවරයි දැන්. එහෙනම් මේක බිඳුනට පස්සේ බිඳුනා කියලා කියන්න ඕනේද? නැහැ. පින්නේ ඒ ඉදිරියෙන් වංගුවක් කියලා ගහලා තියෙන එක. ඒ ගහපේක තේන හතම වදියන්ද? නැත්නම් බුදු වියන්ද? බුදු වියන්. ඇයි? ඔබට වෙන්න තිබ්බ අනතුරකින් ඔබව බේරගන්න යමක් යහපතක් නේද බින්න ඔබට දුන්නේ? හොඳක් නේද කරේ? බලන්න. එහෙනම් ඒ ඥානයක් නේද ඔබට දුන්නේ? ඔබට දැනුමක් අවබෝධයක් පින්නේ දුන්නේ. පරිස්සම් වෙන්න ඉදිරියෙන් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනතුරක් විය හැකි. අනතුරක් විය හැකි. අනතුරක් විය හැකි නිසා මොකක් කරන්නද? පරිස්සම් වෙන්න. එහෙනම් වේගය අඩු කරන්. හිමින් පදවන්. ඔය පාරවල් වල දෙපැත්තේ අර අල්ලලා තියෙන නිින්ද යනකොට ඩකඩකඩකඩකඩකඩ ගන්න. බාන ඒක තිබ්බේ නැත්නම් යන්න තිබ්බනේ නේද ෂෝක් එක ඕෆ් රෝඩ් නේද මුඛා ඒව දාලා තියෙනවද දන්නේ නැහැ නේ එහෙම නේද ඔබට හිතෙන්නේ එහෙමද හිතෙන්නේ එහෙම නෙමෙයි හිතෙන්නේ කොහොමද හිතෙන්නේ කොච්චර හොඳයිද ඒක දාලා තියෙන එක ඒක දාලා තියෙන නිසා ඔබට පුළුවන් මොකක් කරන්නද අනතුරකටපත් නොවි ඉන්න මොකද පින්නේ ඔබට දැන් ওই ඥානයක් නේද ඔය දෙන්නේ ආහහා දැන් ওই නිින්ද ගිහිල්ලා තියෙන්නේ නැගිටින්න ওই ඥානයක් නේද ඔය දෙන්නේ ඉතින් වටින්නේ නැද්ද ඒ ඥානය ඔබට පුළුවන් ඕන එක ඉග්නෝ කරන් ටෙස්ට් එකේ තිබ්බට පස්සේ ලයිට් එකපත් වෙනවා දැන් ඔබට choice එකක් තියෙනවා ඕනනම් අල්ලන්න ඒකේ ගහන්න නැහනේ අල්ලන්න එපා අල්ලන්න එපා අල්ලන්න දෙන්නේ නැහැ ටෙස්ට් එකේ එහෙම කිව්වද කවදාවත් අල්ලන්න නම් දෙන්නේ නැහැ එතකොට මේකේ කරන්ට් එක තියෙනවා නෑ නෑ කරන්ට් එක වැදෙන සුළුයි ඕනනම් අල්ලන්න ඒ ටෙස්ට් එකට මුකුත් වෙනවද ඒකෙන් නෑ ටෙස්ට් එක කරන්න තියෙන සත්පුරුෂයාගේ කටයුත්ත හරියට බුදුහාඳුර කිව්වා වගේ මට බෑ උඹලව නිවන් දක්කන්න නිවන් දකින්න ඕන බව මං කියන්නම් ඇයි කියලා කියන්නම් නිවන් දකින්නේ කොහොමද කියලා කියන්න ඕනනම් නිවන් දකින්න නැත්තම් නිකන් ඉන්න එහෙනම් අර ෆ්‍රැජයිල් කියලා ස්ටිකර් එකක් ගහලා තියෙන මේක මෙහෙට තල්ලු කරන ෆ්‍රැජයිල් ස්ටිකර් එක අපිට ගහනවද එල කනේ පාර නෑ පින්දිනේ ඕන්නම් වැටෙන්න තියන්න බිනුනොත් ඒකටද පාඩු ඒ ස්ටිකර් එකටද පාඩු නෑ අපිටයි පාඩු එන අයන් එක ඇල්ලුවොත් පින්දිනේ රත් වෙලා තියෙන වෙලාවේ කාටද පාඩු අයන් එකටද නෑ අපිටයි පාඩු එහෙනම් පින්දිනේ ඒ ඥානය කියලා කියන එක බලන්න කොච්චර වටින දෙයක්ද කියලා දැන් තිරිසනාට ඔක තේරෙන්නේ නෑ කියවන්න බෑනේ ඇයි දෘෂ්ටි දෙන්න බෑ පින්දිනේ තිරිසනාට දැන් අලියොන්ට වැටවල් ගහන්න. දැන් ඔබට හක්කපටස් කියන දේශනාවක් කරාට ගුරුහාඳුරෝ. ඕක අලියොන්ට කියලා දෙන්න බෑනේ. අලියට නේ ඔය ඇත්තම ඔය දේශනාව කරන්න ඕනේ. නේද? ඔබට නෙමෙයිනේ. හක්කපටස් කියන කියලා දෙන්න ඕනේ කාටද? ඒකට අහු වෙන කාටද? ඒ වගේ ඉලෙක්ට්‍රික් වැටවල් ගහලා තියෙනවා. ඉතින් ඒවා කියලා දෙන්න ඕනේ බින් ඒකට අහු වෙන උන්ට. නමුත් අලියට ඒක කියලා දෙන්න බෑ මොකද අලියව දෘෂ්ටිගත කරවන්න බැරි නිසා තිරිසනෙක් නෙපින් උතනේ නමුත් ඔබව පුළුවන්නේ එහෙනම් පින්දිනේ මේ ලෝකයේ තියෙනවා ඔබේ සතුට උදෙසා අභාග්‍යවන්තව මේ ලෝකෙට ආපු අයගේ වාග්ය උදෙසා දේශනා කරන්න යදුණු යම් ඥානයක් මොකක්ද ඒ ඥානය අනිච්චතාවය ඔබම මට කිව්වා මේක බිඳින සුළුයි කියලා කියලා ඔබ දැන ගැනීම ඔබේ සතුටට කාරණාවක් මිසක් දුකට කාරණාවක් නෙමෙයි කියලා. මේක බිඳින සුළු බව දන්න නිසා නේද පිඟුතුනේ මේක පරිස්සම් කරලා ඔබ පාවිච්චි කරන්නේ. ඔබට කවදාකවත් හිතලා නැහැනේ අයියෝ ගහලා තියෙනවනේ මේක බිඳින සුළු කියලා දැන් ඉතින් මම මේක තල්ලු කරන්නත් බෑනේ එහාට. එහෙම හිතලා නැහැ නේද? ඔබට හිතුණා නම් හිතුනේ මේක බිඳිනව නම් ගහන්න තිබ්බනේ දෙයනේ මේක බිඳින සුළුයි කියලා. ඒක ගහලා තිබෙන මම කරන්නේ නැහනේ ඕක. ඔහොම නෙමෙයිද ඔබට හිතෙන්නේ? ඔබම කියන්නේ දැයි අර මේ මේ මෙච්චර වංගුවක් තියදී අයියර බෝඩ් එකක් ගහලා තිබෙන්නේ නැති වංගුවක් ඉදිරියෙන් කියලා. එහෙම නෙමෙයිද ඔබ කියන්නේ? මිසක් ඔබ කියන අයියෝ බලන්න ඉතින් වංගුවක් ලුණ ඉදිරියෙන් දැන් ඉතින් බෑනේ. වංගුවක් තියෙන එක හරි. නමුත් වංගුවක් තියෙන බව ඔබට කියපු එක යහපතක්ද අයහපතක්ද ඔබට උනේ? යහපතක්මයි උනේ. එහෙනම් සිගරට් පැකට් එකේ ගහලා තිබ්බහම පින්දින පිළිකාකාරකයි කියලා. ඒකෙන් ඔබට කවදාකවත් අයහපතක් වුණාද? සිගරට් එකෙන් පිළිකාව හැදෙන එක හරි අයහපතක් තමයි. නමුත් ඒකෙන් හැදෙන්න පුළුවන් බව කියලා තියෙන එක යහපතද අයහපතද? අනිවාර්යෙන් යහපතක්. ඒක අයහපතක් වෙච්ච කෙනෙක් ඉන්නවා නේද උසන්? මම නම් කැමතිම නැහැ සිගරට් පැකට් එකක ගහලා තියෙනවට. ඇයි? ඒක ගහලා නැත්තම් මට හිතට ආවන්කව සිගරට් එක ගහන්න පුළුවන්. ඒක පිටින් තඩි ගොංකමක් නේ. එහෙනම් ඉතින් එහෙම කෙනෙක් කවදාවත් ටෙස්ට් ඩ්‍රයිව් පාවිච්චි කරන්න එපා. ගෙදර ටෙස්ට් එකක් තියන්න එපා. ලයිව් වාරයද කියලා චෙක් කරලා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා නේද? වාරයක ලයිව්ද කියලා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් ටෙස්ට් එක. අනෙක් ක්‍රමෙ චෙක් කරාට පස්සේ කියන්න බෑ. ඒ වෙන එකටම මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ ටෙස්ට් එකක් පාවිච්චි කරන්න එපා. ඉතින් අපි මොනවාගේ ඉලෙක්ට්‍රික් වැඩක් තියෙනවා ඔබට ඔබ එන්න අපි ටෙස්ට් එක පාවිච්චි කරන කැමැති නම් අපි ඔබව තියලා ටෙස්ට් කරගන්න. එහෙනම් ටෙස්ට් ට්‍රැක් එක හතුරු වෙච්ච කවුරුත් නැහැ නේද මෙතන? හැම බොහෝ හැමෝගෙම ගෙදර ওই ටෙස්ට් ට්‍රැක් ඇති. ඉතින් බුගින්න බාන ඔබ සල්ලි දීලා ගත්ත නේ ටෙස්ට් එක. බාන සල්ලි දීලා අරගෙනත් ඒ ටෙස්ට් එක ඔබට අල්ලන්න දෙන්නේ නැහැ ලයිව් වයර් එක. බාන කොච්චර නරුමෙන්ද කියලා ওই ටෙස්ට් එක. එහෙම නේද ඔබට හිතේ? සල්ලි දීලා අරගෙනත් මේ ටෙස්ට් එක මට අල්ලන්න එපා කියනවද? එහෙමද ඔබට හිතන්නේ? නෑ පිංගුනේ ඔහොම නෙමෙයි. ඔය වගේ දෙගුණයක් දීලත් ගන්න ලෑස්ති නේද පිංගුනේ ඔබ ඔක? ඇයි ඒ? ඔබට යහපතක් නේද ඔය කරන්නේ? ඥානය ඔබට තියලා. ආන් මේ වගේ පිංගුනේ මේ අනිච්චතාවය කියලා කියන්නේ ඥානයක්. ඒකයි ගුරුහාඳුර ඔබට කිව්වේ දා. දරුවා මලාට පස්සේ අනිච්චයි කියලා කියන්න එපා කියලා. ඒ කියන්නේ දරුවා මැරෙන සුළුයි කියලා මැරිච්ච දරුවා මැරෙන සුළුයිද? දරුවා මලා. දැන් මම මැරෙන සුළුයිද? නෑ උන් මලා. මරණ සුළු වෙන්නේ කොයි කාලෙද? ජීවතුන් අතර ඉන්න කාලෙ. මේක බිඳෙන සුළු කොයි කාලෙද? බිඳෙන්න කලින්. ඒගොල්ලෝ මේක පොසිටිව්ලි දකින්න ඕනේ. බාන ඔබේ හිතේ මොනතරම් සතුටක් තියෙනවද කියලා මේ මේක බිඳෙන සුළුයි කියලා ගහලා තිනවා. ඔබට ප්‍රසාදයක් නෙමෙයි දාවේ. අර බංකුවේ අලුතෙන් තීන් තාලේ පිටයි කියලා ගහලා තිනවා. ඔබට සතුටක් නෙමෙයි දාවේ. බංකුව පාවිච්චි කරන්න පුළුවන් එක ගැනත් අපිට සතුටුයි. ඒකේ අලුතෙන් තීන්ත ගාලා තියෙන එක ගැනත් අපිට සතුටුයි. බාන ප්‍රසාදේ වැඩි වෙනවා. ඒ වගේම ස්ටිකර් එකක් ගහලා තිනවා අලුතෙන් තීන්ත ගෑවේ අල්ලන්න එපා ඇඟේ තීන්ත ගෑවෙන්න පුළුවන්. තවත් සතුටුයි. එහෙනම් මේ ඥානෙ ඔබ සතුටට මිස දුකටපත් කරේ නෑ නේද? එහෙනම් ඇයි පින්දුනේ මූණෙල්ලගෙන අනිච්ච වැඩ? මනිච්චයි. අපි අනිච්චේ සංසාරේ. ඔය අනිච්ච නෙමෙයි පින්දුනේ වැඩ. ඔය මොකක් හරි වෙන එකක් ඔය වැඩ. අනිච්ච කියලා කියනවනේ ඔහොම නෙමෙයි පිංගුතුනි. මේක අනිච්චයි. දන්නවද වැඩක්? අනිච්චයි. මේ යාළුවා දන්නවද වැඩක්? මේක අනිච්චයි. මොකද අනිච්චයි කියලා කිව්වේ? ඇලුනොත් පෙලෙනවා. පෙලෙනව නෙමෙයි. ඇලුනොත් පෙලෙනවා. ඒකයි මැදට වචනයක් එන්න ඕනේ පිංගුතුනි. පෙලෙනවනම් ඔය ඥානයක් නෙමෙයි. ඔය වේදනාවක් ඇලුනොත් පෙලෙනවා අන්න ඥානේ. ඇල්ලුවොත් පිච්චෙන්නේ නැත්තම් පිච්චෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ දැන්? අල්ලන්න නැතු වෙන්නේ. එහෙනම් පින්දිනේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා ඔබ කොහොමද වඩන්න ඕනේ? අඬන්නද? නෑ පින්දුනේ ඔබ ප්‍රීතියෙන් පිනා යන්න ඕනේ අනිච්ච වැඩද්දි. අනේ කොච්චර ශෝකද මේක අනිච්චයිනේ. ඒ කියන්නේ ඒක ඇල්ලුවොත් පෙළෙන එක ගැන නෙමෙයි මේ ප්‍රීතියටපත් වෙලා තියෙන්නේ. ඒක මං කිය මේක බොහොම සියුම් තනක් වෙන උතුනේ හොඳට අල්ලගන්න. හොඳට අල්ලගන්න එතකොට හොඳට පෙළෙන්න පුළුවන්. නෑ හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණා. මනෙන් බුද්ධියෙන් අල්ලගන්න මේ කියන දේ. හරිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන දේක විතර ඔබ දන්නේ ඔබට මනට ගන්න පුළුවන් කියලා. එහෙනම් අනිච්චයි කියලා කිව්වෙ පින්නතනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හිතින් තණ්හා කරොත් විතරයි පෙලෙන්නේ. නැත්තම් පෙලෙනවද? නෑ. මට තව දෙයක් කියන්න කරලා පෙලෙන්න පුළුවන්. තණ්හාවට අමතරව තව දෙයක් කියන්න ඒක කරාමත් පෙලෙනවා. කියන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන නෑ වුවොත් පෙලෙනවද? පිංගානක වට්ටියක් අරගෙන උන්ට කවනවා බත්. පෙලෙනවද? අතින් අල්ලගෙන ගෝල් ෆේස් එකේ වෝක් එකක් යනවා. පෙලෙනවද? නෑ නෑ පින්නේ මොක කරත් පෙලෙන්නේ නෑ. මොක කරොත් විතරද පෙලෙන්නේ? තණ්හා කරොත් විතරයි පෙලෙන්නේ. ඒක ඥානයද නැද්ද? ඥානයක්. එහෙනම් ඒ ඥානය පින්නේ ඔබට ලැබෙන ඔබ සතුට නෙමෙයිදපත් වෙන්න ඕනේ. කොච්චර සතුටටපත් වෙන්න ඕනේ? අනේ අනිච්චයි කොච්චර හොඳයිද? අනේ අනිච්චං ඕම නෙමෙයි කියන්න ඕනේ. අනේ අනිච්චං. සෑඩ් ෆේස් ස්මයිලි ෆේස් තියෙන්න ඕනේ. ස්මයිලි ෆේස් තියෙන්න ඕනේ. අනිච්ච වඩාද පිංගුනේ. ඒකයි කියන්නේ බලන්න පිංගුනේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ අනිච්චතාවයේ 100% අවබෝධ කරගත් උත්තමයා. එහෙනම් සතුටින් ඉන්න අය අතරින් කවුද උත්තමයා? තථාගතයන් වහන්සේ. ඇයි? අනිච්ච කොහොමද උන්වහන්සේ වැඩිවේ? මොනිච්චයි කියලා? නෑ. අතිශයම පිංගුනේ ප්‍රීතියටපත් වෙන කාරණාවක් මේ. ඥානයක්. එහෙනම් හරිනම් පිංගුනේ මේ හැම එකම ගහලා තියෙන්න ඕනේ නැද්ද අනිච්චයි කියලා? හැබැයි වැඩේ මේකක්වත් ඔබේ හිතලා අල්ලන්න බෑ. ඒගයි මේවල අනිච්ච කියලා ගහන්නේ. දැන් අපිට තිබ්බනේ මලුත් මේක මේ හැම එකෙන් බෝඩ් එකක් ගගා යනවා ආරාමේ. තියෙන හැම එකෙන් බෝඩ් එකක් ගහනවා අනිච්ච 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 අනිච්චයි කියලා. වැඩක් තියෙනවද? නෑ. ඇයි? මේව නෙමෙයි ඔබේ හිතින් අල්ලන්නේ. මොනවද හිතින් අල්ලන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඉතින් ඒවා එළියේ නැති නිසා අපිට බෝඩ් ගහන්න බෑ. ඒවා තියෙන ඔබේ හිත ඇතුලේ. ඉතින් හිතට ඇවිල්ලා බෝඩ් එකක් ගහන්න බෑනේ. අපිට බෑ. කාටද පුළුවන්? Tamanට පුළුවන්. ඒකයි කිවිදනට පෙට්ටියටම ගහන්න කියලා බෝඩ් එකක්. මතකද ගුරුහාඳුරුපර දවසක් කිව්වා මේ එක එක උදාහරණ අරගෙන ඕක චෙක් කරලා බැලුවට කමක් නැහැ හැබැයි අන්තිමන මුළු පෙට්ටියෙම වදින්න ඕන කියලා බෝඩ් එක රූප කියන පෙට්ටියෙම පිංගුනේ බෝඩ් එක ගහන්න වේදනා කියන පෙට්ටියෙම බෝඩ් එක ගහන්න සංඥා සංකාර විඥාන කියන පෙට්ටියෙම බෝඩ් එක ගහන්න පෙට්ටියට ගැහුවා කියලා කියන්නේ ඒකේ ඇතුලේ තියෙන ඔක්කොමත් එහෙම තමයි එක පෙට්ටියක් ගේනවා කඩේක පිටින් ඒකේ පැක් කරලා තියෙන විදුරු කෝප්ප තියෙනවා 100ක් එකක් එකක් නෑර ගහනොනේ නැත්තම් පෙට්ටිය ගහුවනම් ඇද්ද බින්දෙන සලුවේ කියලා පෙට්ටිය ගහුවනම් ඇති එතකොට මේ පෙට්ටිය ඇල්ල ගන්න එකක් එකක් නෑර ඔබ දන්නේ නැද්ද මේ ඔක්කොම බින්දෙන සලුවේ කියලා වැටුනොත් බින්දෙනවා ආන් ඒ වගේ පින්වතනේ ඔබේ හිතට අල්ලන්න පුළුවන් ඔන්න ඔය පහ විතරයි නිසා පෙට්ටි වලට ගහ ගන්න පෙළෙන සලුවේ කොහොමද ගහන්නේ ඊට පස්සේ දානෝනේ මොකද සෑඩ් ෆේස් එකද නෑ පෙළෙන සලුවේ ස්මයිලි ෆේස් කොච්චර හොඳයිද මේක පෙළෙන සුළුයි කියන ඥානය ඔබට තියෙනවා නම් පින්වතුනි දැන් ඔබට කරන්න පුළුවන් දුකටපත් වෙන්න දේ හැරෙන්න වෙන ඕන දෙයක් කරන්න ඒවට දුකට හේතුව මොකද? තණ්හා ආයන අන්න ඒක හැරෙන්න වෙන ඕන දෙයක් කරන්න රූප වලට පුළුවන් නම් තම්බල කන්න ඒක කරාට පෙළෙන්නේ නැහැ වේදනා ටෙම්පරාදුවක් දාලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ සඤ්ඤා බේක් කරලා බලන්න no problem එක දෙයක් කරන්න එපා මොකක් කරන්න එපාද තණ්හා එන්න එපා තණ්හා වුණොත් පෙළෙනවා ඒකයි මේ මේ ලෝකේ දුකටපත් වෙන බලා එකම එක ක්‍රමයයි තියෙන්නේ ක්‍රම දෙකක් නැහැ එකයි තියෙන්නේ ඒකයි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පරම සත්‍ය දේශනා කරන්න පිටින් මේ ලෝකේ දුකටපත් වෙන එක ක්‍රමයයි බොල තියෙන්නේ ක්‍රම දෙකක් නැහැ අම්මා මලහම දුකයි තාත්තා මලහම දුකයි මිනිස්සු හිතා ගන්නවා මේ බාන ක්‍රම දෙකක් තියෙනවනේ දුකටපත් වෙන. රස්සාව නැතුණාම දුකයි ආන තුනක් හම්බුණා. ඉන්ක්‍රිමන්ට් එක හම්බුණේ ආන ක්‍රම හතරක් හම්බුණා. දුකට වයසට යනවා පහක් හම්බුණා ලෙඩ හවුණා ආන හයක් හම්බුණා. දැන් බලන්න ක්‍රම කීයක් හොයාගෙනද මේ හේතු කීයක් හොයාගෙනද දුකටපත් වෙන. අනන්ත අප්‍රමාණ තියෙනවා කියලා හිතනවා. ඉතින් මිනිස්සු හිතා ගන්නවා කොහොමද අපි නිවන් දකින්නේ? දැන් අපිට පින්දෙන හොඳක් නෙමෙයිද වෙලා තියෙන්නේ දුකට එක හේතුවයි තියෙන්නේ කියලා කිව්වට පස්සේ එක හේතුවයි තියෙන්නේ එකයි දෙකක් නෑ පින්දෙන එකයි තියෙන්නේ තණ්හාවයි දුකට හේතුව එහෙව් එකෙත් පින්විදිනේ තණ්හාව නැති කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබට තියෙන්නේ සත්‍ය දකින්න. මොකක්ද ඒ සත්‍යතාවය? මේ ලෝකේ ඔබව ප්‍රීතියටම පත් කරන්න පුළුවන් ඥානය. ওই තරම් පින්විදින ඔබ ප්‍රීතියට පත් කරන්න පුළුවන් තව ඥානයක් නැහැ. කොටින්ම කියනවා නම් ඔබ හිතාගෙන හිටියා පින්විදින යුද්ධෙට ගිහපු පුතා මලා කියලා. ගෙදරට එනවා ලියුමක්. නෑ නෑ අම්මේ මම ඉන්නවා. මට මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ කියලා ඔබ යම් ප්‍රීතියකට පත් වුණා නම් පින්විදින ඕක නෙමේ ප්‍රීතියට පත් වෙන බලා උපරිමේ. අනිච්චතාවය බව අවබෝධ කරගත්තා නම් ඒෙන් ලැබෙන ප්‍රීතිය පින්දින මේ වෙන කිසිම දෙයකින් ඔබට පත් වෙන්න බෑ. මොකද ඒ අවබෝධ කරගන්නේ ඇලුනොත් පෙලෙනවා. ඕකේ ඇලුනොත් කියන එක තමයි පින්දින එම්ෆසයිස් කරන්න ඕක තමයි හයිලයිට් කරගන්න ඕනේ. පෙලෙනවා කියන එක නෙමෙයි. ඇලුනොත් පෙලෙනවා. ඇලුනොත් පෙලෙනවා. පෙලෙනවා කියලා කිව්වේ ප්‍රතිඵලය. ඇලුනොත් කියලා කිව්වේ හේතුව. ඵලයට බෙහෙත් කරන ක්‍රමයක් නැහැ නේ සාසනේ. හේතුවට බෙහෙත් කරන්න. ඇලුනොත් පෙලෙනවා. ඇලුන් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඇලෙන්නේ ඇයි? ඇලුනොත් පෙලෙන බව දන්නේ නැති නිසා. ඔබ පොඩි කාලේ අතට අම්මා පිහිය දෙන්න බය වුණා නේද? පිහිය අරගෙන දුවද්දි හා පුතේ මෙන් ඔක විමින්දයන්. නමුත් පින්න නාද ඔබ පිහිය අතින් අරගෙන නෙමෙයි පිහිය උඩ දදා ගියත් අම්මා මුකුත් කියන්නේ නැහැ. ඇයි? දැන් අද ඔබ දන්න බව අම්මා දන්නවා. පිහිය පාවිච්චි කරන ඥානය අද ඔබ ගාව තියෙනවා. අද ඔබ අතර කතුරු අරගෙන කොළ කැල්ලක් අපදී අම්මා කියනවාද? අපේ අවුරුදු 35ක මහත්තෙක් 40ක නෝන කෙනෙක්. කතුරු පුතේ කතුරු පරිස්සමෙන් එහෙම කියනවාද? අම්මා ඔබේ අම්මා එහෙමක මං කවුරු කියලා හිතන්නේ? අපිට එහෙම අහන්න දෙන්නේ නැද්ද? ඇයි අද ඔබට පින් ඥානය තියෙනවා කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. එහෙනම් ඇයි පොඩි කාලේ බය වුණේ ඔබට ඒක පාවිච්චි කරන්න දෙන්නේ? ඥානය නැති නිසා. එහෙනම් යමෙක් බය වෙන්නේ ඇයි? ඥානය නැති නිසා. එහෙනම් අබහෙ වෙන්නේ කොහොමද කෙනෙක්? ඥානින් මුදුන්පත් වෙද්දී. කේමී අවේරෝ අබහෙව. කවුද මේ? අරිහතුන් වහන්සේ වින්නදනි. කොහොමද උන්වහන්සේ ඒ තත්ත්වයටපත් උනේ? ඥානයටපත් වෙලා මොන ඥානයේද? අනිච්ච කියන ඥානයටපත් උනා. එනම් මේ අනිච්ච කියලා කියන්නේ පෙළෙනව නෙමෙයි පෙළෙන සුළුයි කියන එක අහසයි පොළොවේ වගේ දෙකක් කියලා හොඳට ඔය ඔළුවට දාගන්න. මොකද අනිච්ච කියන්නේ පෙළෙනවා 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 කියලා ඔබ වඩන්න පටන් ගත්තොත් එහෙම ඔබ සදාකල් දුකෙන් ඔක වඩන්නේ. එහෙනම් ඔක වැඩෙන්නේ නැහැ. ඔබේ හිත වික්ෂිප්ත වෙනවා පින්දින ඊට පස්සේ. මම හිතන්නේ මේක ඕනේ නැති වෙයි. වික්ෂිප්ත වෙනවා පින්දින හිත ඊට පස්සේ. ඇයි අනිච්ච පෙළෙනවා? ඒක හිතෙන විදිහ මෙහෙමයි. පෙලෙනවන් ඉතින් ඒ නිසා ඇලෙන්න බෑනේ. අනිච්ච කෙනෙක් වරදිය අල්ලද ගත්තොත් එහෙම පෙලෙන සුළුයි නෑ පෙලෙනවන්. එහෙනම් මොකද්ද? ඇලෙන්න බෑ. හයිදා සිගරට් පැකට් එක දිහා බලලා පිළිකා හැදෙන සුළුයි බොන්න බෑ. අනන ගොම් මානසිකත් වෙන්නේ මේද කියලා පින්වද ඔබ? එහෙම දෝ ගැන හිතෙන්නවද? පිළිකා හැදෙන සුළුයි හොඳ වෙලාවට අම්මෝ මේක නම් බොන්නේ. එහෙම නෙමෙයි හිතෙන්නේ. මොකද බින්නේ නැත්තම් ඔබේ ඔළුවට බහිනවා දුකට හේතුව අනිච්ච කියලා. ඉදාමත් සියුම්සා වැදගත් කාරණා මම ඒ කිව්වේ. හොඳට කල්පනා කළා බලන්න මම ඒ කියපු දේ. නැත්තම් ඔබේ ඔළුවට හවිනවා බින්දිනි දුකට හේතුව අනිච්ච කියලා. අනිච්ච නෙමෙයි දුකට හේතුව. අපිට ඕන විදිහට දහම හදන්න බෑ පින්තුනි. තථාගතයන් වහන්සේ කීප විදිහට අපි නිවන් දකින්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි දුකට හේතුව මොකක් කියලා? තණ්හාව මිසක් අනිච්ච නෙමෙයි. අනිච්ච කිව්වේ ඥානයක්. ඥානයක් කොහොමද ඉතින් ඔබට දුකටපත් කරන්නේ? මේක බින්දන සුළුයි. ඔබ දුකටපත් කරන ක්‍රමය කියන්න බන් මට. ඔබ මේක බින්දන සුළුයි කියලා ස්ටිකර් එකක් ගහලා දෙනවා. ඕක දිහා බලාගෙන දුකටපත් වෙන ක්‍රමය මට කියන්න බන්. එහෙම ක්‍රමයක් නැහැ නේද? ඇත්තරම් පොඩි දරුවෙක් මෙතෙන්ට ආවිල්ලා මේක මෙහෙම තල්ලු කර කර ඉන්නවා. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අර පොඩි එකාට ඥාණිය නැන්නේ. ඒ නිසා නෙමෙයි හිතට බය ඇතුළුනේ. එහෙනම් යමේ බය වෙනව නම් බය වෙන්නේ ඇයි? ඥාණිය නැති නිසා. බාන්නේ ඥාණිය කියලා කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා. ඇයි පොඩි ළමයි අතර සල්ලි දෙන්නේ නැත්තේ? පාවිච්චි කරන්න හරි දන්නේ නැති නිසා. ඇයි ඔප්පු අතර දෙන්නේ නැත්තේ? ඒක මොකද්ද කියලා දන්නේ නැති නිසා. අහලා තියෙනව නේද knowledge is power කියලා? දැනුම බලය වේ. ඔය බලයක් නෙමෙයි ඔබට දුන්නේ. ඒ දැනුම පින්වතුනි අනිත්‍යතාවය කියන දැනුම ඔබ බල සම්පන්න කරේ නැද්ද? දැන් ඔබට ඉන්න පුළුවන් නෝටු බැලඳු රජෙක් වගේ. ඇයි? මම දන්න මේ ඔක්කොම අනිත්‍යයි. දැන් මයලින්නේ. රජෙක් වගේ ඉන්න පුළුවන් පින්වතුනි ඊට පස්සේ. දැන් නැත්තම් අනිත්‍යයි කියලා. දැන් මොකද කරන්නේ? නොකළ යුතු එකම දේ කරනවා. ඔබේ හිතට මේකට කරන්න පුළුවන් දේවල් වල මම ලිස්ට් එකක් කියන්න. හිතට මේක කරන්න පුළුවන් දේවල් මම ලිස්ට් එකක් කියන්න. පහක් කියන්න වැඩින් තුනක් කියන්න මම තුනක්. එක මොකද? තණ්හක දෙක. තණ්හා නොකරන තුන. ඒ දෙක තණ්හා කරා නැත්නම් නොකරා. එන ඇත්තම කරනවා නම් තණ්හා කරන්න විතරයි තියෙන්නේ. වෙන මොකක් කරන්න බෑනේ. එහෙනම් බලන්න ඔබේ හිතට මේක කරන්න පුළුවන් එකම එක දේ පිටින ඔබට දුකටපත් කරන එකද? ඒ කියන්නේ මේක නෙමෙයි දුකටපත් කරේ. ඔබ නොකළ යුතු දෙයක් කරා. කවදාකවත් පිහියක් ඔබට දුක ගෙනාවද? පිහියද ඔබට දුක ගෙනාවේ? නැත්නම් පිහිය පාවිච්චි කරන්න නොදන්නකමද ඔබට දුක ගෙනාවේ? නොදන්නකමයි දුක ගෙනාවේ. මොකද පිහිය පිහිය නම් ඔබට දුක ගේන්නේ. ඔය එක gedarakවත් පිහියක් නැහැ. පොඩි එක අත කපා ගත්තට පස්සේ පිහියෙන් පින්නතනේ. පිහිය විසික් කරපු එකද කරේ? නැත්නම් පොඩි කාට පිහිය පාවිච්චි කරන දිගන් උගන්නපු එකද කරේ? උගන්නපු එකයි කරේ. ඒ කියන්නේ ඥාන්නේ නැතිකම නේද ප්‍රශ්නේ කියලා ඔබට තේරුණා නේද පින්නේ මේ වෙලාවේ? වස්තුවේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඥාන්නේ නැතිකම ප්‍රශ්නේ කියලා ඔබට ඒ මොහොතේදී තේරුණා. ආන්න පින්නේ තථාගතයන් වහන්සේත් මේ ලෝකෙට පහළ වෙලා අර ඔබ දරුවට කියලා දුන්නා වගේ පුතේ පිහිය කැපෙන සුළුයි පරිස්සමෙන් පාවිච්චි කරන්න. බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා මේ ලෝකෙට දේශනා කරනවා බොලවුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි මොකක් කරන්නද? ඒ නිසා ඒවා සියල්ලම නිරුද්ධ කළා දාන්න. බුද්ධිමත් පින්වතුනේ නිරුද්ධ කළා දාන්න කියලාද කිව්වේ? නෑ නෑ, පරිස්සමෙන් පරිහරණය කරන්න. තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන පරිහරණය කරේ නැද්ද? උන්වහන්සේ නොකරපු එකද කියන්න බලන්න මට. තණ්හා කරපු දේ. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ පින්නේ රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක එකම එක දෙයක් තියෙනව කරන්නේ නැති. අනික ඔක්කොම කරනවා. එතරම් කරන්නේ නැත්තේ. ඇත්තම අරිහතුන් වහන්සේ ඔබ අතර තියෙන වෙනස මොකද්ද? උන්වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක, يعني ඔබේ හිතයි අරිහත් හිතයි අතර වෙනස තියෙන්නේ. ඔබේ හිත රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක කරන එක දෙයක් තියෙනවා. අරිහතුන් වහන්සේ අන්නේ කරන්නේ එච්චරයි. වෙන මුකුත් නැහැ. ඕන් ඔය ටික කරන එක නවත්ත ගත්තනම් ඔබයි අරිහතුන් වහන්සේ එකයි. මම කොච්චර ලේසිද කියලා? දේවල් දෙකක් නැහැනේ පිටින් කරන්නේ. එක දෙයක් කරන්න තියෙන්නේ. ආන කොච්චර හොඳයි. පින්දිනේ මන්නම් හිතා ගන්න බෑ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් ප්‍රඥාවන්තයෙක්ද කියලා. ප්‍රඥාව දෝරේ ගලනවා පිහිනේ තථාගතයන් වහන්සේගේ. ඇයි පිහිනේ අපිට කරන්න තියෙන එකම එක දේ කැටි කරලා දුන්න නේද? තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිහිනුතුනේ උන්වහන්සේ සර්වඥයයි තමයි. හරි. උන්වහන්සේට අනාවරණ ඥානයක් තියෙනවා. ඒකත් හරි. ඒ කියන්නේ උන්වහන්සේ නොදන්න දෙයක් නැහැ. අරමුණු කරොත් ආයේ දැනගන්න බැරි දෙයක්වත් නැහැ. ශ්‍රේෂ්ඨයි තමයි. හැබැයි පිටින් මට උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වුණේ ඒ නිසා නෙමෙයි. මොකද උන්වහන්සේගේ සර්වඥතාවය මට වැඩක් නැහැ නේද? මට වැඩේ මොකද්ද තියෙන්නේ? මම කළ යුතු දේ මට කැටි කළ දුන්න මෙන්න මෙච්චි මේටි කරහම්. උන්වහන්සේ දන්න ටික ඔක්කොම මට කිව්වා නම් එහෙම. මට කරන්නේ වැඩද අවැඩද? අනිවාර්යෙන් අවැඩක්. අනිවාර්යෙන් අවැඩක් තියෙන විදිහට මට කරන්න. හරියට ඔබට මතක නැද්ද? අපි ඔය දඟ වැඩ එහෙම කරද්දි අපිට තාත්තල කියන්නේ පුතේ ඔක් කරන්න එපා. ඇයි? නෑ එපා කියන නිසා කරන්න එපා. සමහර පින්නේ ඒකට හේතු තියෙනවා 100ක්. නැවතේ ඔක්කොම හේතු ටික කියන්න ගියොත් එහෙම ඒක වැඩෙත් කළා ඒකෙන් නැහිලා මැරිච්ච වැල්ල වලදාපු තැන ගසුත් පැල වෙලා. ඒ ඔක්කොගෙම සාරාංශය අරගෙන කියන පුතේ ඔක් කරන්න එපා. එහෙම කියපු නිසා බේරිච්ච අවස්ථාව නැද්ද අනන්ත අප්‍රමාණ ඔබ? පුතේ ඔය වැඩේ කරන්න එපා. ඒ නිසා නෙමේද පින්වතුනි අපිට අවවාදයක් දෙන වැඩිහිටියෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න අපිට. මොකද පින්වතුනි ඒ කෙනාගේ දැනුම් සම්භාරය, ඒ කෙනාගේ අත්දැකීම් සියල්ලම කැටි කරලා අපිට දෙන එක නිගමනයක්. ඕන් ඕක නොකරොත් ඔබට පුළුවන් දුකටපත් නොවී ඉන්න. ඕන් ඕක කරොත් ඔබට වෙනවා සුකරපත් වෙන්න. පින් බාන තථාගතයන් වහන්සේ දෝක නෙමේද කරේ කියලා. උන්වහන්සේ දන්න ටික ඔක්කොම අපිට කිව්වනම් එහෙම. අපි අනාතයි නේද? උන්වහන්සේ දන්න සියල්ල අපිට කියවන පිළිදෙන ඒත් අට්ටියති හරායති jigucchati වෙනවා. නමුත් උන්වහන්සේලා අට්ටියති හරායති jigucchati දේවල් කරන උත්තමය නෙමෙයි. ඇයි උන්වහන්සේ දන්න ඔක්කොම ටික මට කියලා වැඩක් තියනවද? නෑ පින්තුනි. මට එක දෙයයි උන්වහන්සේ දේශනා කරන්න ඕනේ. මම එකම එක දෙයයි කරන්නේ දුකටපත් වෙන. දේවල් දෙකක් කරන්නේ නැහැ මං දුකටපත් වෙන හොඳට තේරුම් ගන්න මේක. එක දෙයයි පින් අපි කරන්නේ දුකටපත් වෙන. ඒ මොකද්ද? තණ්හා කරන එක. තණ්හා කරන එක පැත්තකින් තියලා වෙන ඕන දෙයක් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ වෙන ඕන දෙයක් කරන්න. මේකයි මං කියවබට ඕන රූප තඹගෙන කන්න කියලා. කමන්නේ තණ්හා කරන්න එපා. තණ්හා වේදුකට හේතුව. තණ්හා කරන්නේ ඇයි එහෙනම්? පීයෙන් කපාගත්තේ ඇයි? පීය කැපෙන නිසාද? නෑ. ඔබට තේරෙනවද මේ දෙක වෙනස? පීයෙන් අත කැපුණේ පීය කැපෙන නිසාද? නෑ. පීය කැපෙන බව දන්නේ නැති නිසා. ඇත්තනම් පීය කැපෙන බව දැනගත්ත කෙනෙක් නෙමෙයිද පින්නේ පීයෙන් හරියට ප්‍රයෝජනය ගන්න පුළුවන් උනේ. මොකද ඔබට ඔක දැන ඔබ ඔක දන්නේ නැතුණා නම් හරි පීය කැපෙන බව දන්නේ නැහැ. යම් දවසක පීයෙන් අත තුවල්නවා. දැන් ආයේ පීය පාවිච්චි කරන්න නැේද කවදාකවත්? අම්මෝ ඒක පැත්තට නම් යන්න එපා. කැපෙනවා. පැත්ත පලා දැනෙන පපිහ කැපෙනවා. ඒක නෙමෙයි පිංගුදින වෙන්න ඕන. ඒක කැපෙනව නම් එහෙනම් පීයක් කියනක ළඟින්වත් තියන්න හොඳ දෙයක් නෙමෙයි. නමුත් පීහයක් කියලා කියන්නේ කැපෙන දෙයක් නෙමෙයි පිංගුදින. ඒ කියන්නේ අත ගැනක මම මේ කියන්නේ. මේ කැරට් කැපෙන එකක් ගැන නෙමෙයි මම කියන්නේ. කැරට් කපන්න ඔබට පීහ පාවිච්චි කරන්න පුළුවන් උනේ පිංගුදින පීහ සම්බන්ධව ඥාණයට පත් වෙච්ච නිසායි. ඔබ පීහ සම්බන්ධයෙන් ඥාණයට පත් නොවුණා නම් අදරත් ඔබ කැරට් අතින් නෙමෙයි කපන්නේ. ඒ කියන්නේ පීයෙන් කපන්නම් මෙන්න අපර කැරට්. පීය සම්බන්ධ ඥානෙටපත් උනේ නැත්නම් එහෙනම් අදත් කැරට් තලේ කටේ දාගෙන කඩන්නේ ඕක. එහෙනම් හොඳ වෙලාවට නෙමෙයි ඔය ඥානෙටපත් උනේ. මොකද්ද ඔය ඥානෙ? වැරදියට පාවිච්චි කරොත් කැපෙනවා. හරියට පාවිච්චි කරොත් වැඩ කරගන්න පුළුවන්. එහෙනම් වැරදියට පාවිච්චි කරනව හැරෙන්න වෙන ඕන දෙයක් කරන්න. ඇයි වැරදියට පාවිච්චි කරොත් විතරයි ඒකෙන් හානියක් වෙන්නේ? වාහනයක් කියලා කියන්නේ හැපෙන දෙයක්ද? එහෙනම් ඒ වාහන කියන දේ පාවිච්චි කරන හොඳ නැද්ද? ඔබ ලර්නර්ස් එකට ගියේ ඇයි? වාහනේ පදින හැටි ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒකේ ඥාණයටපත් වෙන්න පින්වතුනි. ඔබ ඥාණයට බාන සල්ලි දුන්නා. ඒ ඥාණය ලබා ගන්න සල්ලි දුන්නේ නැද්ද? account එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා? bank account එක? ඉගෙන ගත්තා ඔබ. ගෙවල් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා ඔබ. වාහන පදින්න කොහොමද කියලා ඉගෙන ගත්තා. බාන ඔබ යමක් ඉගෙන ගත්තා නම් පින්වතුනි, ගොඩක් දුරට ඒකෙන් දුකටපත් වෙන්න නැතුව ඔබට ඉන්න පුළුවන්. හොඳට බලන්න පින්වතුනි, ඔබේ ජීවිතේ ඔබ ඉගෙන ගත්ත හරියට ඉගෙන ගත්ත නැති දේවල් නිසා නෙමෙයි ඔබ දුකටපත් උනේ කියලා. ලංකාවේ ඉස්කෝලේ උගන්වන්නේ නැහැ පින්වතුනි හරියට සල්ලි පාවිච්චි කරන්න කොහොමද කියලා. හරිම විනාශයක් ඒකෙන් වෙන්නේ. මුදල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. මුදල් හම්බ කරන ක්‍රම කියලා දෙනවා. හැබැයි මුදල් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. හරි අපරාධයක් පින්වතුනි මේක. ඒ නිසා මුදල් හම්බ කරගත්ත මනුස්සයා දන්නේ නැහැ මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒක විනාශ වෙනවා ඊට පස්සේ එකෙන්. මිටියෙන් අත තුවලුනේ ඇයි? හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. එහෙනම් ඊට පස්සේ කරන්නේ මිටි විසිකරන එකද? නැහැ, මොකද කරේ? හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තා. ඔබ වැරදිදේ මිටි පාවිච්චි කරනවා දැකලා තාත්තා දුකගෙන ඇවිල්ලා කියන පුතේ ඔහොම නෙමෙයි, ඕකේ අනිත් පැත්තෙන් ගහන්න ඕනේ. කිව්වද නැද්ද? කිව්වා. මිටි අයින් කරේ නැහැ, හරියට පාවිච්චි කරන හැටි ඉගෙනුවා. අද ළමයි ඉන්ටර්නෙට් එකෙන් විනාශ වෙනවා කියලා ඔබ කියනවා නේද? පිටින් ළමයි ඉන්ටර්නෙට් එකෙන් විනාශ වෙනවා. ඇයි පිටින් ඉන්ටර්නෙට් එකට බයින්? අහිංසකයි ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එකෙන්ද ළමයි විනාශ වෙන්නේ? එනමුගෙන් ඉන්ටර්නෙට් එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. එහෙනම් මට කියන්න, ඔබ රූප වලින්ද විනාශ වෙන්නේ? නෑ නෑ, වේදනාවලින් කියන්න. ඒකත් නෙමෙයි, සංඥාවලින්. අපි කණ්ඩායම් පහකට බෙදෙමු. හරිද? ඒ කණ්ඩායම් රූප වලින් විනාශ වෙනවා කියලා කියන කට්ටිය අතුසන බාන්න. නැද්ද ගෞරව? වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද පිංගුදනි? ඒව නෙමෙයි ඔබට ඔබ විනාශයටපත් කරන්න කියලා. මොනවාද පොර විනාශයටපත් කරන්නේ? ඒක පාවිච්චි කරන්න නොදන්නකම. ඒ කියන්නේ ඥාණය නැතිකම. දැන් එහෙනම් බලන්න පිටින් ඔය සම්බන්ධ ඥාණය කියලා කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා. වඩන්න වඩන්න ඔබ සතුටින් නෙමෙයි ඔක වැඩෙන්න ඕන. ඔබට මං කියති රූප අනිච්චයි කියලා. Yes. එහෙම නෙමෙයි හිතෙන්න ඕන. හයියෝ කියලා හිතෙන්න ඕන. නෑ පිටින් රූප අනිච්චයි කියලා කියති. Yes. දන්නවද වැඩ? වේදනා අනිච්චයිලු. නෑ. එහෙම නෙමෙයි ඔබට හිතෙන්න ඕන. මේ දන්නවද වැඩ? අර සංඥා කියලා කියන ඒවා අනිච්චයිලු. ඕම නෙමෙයිද කියන්න ඕන්? එහෙම නෙමෙයිද ඔබේ හිතේ වැඩෙන්න ඕනේ ඕක? දැන් බලන්න මෙතන ප්‍රීතියෙන් වඩන්න බැරිද කියලා අනිච්ච? ආයි ප්‍රීතියෙන් වඩනව නෙමෙයි. අනිච්ච ඔබ හරියට තේරුම් ගත්ත නම් ඔබ ඉබේටම ප්‍රීතියටපත් වෙනවා. ඒකයි මම කිව්වේ ඔටෝ චූන් වෙනවා කියලා. දැන් ඔබ අනිච්ච වඩන්න වඩන්න බින්න ඔබේ හිතේ පුදුම ප්‍රීතියක් ඇති වෙන්නේ. මූණ හිනාවෙන් පිඟුන ඔබ සතුටෙන් ඔය පණිච්ච වඩන්නේ. ඇතර මෙන්නේ දුක්ඛ කියලා කියන්නේ ඥානයක්. දුක්ඛ කියන ඥානය නිසා පින්න ඔබට පුළුවන් දුකටපත් නොවී ඉන්න. දුක්ඛ කියන ඥානය නිසා පින්න ඔබට පුළුවන් අபிසංකාර දුක්ඛෙර වැටෙන්නේ නැතුව ඉන්න. දුක්ඛ දුක්ඛෙර වැටෙන්නේ නැතුව ඉන්න. විපරිණාම දුක්ඛෙර වැටෙන්නේ නැතුව ඉන්න. හරිනේ, ඉදිරියෙන් වලක්. ඒ බෝඩ් එකේ දෙන ගහපිකා හිට හෙනාතම් වදියන්ද නැතම් බුදු වියන්ද? බුදු වියන්. දෙයින් සා තමයි අනිත්‍ය දුක්ඛ අනත කියලා කීප කෙනා බුදු වුණේ. බුදු වෙන වටින් නැද්ද පින්න ඕක කීප කෙනා? ඒ උත්තමය බුදු වෙන වටිනවනේ. බුදු වෙන නෙමෙයි ආයෙත් බුදු වෙන වටිනවා. ඒ තරම් වටින දෙයක් නෙ පින්න මේ දුන්නේ අපිට. ඇයි දුකට හේතු කීයක් තියෙනවද? හේතු කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. එකයි. දෙකක් නෑ, එකයි තියෙන්නේ. ඕනෝක හැරෙන්න උඹලා වෙන ඕන දෙයක් කරගනින්න. ඕනෝක දැන් තථාගතයන් වහන්සේ දේශනා කරේ. ඕක හැරෙන්න වෙන ඕන දෙයක් කරන්න, ඒක විතරක් කරන්න එපා. ඒක කරන්න පිටින් ඒක කරාම නැහෙන බව දන්නේ නැති නිසායි. දැන් මේක අරගෙන ඔබ කන්න හදලා නැහැ නේද කවදාකවත්? අයියේ අයියේ, මේක කන දෙයක් නෙමෙයි කියලා ඥානයක් ඔබට තියනව නේද? බලන්න, ඔබ දුකටපත් කරන ඥානෙ විතර නේද ඔබට නැත්තේ? අනිත් ඔක්කොම තියෙනවා. ඔච්චරයි නැත්තේ. එහෙනම් මේක කන්න එපා කියලා මම ඔබට කියන්න ඕනේද? නෑ, පොඩි කාරණම් කියලා දෙන්න. පුතේ, ඔක කටේ දාන්න එපා. හැබැයි මේකට ඇලුනහම පෙළෙන බව දන්නේ. ආන් ඒ නිසා මේකත් එක්ක නොකළ යුතු එකම දේ විතරයි පිටින් පන්න කරන්නේ. අනික ඔක්කොම ඒ අනිත් නොගැලපෙන දේවල් කරන්නේ නැහැ. මොකද ඒවා සම්බන්ධව ඥාණයට පත් වෙලායි තියෙන්නේ. මොකද මේ නේ අන්තිමට කියපු කාරණාව. හිත දුකටපත් වෙන හේතුව වෙන කාටවත් හොයාගන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ. මොකද අර මං කිව්වාගේ ධර්මයේ නැමැති ගන්ධබ්බය බැහැගන්නේ බුදු පියාණන් වහන්සේගේ මන නැමැති ගැබේ විතරයි. ඔබේ ගැබට දරුවෙක් ගන්ධබ්බෙක් බැහැගන්න අම්මා තාත්තා දෙන්නම එකතු වෙන සිද්ධ වුණා. නමුත් අමා මෑණියන් වහන්සේ සහ බුදු පියාණන් වහන්සේ කියලා කියන දෙන්නම එක්කෙනෙක්. ඒ නිසා එතන අම්මා තාත්තා එකතු වෙච්ච තැන පිඟුතුනි ධර්මයේ නැමැති ගන්ධබ්බය උන්වහන්සේගේ ශ්‍රී මනසේ නැමැති ගැබේ පහළ වුණා. එන හොඳට තේරුම් ගන්න පිඟුතුනි, මේ අනිච්ච කියලා කියන්නේ ඥානයක් මිසක් විඳින්න තියෙන එකක් නෙමෙයි. ඔබට අනිච්ච මතක් වෙන්න පුදුම ප්‍රීතියටපත් වෙනවා. අනේ අනිච්චයිනේ. මිසක් අනේ අනිච්චයි. එහෙමනම් කියන්න එපා කවදාකවත් පිංගතරෙන්. ඒකයි බාන මිනිස්සු අද හිතන් ඉන්නවා බුද්ධ ධර්ම කියලා කියන හරි නෙගටිව් දෙයක් කියලා. ඕක මං දැන් ওই නෙගටිව් දෙයක්ද කිව්වේ? ඉතින් එහෙනම් ඉතින් මේකට ෆ්‍රැජයිල් කියලා ගහන දෙන එක නෙගටිව් නේ. අන්න ඔබට තර්කය. කවුරු හරි කියන්නේ බුද්දිසම් හරි නෙගටිව් මෙයා. බාන කොච්චර විකාරයක්ද කියලා ඔය කියන්නේ? එහෙනම් අර පෙට්ටිය ෆ්‍රැජයිල් කියලා ගහලා තිබ්බේ. ඒක නෙගටිව් නැද්ද එතකොට? එහෙනම් මේක බින්දෙන සුළුයි කියලා ගහලා තියෙන එක නෙගටිව් නැද්ද? අල්ලන්න එපා පිච්චෙන. එහෙනම් සිගරට් පැකට් එක මොකද්ද ඔය ගහලා තියෙන්නේ? නෙගටිව් නේද ඔය ගහලා තියෙන්නේ එහෙනම්? පිළිකා හැදෙන්න පුළුවන් කියලා ගහලා තියෙන එක නෙගටිව් නේද එහෙනම්? බුද්දිසම් නෙගටිව් නම් එහෙනම් මේකත් නෙගටිව්. ඉතින් මේ මනුස්සයර කියන්නේ නෝ ලයිට් කනුවක් ගන්න කියලා අර පෙරේතුන්ගේ ෆොටෝ ටික ගලවලා දාන්න කියලා. ඇයි ඉන්නේ නෙගටිව් නේ? බලන්න ඔක එක තියෙන නිසා අල්ලන්න බෑනේ. නැත්තම් අල්ලන්න තිබ්බනේ ෂෝක් එකට. පින්නේ ඒක තියෙන නිසා තමයි ෂෝක් එකට අල්ලන්න පුළුවන්. මොකද ඒක තියෙන නිසා හොඳට දන්නවා දැන් සපත්තු ටිකක් දාගන්න නැත්නම් කරන්ට් එක වදිනවා. ටෙස්ටර් එක තියෙන නිසා නෙමෙයිද පින්නේ ඔබ සපත්තු දෙකක් දැම්මේ වයර් එක අල්ලන්න කලින්? නැත්නම් ගිහලා ට්‍රිප් එක ඔෆ් කළා ඒ වයර් එක අල්ලන්න කලින්? ඒක නොතිබ්බනම් ඒ දැනුම නොතිබ්බනම් ඉතින් අයි කාන්තේම දුකටපත් වෙනවනේ පින්නතුනි. එහෙනම් තථාගතයන් වහන්සේගේ දහම තරම් මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ තරම් බුද්ධ ධර්මයේ තරම් පිඟුනේ පොසිටිව් දව දහමක් තියෙනවද? දුකටපත් වෙන හේතු මොනවාද? ආ තුනක් කියන්න බං තුනක්. එකයි තියෙන්නේ. ඔය එක ගැන කියන ධර්ම කියන ශාසන කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. මොකද එකම ශාසනය? සම්බුද්ධ ශාසනය. එහෙනම් මේ ලෝකෙ දෙන පොසිටිව්න දහම ධනාත්මක වාදීන් අතර ශ්‍රේෂ්ඨම දහම පින්වතුනි බුදුදහම නෙමෙයිද? ඇයි දුකටපත් වෙන එක හේතුවයි තියෙන. ආන්ගේ හේතුව පෙන්වලා දීලා ආන්ගේ හේතුව දුරු කරන්න කොහොමද අපි ලෝකෙ දිහා බලන්න ඕනේ කියලා පින්වතුනි කියපු එකම දහම තථාගත දහම. එහෙනම් දැන් ආයෙත් අහන්න මගෙන් බලන්න ඇයි මම පැවිදුනේ කියලා. ඕක තේරුම් අරගෙන තියෙන ඕක වඩනවා හැරෙන්න මේ ලෝකෙ කරන්න ඕන දෙයක් මට කියන්න තව. මගේ ජීවිතෙත් ගත වුණේ පින්නේ දුකටපත් වෙච්ච එකෙක්. ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දුකටපත් වෙන දේවල්ම කර කර දුක් ගොඩ ගැහුවා. ආ මට ආයෙ කියන සතුට කිවෙච්චවත් තැන මම තව පාර ට්‍රයි කරලා. දුකටපත් වෙච්ච එකෙක්. ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දුකටපත් වෙන දේවල්ම කර කර තව තවත් දුකටපත් වුණා. කොහොමද? ඔබට හිතෙන්නේ නැද්ද විඳින ඔබ හරි වාසනාවන්තයි කියලා? ප්‍රීතියෙන් පිනා යනෝ පින්වතුනි මේව මනසිකාර කරද්දි කල්පනා කරද්දි අපි මොනතරම් වාසනාවන්තයිද කියලා. මේ දහම ඇහෙන්න පින්වතුනි මේ ලෝකේ තියෙන ධනාත්මකම දේ මේ තරම් පොසිටිව් දෙයක් තව නැහැනේ පින්වතුනි. ඉතින් මේක නෙගටිව් නම් හන්දියක් හන්දියක් ගන්න තියෙන ඉදිරියෙන් වංගුවක් කියන බෝඩ් එක අයින් කරන්න කියන්නේ. හවුද නැද්ද? ඉතින් එහෙනම් ඒවට නෙගටිව්. බොනට් එකේ ඉස්සුවම එන්ජින් එකේ ගහලා තියෙන Don't touch when hot. අර වතුර පුරණ එකේ ගහලා තියෙන රත් වෙලා තියදී අරින්න එපා කියලා. එහෙනම් ඒකක් ගලවන්න කියන්නේ. ඇයි ඒකත් නෙගටිව් නේද? මානදී ඒක ස්ටිකර් එක තියෙන නිසා දැන් අල්ලන්න බෑනේ. ස්ටිකර් එක තියෙන නිසාද අල්ලන්න බැරි? දැන් නැත්තම් රත් වෙලා තියෙන නිසාද අල්ලන්න බැරි? රත් වෙලා තියෙන නිසා ස්ටිකර් එක තියෙන නිසා දන්නව රත් වෙලා තියෙන කොට අල්ලන්න එපා කියලා. ඉතින් ඕක තේරුම් ගන්න බැරි මොඩියුල් තමයි පින්වතුනි හිතෙන්නේ. තථාගත දහම කියලා කියන්නේ නෙගටිව් දහමක් කියලා. නෙගටිව් නෙමෙයි පින්නේ මේක තරම් පොසිටිව් දහමක් නෑ මේ තුන් ලෝකෙ කොහෙවත්. එහෙනම් පින්නේ දේවාති දේව කියලා කියන්න. බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා කියන්න. ඇයි කියලා තේරෙන්නේ නැද්ද? දෙවියන්ට අහුවෙච්ච නැති කොටසක් පින්නතුනි මේ. බ්‍රහ්මයන්ට අහුවෙච්ච නැති කොටසක් පින්නතුනි මේ. සකල ලෝකසි මිනිස්සුන්ට අහු වෙච්ච නැති කොටස පින්විතනේ මේ ඒකයි උන්වහන්සේට නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ කියලා කියන්නේ. දේවාති දේවයන් වහන්සේ කියලා කියන්නේ බ්‍රහ්මාති බ්‍රහ්මයන් වහන්සේ කියලා කියන්නේ පින්විතනේ. සකල ලෝකසි සත්වයාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ. ආන් ඒ උත්තරම අවින්න ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ. මහණින ඔබ කොච්චර සතුටටපත් වෙන්න ඕනද කියලා. ඕන් ඕක අරමුණු කරගෙන පාටියක් දාන්න එපා. තියෙන වෙසක් සමරන්න ඕන් ඔක මතක් කරගෙන බලන්න අපි කොච්චර වාසනාවන්තයිද කියලා. මොකද දුකට හේතු දෙකක් නැහැනේ, එකයි තියෙන. ඕන් ඔය එක හොයාගෙන බැරුව තමයි මෙච්චර දඟලුවේ. එච්චර දඟලලත් ඒක නැති කරගන්න ඕන කියලා කිව්වෙත් නෑ බුදු පියාණන් වහන්සේ. කිව්වේ එකම එක දෙයයි, ලෝකේ සත්‍ය දකින්න. සත්‍ය කියන එක පවත්වන්න ඕනෙත් නෑ. ඇත්ත දකින්න විතරයි තියෙන්නේ පින්විතනේ. ඇත්ත දකින්න කැමති නැද්ද? තණ්හාව නැති කරගන්න නම් අකමැති කියලා කියන්න පුළුවන්. ඇයි? පුතා නැති වේ, දුව නැති වේ, නෝන නැති වේ, මහත්තයා නැති වේ. ඒක කමන්න නැහැ කිමුකෝ. ඇත්ත දකින්න කැමති නැහැ කියලා කියන්න බෑනේ පින්විතනේ කාටවත්. හවුද නැද්ද? ඇත්ත 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 දකින්න. ඔබ දන් දෙනව නේද? බණ අහනව නේද ටීවී එකේ? ටෙලි නාට්‍ය? එහේ මොකද්ද? නිවන් දකින්නේ නේද ආවේ? එහෙනම් අවංක වෙන්න. මං කිව්වේ පින්න ගුරුවරයා ඉස්සරහා හෙළුව වනන්න බය වෙන්න එපා කියලා. හෙළුව පෙන්නන ගුරුවරයා ඉස්සරහා හෙළුව වහගෙන ලෝකෙට ගියාට පස්සේ ගුරුවරයා ඉස්සරහා හෙළුව වහගෙන ඉන්න එපා. ගුරුවරයා කියුවේ මේ දහම. එහෙනම් දහමට පින්නතුනේ ඔබේ හෙළුව පෙන්නන්න. විවෘත වෙන්න දහමට. එගන ඔබ ඉඩ දෙන්න පින් මේ දහමට ඇවිල්ලා ඔබව හොදලා දාන්න. මොකද වැහෙන්න 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 දහමට යන්න බෑ එතනට. ඒකයි සමාහලට අපි දේවල් කියද්දී ඔබට අර ගුරුහාමුදුරන්ගේ ස්වභාවයත් තියෙන. ඒක කොහොම කරනවාද කියලා මටවත් සමාහල හිතා ගන්න බෑ නේ. අස්සට 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 ගිහිල්ලා කොහේ හරි හැංගිලා තිබ්බ එකක් හොයා ගන්නවා. කෙලස්. සමාහලට ඔබ හිතන්නේවත් නෑ එහෙම එකක් මංගව තිබ්බ කියලා. ගිහිල්ලා 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 අස්සෙන්ද ගිහිල්ලා හොයාගෙන එනවා. අර ඇතුළට 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 යනවා. ඒක තමයි මේ දහම ගැඹුරට යන්න කියලා කිව්වේ. ගොඩාක් දහම් දැනගන්නක නෙමෙයි ඕනේ. දහම පාවිච්චි කරන් ඔබ විවෘත වෙන දහමට. ඔබේ ඇතුළටම කිඳා බහින්න දෙන්න පින්න අවස්ථාව දහමට. දහමට වෙල්කම් කරන් එන්. මගේ ගාව ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳලා දෙන්න එන්. ඔබ ඩොක්ටර් ගාවට ගියොත් එහෙම පින් උතුනේ ලෙඩ හංගගෙන හිටියොත් මොකෝ වෙන්නේ? සම්බන්ධ හැමෙන ප්‍රතිකාරෙත් වැරදි. තීන ලෙඩ වලට වඩා ලෙඩ හදාගන්නව සමහර ලාඩ එහෙම කරොත් එහෙම. ඒ නිසා අපි මේ දහම ඉදිරියේ ඔබ විවෘත වෙන්න. කිසිම දෙයක් හංගන්න එපා දහම ඉදිරියේ. ඔබේ ගුරුවරයා ඉදිරියේ පිටින් කිසිම දෙයක් හංගන්න එපා. මමගේ ගුරුහරුකම් ගන්න ස්වාමීන් වහන්සේලා ඉන්න විශේෂයෙන් මන් ළඟට අරගෙන උන්වහන්සේට කියලා දෙන්න ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. ඉන් දවසක් එක අනගාරික මහත්තයෙක් හරි ආපු උපාසක මහත්තයෙක් හරි ඒ ස්වාමීන් වහන්සේගෙන් අහලා තිනවා, ස්වාමීනි මට ඔබ හතර යමක් කියන්න තියෙනවා, හැබැයි කාටවත් කියන්න එපා. උන්වහන්සේ ගත් කරටම කිව්වලු, මහත්තයෝ මං වෙන කාටවත් නම් කියන්නේ නැහැ, හැබැයි මට ගුරුවරයාගෙන් මුකුත් හංගන්න බෑ. ඒ නිසා ගුරුවරයාට මට කියන්න සිද්ධ වෙනවක කිව්වට කමක් නැති දෙයක් තියෙනවා නම් කියන්න, නැත්නම් නොකිය. වාන කොච්චර වටනවද කියලා. ඒක තමයි පිටින් විය යුත්තේ. ඔබ යම්කිසි කෙනෙක්ගෙන් පිටින් ගුරුහරුකම් ලබා ගන්නවා නම් සම්පූර්ණයෙන්ම 100%ක් විවෘත වෙන්න. හැංගි මුත්තන් සෙල්ලම් කරන්න එපා පිටින් ගුරුවරයාත් එක්ක. බුදුහාමුදුරුවෝත් එක්ක නම් හැංගි මුත්තන් සෙල්ලම් කරාට කමක් නැහැ. ඇයි? මහාන මෙහෙම දැක් කරන්නේ නැහැ. ඵලයන්කෝ ඇත්ත කින් දවසට වරෙන්කෝයි. ඇයි හංගන්න පුළුවන්ද?
බෑ.
නැවත ඔබේ ගුරුවරයා පින්නේ තථාගතයන් වහන්සේ නෙමෙයි නම්, ඒ කියන්නේ ජීවමාන වූ තථාගතයන් වහන්සේ නෙමෙයි නම් හංගන්න එපා. තීන ටික ඔක්කොම කියලා දාන්න. මේ ළඟදි මම අවවාදයක් දුන්නා පින්නේ අපේ ස්වාමීන් වහන්සේලා කීප නමකට. මම හිතන ඔබටත් ඒක වැදගත් ඇති. ඔබ අහලා තියෙනවනේ වැරදි කරන එක මොන ගතියක්ද? මොන ගතියක්ද? මනුස්ස ගතිය. සමාව දෙන එක දේව ගතිය. වැරද්දක් කරාට පස්සේ පින්වතුනි, ඒ වැරද්ද ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාත් එක්ක ආරෝචනය කරන එක, ඒ කියන්නේ තමන් ඒ වැරද්ද කියපු බව කන්ෆෙස් කරනවා, පාපොච්චාරණය කරනවා, වෙන කෙනෙකුගෙන් ආරංචි වෙන්න කලින්. එහෙමයි වෙන්න ඕනේ. ඔබේ දරුවන්ට කියලා දෙන්න පින්වතුනි, පුතේ වැරද්දක් කරොත් මට වටින් ගොඩින් ආරංචි වෙන්න ඉඩ තියන්න එපා. කෙලින්ම ඇවිල්ලා මට කියන්න. පුතා ඔය කරපු වැරද්ද වෙන කෙනෙක් දැනගන්න කලින් මම දැනගන්න ඕනේ. ඔබ හිතලා බලන්න ඉතින් ඔබ දරුවා ඉස්කෝලේ කරපු වැරද්දක් ප්‍රින්සිපල් ලියුමක් කරනවා ඉස්කෝලේට එන්න කියලා. ඔබත් යනවා ඉතින්. ආ දන්නවද? මෙන්න මෙහෙම දෙයක් මේ ටීචර් කියලා තියෙනවනේ. දැන් ඔබට ඒක දරුවා කියලා තිබෙන්නේ නැත්තම් ඔබ පුදුම අපහසුතාවයකට පත් වෙනව නේද පින්නේ මේ වෙලාවේ? ඕන් ඔය දේ කරන්න වෙන්න ඉඩ තියන්න එපා පිටින් ගුරුවරයාත් එක්ක. වැරද්දක් වුණොත් අනිවාර්යෙන් ගුරුවරයාට ඒ කියන්න, තව කෙනෙක්ගෙන් ආරංචි වෙන්න කලින්. ඒක අතිශයම පිටින් වැදගත් කාරණාව. අපිට ඔබ වැඩ කරන තැන ඔබේ හාම්පුතෙක් ඉන්නවනේ, මැනේජර් කෙනෙක්, බොස් කෙනෙක්. ඔබ යටින් වැරද්දක් වුණොත් පින්වතුනි, ඔබ ගිහිල්ලා ඒ ගුරුවරයාත් ඒ ඔබේ බොස් එක කියන්න, මැනේජර්ත් එක්ක කියන්න, සර්, මැඩම්, මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා. වටින් ගොඩින් ආරංචි වුණොත් පින්වතුනි, ඒක හරිම පහත් වැඩක්. මොකද මේ නේද ඔබ ගැන ගොඩාක් කලකිරෙන. මොකද වැරදි වෙන එක මනුස්ස ගතියක්. මේ වැරදි වෙන්නේ නැති කෙනෙක් හය කරන්න ඕන නම් එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ තමයි හය කරන්නේ, කම්පැනි එක වැඩ කරන්නේ. ඇයි වැරදි වෙන්නේ නැත්තේ? උන්වහන්සේලා තින් විතරයි. එහෙනම් job ad dot එකේ දාන්න කියන්නේ minimum requirements. සම්මා සම්බුද්ධ. ඒකනේ දාන්නේ. දෙහනම් වෙන්නේ වැරදි වෙන එක මනුස්ස ගතියක්. ඒවට සමාව දෙන එක දේව ගතියක්. තමන් අතින් වෙච්ච වැරද්ද පින්වතුනි, ගුරුවරයා අහන්න කලින් හෝ ගුරුවරයාට වටින් ගොඩින් ආරංචි වෙන්න කලින් ගිහිල්ලා කියන එක පින්වතුනි බ්‍රහ්ම ගතියක්. ඒක බ්‍රහ්ම ගතියක්. වැරදි නොවන එක පින්වතුනි ආර්ය ගතියක්. වැරදි නොවන එක ආර්යත්වයට පත් වෙන පින්වතුනි ඒ කෙනාගෙන් වැරදි වෙන එක අඩු වෙනවා. උත්තම ආර්යයන් වහන්සේ අතින් වැරදි වෙන්නේ නැහැ. කවුද ඒ උත්තම ආර්යයන් වහන්සේ? තථාගතයන් වහන්සේ. එහෙනම් ආර්යත්වයට පත් වීම තමයි තියෙන්නේ වැරදි වෙන එක නවත්ත ගන්න පුළුවන් එකම ක්‍රමය. වැරදි වෙන්නේ නැහැ ඒ අය අතින්. හැබැයි වෙච්ච වැරද්දක් හංගගෙන ඉන්න එක හෝ අහද්දි නොකිය ඉන්න එක හෝ වැච්ච වැරද්ද තමන්ගේ ගුරුවරයාට කියන්න එපා කියලා හරි කවුරු හරි කෙනෙක් කියනවා නම් ආන් ඒක නම් පින්නේ බලු ගතියක්. කවදාකවත් ඒ තත්ත්වයට පත් වෙන්න එපා. අපි තුම ඔබේ දරුවෙක් අතින් වැරද්දක් වුණා පින්වතුනි, ඒ වැරද්ද ඔබට කියන්න ප්‍රමාද වුණා කවුරු හරි. නෑ දරුවා කිව්වේ නෑ, වටින් ආරංචි වුණේ. ඔබ ඊට පස්සේ හොයලා බලද්දි ඒ දරුවාට ඒ වැරද්ද කියන්න එපා කියලා, ඔබත් එක්ක කියන්න එපා කියලා තව කෙනෙක් එයාට කියලා, එයාගේ යාළුවෙක්. පින්නේ වැරද්ද කරපු එක නෙමෙයි දරුණු. ඒ දරුවා අසත්පුරුෂ සේවනයේ ඉන්නේ. ආන්න ඒක ඊට වඩා දරුණුයි. මොකද ඒ දරුවා බල්ලොත් එක්ක ඉන්නේ තියෙන්නේ බලාගෙන ගෙදරේ මැක්කොත් එක්ක. වැරද්ද කරපු එක පින්නේ හදා ගන්න පුළුවන්. මොකද වැරදි කරන එක මනුස්ස ගතියක්. හැබැයි ඒක බල්ලෙක් වුණොත් පින්නේ බල්ලොන්ව හදන්න බෑනේ. බල්ලොන්ව පන්නල දාන්න තියෙනවා. බල්ලොන්ව හදන්න බෑ. තිරිසන්නේ. දැන් මනුස්ස භාවයේ ඉක්මවලා තියෙනවා. ආන් ඒ නිසා පින්වතුනි ඔබ දවසින් දවස මනුස්සත්වෙන් ආර්යත්වයට පත් වෙනවා. එහෙනම් වැරදි කරන එක මනුස්ස ගතිය, වැරදට සමාව දෙන එක දේව ගතිය. තමන් ඇතින් වැරද්දක් වුණොත් පින්වතුනි මේ වැරද්ද කියලා පාපොච්චාරණය කරන්න. කවදද? වැඩේ ආරංචි වෙලා ගෙදරට ලියුමක් ඇවිල්ලා ඔක්කොම වුණාට පස්සේද? නැහැ පින්වතුනි, වෙච්ච සැනින් ඔබට තේරෙනවා නම් ඔබට වැටහුණා නම් අනේ මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා නේද වැරදින් මට දැන් ඒක තේරෙන්නේ පින්නේ වෙච්ච ගමන් ගිහිල්ලා කියන ඔබට ඒක මතක් වෙච්ච ගමන් ගිහිල්ලා කියන්නේ සමහරට ඒක කියන්න වෙලාව නෙමෙයි නම් අවස්ථාවක් හොයාගන්න මට වයතින් මගේ අතින් වැරද්දක් වුණා මට පොඩ්ඩක් වත් ඒක කතා කරන්න පුළුවන් අවස්ථාවක් හොයාගන්න පින්තු ඒක හරිය වටිනවා මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ගමන තුල පින්නේ ඔබ යා යුතු සම්දිස්ථාන මම මේ කියන්නේ ඒක පින්නේ බ්‍රහ්ම ගතියක් දේව ගති ඉක්මවපු ගතියක් ඒක බ්‍රහ්ම ගතියක් ඕන් ඔතනට පත් වෙච්ච කෙනාට තමයි පින් යම් දවසක තමන් අතින් වැරදි නොවන තැනට පත් වෙන්න පුළුවන්. ආන් එකට කියනවා ආර්ය ගතිය කියලා. හැබැයි කවදාකවත් මේ බලු ගතියට නම් පත් වෙන්න එපා. එහෙනම් අපි හිතමු ඔබත් එක්ක ආයතනයේ වැඩ කරන කෙනෙක්. එයා ගතින් වැරද්දක් වෙනවා. පින්දුන ඔබ කවදාක්වත් දිවුරා ඔබ ඔබට පොරොන්දු වෙන්න පින් උතනේ. කවර කවදාක්වත් එයාට කියන්න එපා. ඕක බොස්ට අහුවෙන්නේ නැති වෙන වහලා දාන්න කියලා. කවදාකවත් පින්දුන එහෙමනම් කියන්න එපා. ඕක තඩි බලු ගතියක් ආයේ මිනිස්සෙක් වෙන්න තිබ්බ යම් වරමක් තිබනම් පිටින් ඒක ඔබ ඒක ඒකට ඔබ ටටා කියලා කියන්නේ. කවදාකවත් පිටින් එහෙම කියන්න එපා. වැරද්දක් වුණා නම් ඒ වැරද්ද කියන්න එපා කියලා. ඒ තමන්ගේ හාම්පුතායෙක් හෝ තමන්ගේ ගුරුවරයෙක් හෝ තමන්ගේ දෙමව්පියෙක් හෝ එහෙම කියන්න එපා කියලා තියෙන කවදාකවත් කිසිම කෙනෙකුට උපදේශයක් දෙන්න එපා. ඒක පින්විතනේ අර කෙනා අප්‍රසාදයට පත් වෙන යම් දවසක මේක ආරංචි දෙයයි සත්‍ය කියන එක හැමදාම වහගෙන ඉන්න බෑ. දෙක කරපු වැරද්දක් පින්දුන අර මනුස්සයා දවසින් දවස පසුතැවෙනවා. එයා තැම්බෙනවා පිච්චෙනවා පින්දුන කරපු වැරද්දත් එක්ක. එහෙනම් ඒ මනුස්සයා යහපතක්ද කරේ කියන්න එපා කියලා. නෑ නෑ. මොකද තමන් කරපු වැරද්ද පින්දුන හැමදාම තමන්ට මතක් වෙනවා. අර ගුරුරයා දකිද්දි, තමන්ගේ මනුස්සයව දකිද්දි, තමන්ගේ බිරිඳව දකිද්දි, තමන්ගේ හාම්පුතාව දකිද්දි පින් හැමදාම මතක් වෙනවා තමන් කරපු වැරද්ද. ඒ වැරද්ද මතක් වෙන මෙයා දවසින් දවස අප්‍රසාදයටපත් වෙන්නේ. එහෙනම් ප්‍රසාදේ නැති හිතේ කවදාකවත් ඉන්නේ නිවනක් වැඩෙන්නේ නැහැ. නිවන නෙමෙයි සමහරලට මේ මනුස්සයා පිටිනේ ඉවසගෙන ඉන්න බැරි තැන සමහරට කියලා ජීවිතේ හානි කරගන්නේ. ඒකට මුලපිරුවේ ඔබ ඔන්න ඔය බලු වැඩේ නම් කරන්න එපා. කවදාකවත් වැරද්ද කරපු වෙනට උපදෙසක් දෙන්න එපා පිටිනේ වැරද්ද හංග ගන්න කියලා. කවදාකවත් කියන්න එපා. අපි තුමෝ කඩේට ගිහිල්ලා පිටිනේ මාරු සල්ලි ටික වැඩි පුරාව රුපියල් 50ක් දුන්නේ රුපියල් 20ක් මාරු දෙන්න තිබ්බේ වැරදිලා අපින රුපියල් 40ක් මාරු දුන්නා සමහරු මෙයා කළා ඇති ඉස්සර යාළුවා දැක්කා ආ දාගෙන සාකයෙන් කට පියාගෙන ඵලයන් මොන ගතියක්ද ඔය බලු ගතිය ඔය බලු ගතිය පින්විතින් කවදාකවත් ඔය වැඩේ කරන්න එපා පින්විතින් ඒක නා උනන්දු කරවන්න අර සල්ලි ටික ආපහු දෙන්න ඔබ උනන්දු කරවන්න පින්විතින් මේ මිනිස්සයා මම මේ ගැන අහගෙන මිනිසුන් උනන්දු කරවන්න කියලා නෙමෙයි හොඳේ ඔබ ඉස්සරහ කවුන්ටර් එකේ ඉන්න ඔයා බඩු අරගෙන එයා සල්ලිත් අරගෙන යනවා ඔබ දැක්ක වැඩිපුර ටිකක් ආව මේ එක්ස්කියුස් මී හොම්බ තලා ගන්න එපා නිකන් ඒ මනසට ඕන දෙයක් කරගත්ත දැන් ඒක අපායට යනවා කියලා ඔබ යන්න ඕනේ නැන් නවත් ඉඳින් ඔබට වගකීමක් තියෙනවා යම් පිරිසක් ගැන ඔබට ඔබේ දරුවෝ ගැන වගකීමක් තියෙනවා ඔබේ බිරිඳ ගැන ඔබට වගකීමක් තියෙනවා හා ස්වාමි පුරුෂයා ගැන වගකීමක් තියෙනවා ඔබත් එක්ක එකට ඔබත් එක්ක වැඩ කරන කෙනා ගැන වගකීමක් තියෙනවා ආන් එයාට පිටින් කවදාකවත් වැරදි වැඩ කරන්න අනුබල දෙන්න එපා මොකද පාපේ කරත් වැරදි ඒකට අනුබල දුන්නත් වැරදි හොරකමට අනුබල දෙන එකත් වැරදි පිටින් ඒක ඔබ තිරිසනෙක් කරන්න පුළුවන් ඔය කරන වැඩේ ඔබට හිතේ ඉතින් මට වාර්ෂිකයක් උන්නේ නැහැ නේ මං ඉල්ලුවේ නැහැ රුපියල් 20 එක නෑ නෑ පින්විතනේ නමුත් ඔබ ඒ කෙනාට කරපු වින්නහිය අර රුපියල් 20 පාඩු වෙච්ච මුදලාලි ගැන නෙමෙයි මේ කියන්නේ මේ මනුස්සයාගේ හිතට වැදිච්ච ඒ ගත්ත පාඩම සම්පූර්ණ වැරදි පාඩමක් නේ වංචා කරන්න ඉගෙන ගත්තේ මම පුංචි කතාවක් කියන එක කියලා අවසන් කරන්න එක්තරා දවසක් පින්විතනේ ඔබේ ජීවිතේත් මේක ගැළපෙනවා ඇති විශේෂයෙන් දරුවෝ එහෙම ඉන්නවනම් හොඳට කල්පනා කරලා බලන්න මේ වැදගත් වටිනා පාඩම් පිටින් මේවා අනිත්‍ය දුක නැත්තම නෙමෙයි නමුත් අපේ ජීවිතේට එකතු කරගත යුතු වටිනා පාඩම් මේවා දවසක් පිටින් මහත්ෙක් තාත්ත කෙනෙක් තමන්ගේ පුංචි දරුවත් එක්ක යනවලු එක්තරා ස්පෝර්ට්ස් ක්ලබ් එකකට අපි තුමු ටෙනිස් ගහන්න කියලා මේ දෙන්න ගිහිල්ලා ටිකට් ඔෆිස් එක ගාව දැන් ටිකට් කවුන්ටර් එක ගාව දැන් නැවතිලා ඉන්නේ. ඉතින් ටිකට් කවුන්ටර් එකේ ඉන්න මහත්තයෙක් යා තමයි ටිකට් විකුණන්නේ. බෝඩ් එකක් ගහලා තියෙනවා එතන. වැඩිහිටියෙක්ට නම් රුපියල් 1000යි. ඒක ඩොලර් වලින් ඒ කතාව මම අහුවේ මම රුපියල් වලට මම හරවල කියන්නේ. අපි කතාවනේ ගන්න ඕනේ කවදද දවස මොකක් හඳගෙනද ගියේ. ඒක නෙමෙයි මෙතනින් ගන්න තියෙන්නේ. එක්ස්චේන්ජ් රේට් එක කවද මොකද්ද ඒක වෙන අදාළ විදිහනේ පාඩම ගමු මේකෙන්. එහෙන් ගහලා දිනන ඇඩල්ට්ස් ලට වැඩිහිටියොන්ට රුපියල් 1000යි. අවුරුදු 14ට වඩා අඩු අයට අවුරුදු 14ට වඩා අඩු අයට half price. එහෙනම් රුපියල් 500යි. එහෙන් තාත්තා පෙන්නේ මේ පුතත් අරගෙන ගියාලු ටෙනිස් ගහන්න. ටිකට් කවුන්ටරේ ගාව දැන් ටිකට් එකක් ගන්න. අර මහත්තයන් අහනු කීයද කියලා. ඉතින් කවුන්ටරේ ඉරු මහත්තයා මේ තාත්තයි පුතයි දිහා බල්ලා කියනවලු 1500යි සර්. දැන් මේ මනුස්සයා මේ දරුවගේ වයස ඇහුවේ නැහැ. හැබැයි මෙයා ටිකක් කොටයි මේ පුතා. පුතාගේ වයස අවුරුදු 14යි. අරගෙන 14ට වඩා අඩු නම් රුපියල් 500යි. පුතාගේ වයස අවුරුදු 14යි. 14 ලැබලා මම හිතන උපන් දිනේට ටෑග්ගක් විදිහට තමයි මේ බැඩ්මින්ටන් ටෙනිස් ගහන්න එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 14 ලැබලා දැන් දරුවට. එහෙනම් අවංකවම ටිකට් ගන්න ඕන 14ට වැඩි ටිකට් එකක් නේද ගන්න ඕන. එහෙනම් කීයද රුපියල් 2000ක් වියදම් කරන්න ඕන හරිනම්. හැබැයි අර කවුන්ටර් හිටපු මහත්තයා කියනවලු ඉතින් පුතාට වයස අවුරුදු 14ක් නැහැ කියලා උපකල්පනය කළා කොටයින් එච්චර වයස පේන්නේ නැති නිසා 14ක් පේන්නේ නැති නිසා කියලා 1500යි කියලා. මේ තාත්තා පින්න අර බෝඩ් එක දිහා බල්ල කියනවලු මේක හැටියට 1500ක් වෙන්න බෑ නේද? ඊපෙල් 2000ක් වෙන්න එපයි. ඇයි සර් කියලා අර මහත්තයා අහනවලු. නෑ මගේ පුතාට ඔව් සර් 14ට අඩු අයට අපි 500යි ගන්න. ආ මෙයාගේ අවුරුදු 14ේ බර්ත් ඩේකනේ ගිය සතියේ. ඉතින් දැන් මෙයාට වයස අවුරුදු 14යි. එන සමර ටිකට් දෙකක් දෙන්න. දැන් මේ පොඩි එකා පිටින් ඔක බලන් ඉන්නවා. ටිකට් දෙකක් ගත්තා. තාත්තා දැන් අතිනුත් අල්ලගෙන යනවා ක්ලබ් එක ඇතුළට. යන ගම්පෙන්නේ. අනේ ඊට කලින් අර කවුන්ටර් හිටපු මහත්තයා අහනවලු සර්. දැන් පුතා මේක බලන් ඉන්නේ සර්. සර් මම හිතේ පුතාට වයස අවුරුදු 14ට අඩුයි කියලා. සර් මට කිව්වේ නෑ නේක. ඉතින් මම ටිකට් එකයි භාගයක් අඩක් දිසරට තිබ්බනේ. ටිකට් එකයි භාගය අරගෙන දරුවත් එක්කන් යන්න. මං කිව්වේ නෑනේ ටිකට් දෙකක් ගන්න කියලා. එයාලා ඉතින් අර තාත්තා කියනවලු. මාත්‍යව. මං කැමති නෑ. මගේ පුතා ඉදිරියේ. මගේ පුතාට උගන්වන්න රුපියල් 500කට බල්ලෙක් වෙන්න කියලා. රුපියල් 500කට මගේ ආත්මය පාවා දෙන්න තරම් තුච්ච නින්දිත තාත්ත කෙනෙක් කියලා මං කැමති නෑ මගේ පුතා හිතනවට කියලා. බලන්න මේ කොච්චර වටින පාඩමක්ද කියලා. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ කොහොමද කටයුතු කරන්න කියලා. ඒ තාත්තගෙන් තියෙන ලොකු පාඩමක් ඉගෙන ගන්න තියනවද නැද්ද? එහෙනම් පින්විතනි ඔබ යම් තැනකට ගිහිල්ලා ටිකට් ගන්න තියන නම් මොකක් හරි දෙයකට ඒ බෝඩ් එකේ ගහලා තියනවා නම් මෙන්න මේ වයසෙන් උඩ මෙච්චරයි මේ වයසෙන් යට මෙච්චරයි කියලා. ඔබේ දරුවා ඒ වයසට ඇවිල්ලා නම් මේ උදාහරණේ හැටියට පින්විතනේ ඔබ කවදාකවත් වංචාව කියන එක දරුවා ඉදිරියේ පෙන්වන්න එපා පින්විතනේ. වංචාව කොහොමත් කරන එක වැරදි. නමුත් ඔබේ දරුවා ඔක බලාගෙන ඉන්නේ. ඔය දරුවා දැනගත්තා නම් මේ රුපියල් 500කට මගේ තාත්තා කරන බලු වැඩ. දැන් ওই තාත්තා ගැන දරුවා මොකද හිතන්නේ ඉන්නේ පස්සේ? ඔබ ගැන තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා නේද පින්විතනි? ඒ තත්ත්වයට පත් වෙන්න එපා. හැම වෙලාවෙම පින්විතනි අවංකත්වයටම කොඩිය දාන්න. අවංක වෙන්න. නැත්තම් කොහොමද ඔබ අවංකයි පිවිතුරුයි පවසරයි කියලා වඩ? පවිතුරුයි පිරිසුදු පවසරයි කියලා වඩ? ගිය බදාදසේ ගුරුහඟනන වහන්සේ කතා කරන්නේ නේද දේශනායි? ඒ දරුවට පින්දින ආදර්ශයක් ඒ තාත්තා දුන්නේ. පුතේ කවදාකවත් මේ රුපියල් 500 නෙමෙයි රුපියල් 5 කෝටියටවත් පින්වතුනේ. ඔබේ ආවංකත්වය පාවා දෙන්න එපා. මොකද නැත්නම් ඔබට ප්‍රීති බනිස් කන්න හම්බෙන්නේ නැහැ. ඒ රුපියල් 500 ඉතුරු කරගත්තොත් රුපියල් 500ක් ඉතුරුණා. රුපියල් 500න් සමහරට ගිල්ල ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා එයි දෙන්න. ෆ්‍රයිඩ් රයිස් එකේ සතුට කොච්චර කල්ද? කන වෙලාවට විතරයි. හැබැයි අදටත් අපි මේ කතාව ගැන කතා කරනව නේද? සමහරට ඒ තාත්තයි පුතයි පින්දුනේ දැන් මැරිලත් ඇති. අපි දුමු අවන් ඇත්ත සිදුවීමක් කියලා. අදරත් අපි කතා කරනව නේද ඒක ගැන. එහෙනම් මේක කියද්දී ඔබේ හිතේ යම් ප්‍රසාදයක් ප්‍රීතියක් නැගුණා නම් ඒ තාත්තා පින්දුනේ යම් තැනක ඉඳන් පින් අනුමෝදන් කරොත් පින්දුනේ මේකත් ඇදිලා එනවා. ඒ තාත්තර පින්දුනේ ඔය සිද්ධිය මතක ඇති තාක් කල් ඒ තාත්තර ඔක කී සතුටටපත් වෙන්න බැරිද? ඒක ගැන හිත සතුටටපත් වෙන්න බැරිද? තාත්තගේ පුතාට බැරිද පින්දුනේ අනේ මගේ තාත්තා මෙන්න මෙහෙම කෙනෙක් කී හැමදාරම සතුට වෙන්න. එහෙනම් මොකද ඔක එක්ස්පයරි ඩේට් එක? තියෙනවද? නැහැ. ප්‍රීති බනිස් වලට එක්ස්පයරි ඩේට් නැත. මැනුෆැක්චරින් ඩේට් එකක් විතරයි තියෙන්නේ. නිෂ්පාදිත දිනයක් විතරයි තියෙන්නේ. කල් ඉක්ුතු වෙන දිනයක් නැහැ. ඒකයි කියපෙන්නේ පුළුවන් තරම් ප්‍රීති බනිස් කන්න පුළුවන් අවස්ථාව හොයාගන්න. ඒවා එක්ස්පයර් වෙන්නේ නැහැ. හැමදාටමත් ඔබ ගාව. ඒක කන වාරයක් ගන්න ආයෙ ආයෙ සතුට නැගිලනවා. මතක තියාගන්න පින කරන එක විතරක් නෙමෙයි පින. පින්තුනි පුණ්‍යානුමෝදනාව දස පුණ්‍යක්‍රියාවෙන් තව එකක්. ඒක buy one get one free. පින කළා පින සීපත් කරන් ආයෙ පිනක්. ආයෙ සීපත් කරන් ආයෙ පිනක්. ආයෙ සීපත් කරන් ආයෙ පිනක්. දැන් පින කරන්නේ නැහැ. ඒක සීපත් කරන ආයෙ පිනක්. එහෙනම් ඔබ නිදා ගන්න කලින් පුණ්‍යානුමෝදනාව කරනවා කියලා කියන්නේ පින් නිදා ගන්න කලින් මොකද්ද ඔය කරලා නිදාගත්තේ? පිනක්. ඒක අවින්න හරිය වැදගත් මේ දේවල්. ඉතින් ඒ නිසා පින්තුනේ කරුණු කාරණා ගොඩක් කතා කර ඒවෙන් කීයෙන් කීයක් මතකද දන්නේ? හැබැයි උත්සාහ කරන්න පින්තුනේ අර අනිත්‍යතාවය ගැන අපි කතා කරේ යම් කාරණාව. ආන් ඒ ටික ඔබේ හිතට හොඳට වැදුණා නම් දේශනාව සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. මොකද මට ඕනේ වුණේ පින්දුර ඔබේ අනිත්‍යතාවයේ සතුටෙන් ප්‍රීතියෙන් වඩන්න පුළුවන් ක්‍රමයේ මතක් කරලා දෙන්න. අනිත්‍යතාවිත කියලා කියන්නේ ඥානයක් පින්දුර. ඒ ඥානයට පත් වෙච්ච කෙනාට පුළුවන් අනිත්‍යතාවයට අහු වෙන්නේ නැතුව ඉන්න. ඒක ඥානයක්. ඕන් ওই ඥානයයි පින්දුර අපි ඔබට වඩන්න කියලා කියන්නේ. අනිත්‍ය දුක් අනත්ත වඩන්න කියලා කිව්වේ ඥානය වඩන්න. ඥානෙන් මුදුන්පත් වෙන්න. මතකයිනේ බුදු පියාණන්ස මොකද කිව්වේ? දම්සක් පැතුම් සූත්‍ර දේශනාවේ. ඥානං උදපාදී. පෙළීම උදා වුණා කියලා කිව්වේ නැන්නේ? පෙළීම සම්බන්ධ ඥානය උදා වුණා. ආලෝකය උදා වුණා. විද්‍යාව පහළ වුණා. ප්‍රඥාව උදා වුණා. ඒකෙන් ඥානය වඩන්න ඕනේ. එහෙනම් අනිච්ච වඩද්දී ඥානය වඩන්න. දුක්ඛ වඩද්දී ඒත් ඥානය වඩන්න තියෙනවා. මම මේකට අහු වුණොත් අபிසංකාරයේ දුක්කට වැටෙන්න වෙසිද්ධ වෙනවා. මම මේකට අහු වුණොත් තණ්හා කරොත් දුක්කට අහු වෙනවා. තණ්හා කරොත් විපරණාම දුක්කට අහු වෙනවා. එහෙනම් ඒක අහු වෙන බව දැනගන්න එක හොඳද නැද්ද? එහෙනම් දුක්ඛය කියලා කියන්නේ වටිනා ඥානයක් නෙමෙයිද? දුක්ඛය කියලා අඳින්න ඕනේ sad face එකද smiley face එකද? Smiley face එක. එහෙනම් ඒ වැඩ පිළිවෙල අසාරයි කියලා දැනගත්තට පස්සේ පින් දැන් ඔබට පුළුවන් නේද අසාරවත් උල් දේවල් නොකර ඉන්න? ඇයි ඔබ අද කොම්පිටු ගහන්නේ නැත්තේ? තේරුමක් නැති නිසා. එහෙනම් යම් දවසක ඔබට කියලා දුන්න පුතේ කොම්පිටු ගගා හිටියකන උඹට මිනිස්සෙක් වෙන්න බෑ. නෝ එහෙම කොහොමද කියන්නේ? යන්න ඔයා යන්න මං ඉන්න හැමදාම කොම්පිටු ගගා. ඒ මිනිස්සේ අද ඔබට මතක් වෙනවා නම් ඔබේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් අයියා කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි පින්දිනු ඔබට යම් දවසක කියන මේ ඔය කොම්පිටු ගහන වැඩේ නවත්තලා දාලා වැඩක් ඇති වැඩක් කරහන් අද ඔබ සතුටින් නැද්ද පින්දිනේ? අම්මා ඔබ ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ යන කාලේ තාත්තා ඔබට කිව්ව පුතේ ටීවී බලන එක නවත්තලා කියලා පාඩම් කරගන්න. අද ඔබ කියන්නේ නැද්ද අනේ කොච්චර වටනවද තාත්තා එහෙම කියපෙක් කියලා? තාත්තා මට අනුපුට ඔක්කේ දවාලේ දරු පෙන්නුනට එදා හතුරෙක් වගේ පෙන්නුනට අද කොහොමද පෙන්නේ? දෙවියෙක් වගේ නේද? ඇයි ඒ? අසාරවත් වූ දේවල් අසාරය කියලා එදා කියලා දුන්නා නේද පින්වතුනේ? එහෙනම් අසාරවත් වෙච්ච දේ නවත්තන්න සාරවත් වූ දේ කරන්න කියලා නේද එදත් කිව්වේ? ලෞකිකර්ථෙන්. ඒක නද ඔබ එදා කියන්නේ එදා මට හේපෙනුන ඔබ හතුරෙක් වගේ. නමුත් අද දෙවියන් වඳිනා දෑතින් ඔබ වඳින්නේ තාත්තා කියලාද කියන්නේ? ආන් ඒකයි පින්වතුනේ. එහෙනම් අසාරත් අසාර ස්වභාවයත් පින්වතුනි ප්‍රඥාවෙන් ඥානයක් විදිහට වඩන්න. වඩන්න වඩන්න පින්වතුනි ඔබ සතුටටපත් වෙනව මිසක් ඔබේ සතුට නැති වෙන්නේ නැහැ. ඕක තමයි මේ ලෝකේ තියෙන පරම ගම්භීර පරම සත්‍ය වූ පොසිටිව්ම නොලෙජ් එක. එහෙනම් මේ ලෝකේ පොසිටිව්ම දේ පින්වතුනි සම්බුදු ශාසනය. පොසිටිව්ම දහම සම්බුදු දහම. ඒකේ උරුමකාරය වෙච්ච ඔබ සියලු දෙනා මොනතරම් වාසනාවන්තයිද? සාදු සාදු. හොඳයි. එහෙනම් පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව හමාර කරමු. හොඳයි පින්තුනි, එහෙනම් සෑම සිරි දෙනාම සිහිපත් කරගන්න. අද දේශන පටන් මේ මොහොත දක්වාම ත්‍රිවිධ රත්නේ වන්දනාමාන හැප උපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරවගෙන දහම් මනසිකාරය යෙදিলা, බුදුගුණ සජ්ජහනා කළා, සිවණ පිරිස උදෙසා ආරක්ෂා සම්පත්තිය සලසා දීලා, ඒ වගේම මේ පින්වත් පිරිස උදෙසා භික්ෂුන් වහන්සේලා උදෙසා දන් පැන් පූජා කරගෙන ඔබ රාගා ගත්තා වූ අනන්ත අප්‍රමාණ වූ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමුකොටම මේ ආරාමයේ වැඩවාසය කරන්නා වූ ගුරු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සීලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികයන් සියලු දෙනාටත්, ඒ වගේම ධර්මය බයසම් පුණ්‍ය බාරට සහ සම්බන්ධව කටයුතු කරන්නා වූ මහත් මහත්මීන් සියලු දෙනාටත්, ඒ වගේම පින්වතුනි ආරාමයේ අසුරු නිසුරු කරගෙන තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගන්න වෙර විරි දරන්නා වූ ඔබ වගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සීවන පිරිසටත්, ඒ සිරු දනා කෙරෙහි මහත් වූ ලෙන්ගතුකමකින් යුක්තව සෙනෙහසෙන් අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් තමන්ගේ දහඩියෙන් මහන්සියෙන් කඳුලින් උපයා සපයා ගත්තව මිල මුදල් විය පැහැදම් කළා කිසිඳු අඩුවක් පාඩුවකින් තොරව සිව්පසෙන් සංග්‍රහ කරන්නා වූ දායක දායිකාවන් සෑම සිරු දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරු දනාටම මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුව පතුරවා හැයිමු. ඒ වගේම පින්දුන එදා ඉඳන් අද දක්වා නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් අපේ අතර පත් වෙනකන් ත්‍රිපිටක ආරූඪ කළා, ග්‍රන්ථ ආරූඪ කළා, පුස්තක ආරූඪ කළා, පින්දුනේ මෙදා දක්වා පවත්වාගෙන ආවා වූ මහානායක අනුනායක යන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය සිහිපත් කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ ඒ සිවුවන පිළිස මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරු දෙනා වහන්සේලාටත් මේ පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කරගම් පින්තුනි. ඒ වගේම ඔබේ පවුල්වල සුජීවත්ව සිටින්නා වූ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදී සිරු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ගුරු හරුකම් ලබා දුන්නා වූ ගුරුවරු ඒ සෑම සිරු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන, ඒ වගේම වැලි කැටයක තරමකින් හෝ වේවා, වතුර බිඳුවක තරමකින් හෝ වේවා, ඔබේ හිතක් කිරිදුණු වේලාවක හිත හදන්නට යම් කෙනෙක්ගෙන් වචනයකින් හරි උදව්වක් පදව්වක් ලැබුණ නම් පින්තුනි ආන්නේ සෑම සිරු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන අද මේ සද්ධර්ම දේශනාව මේ අද සීල භාවනා වැඩසටහන සම්බන්ධනට ඔබට අවස්ථාව සලසා දුන්නා වූ ඔබේ පවුලේ ඔබේ බර කරට අරගෙන කටයුතු කරන්නා වූ යම්තා පිරිසක් ඇතනම්, ඒ වගේම ඔබේ රාජකාරී ස්ථානවල අද ඔබට මෙහෙට එන්නට අවස්ථාව ඉදකට වරම් ලබා දුන්නා වූ යම්තා පිරිසක් ඇතනම් ඒ සෑම සිදු නාමත් සිහිපත් කරගෙන, ඒ වගේම පින්දු ඔබට යාන වාහන ප්‍රවාහන පහසුකම් සලසා දුන්නා වූ, ඔබට ඉදුම් හිටුම් පහසුකම් සලසා දුන්නා වූ යම්තා පිරිසක් ඇතනම් ඒ සිදු දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිදු දනාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදව පතුරවා හරින් මේ පින විහිදි පැතිරී යාමෙන්, ඒ අර වැදවැලදී තියෙනවා මොනෑම රෝගාබාධයක් ඇත්නම් ඒ සියලම ගසා දූරින් භූත වෙත්වා තමන්ගේ නිවන් මගට බාධා කරන්නා වූ මොනෑම වතුරු අන්තරාවක් ඇස්වහ කටවහ හෝවහ අවුල් දෙවසක සංකා අනවින කොට විනිහිර බන්ධන මේ සියල්ලක්ම ගසා දූරින් භූත වෙත්වා, ඒ සෑම සුරි දිනාම දසකුසලින්ම මිදෙත්වා, දසකුසලම වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර ඇදල පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේම දරුවන්සේ බලා කියා ගත්තා වූ සක්‍ර දේවඳුතුමා ප්‍රධාන කොටගත් ඒ උනාසගේ පරිවාර පිරිසත්, ඒ වගේම සදව ලෝකයේ වැඩවාසය කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික දේවි දේවතාවන් වහන්සේලා සෑම සිරි දෙනාමත්, 18ක් යක්ෂ සේනාධිපතිවරුලතු එයාගේ පරිවාර පිරිසත්, ඒ වගේම ඔබට කරදරයක් හිරිහැරක් වෙච්ච වෙලාවක ඔබට පිහිටක් රැකවරණයක් ආරක්ෂාවක් සලසා දෙන්නා ඔබට ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී වූ දෙවි දේවතාවන් වහන්සේලා පිරිසක් සිටිනවා නම් ඒ සෑම සිරි දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන අරමුණු කරගෙන ඒ සිරි දෙනාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුවා පතුරවා හරින් මේ පින විහිදී පැතිරී යාමෙන් එයාගේ දේවානුභාවයේ වැඩි වෙත්වා, ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පටිපාණ ඥානයේ පිහිටත්වා, දස කුසලින්ම මිදෙත්වා, දස කුසල්ම වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, චිරහත් කාලයක් ශ්‍රී සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා වරක බලා ගනිත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් අනන්ත සංසාරය පුරාවට ඔබට අම්මා තාත්තා උණු ඥාති හිත මිතුරු දුවා දරුවන් උණු අඹ දරුවන් උණු සහෝදර සහෝදරයන් උණු ගුරු දෙගුරුණු යම්තා පිරිසක් ඇත්නම් ඒ සිළු දාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාර පුරාවට ඔබ ණය ගනුදු නැති කරගෙන ආවා ඔබට ණය දෙන්න බලාගෙන ඉන්න ඔබෙන් ණය ගන්න බලාගෙන ඉන්න යම්තා පිරිසක් ඉන්නවා නම් පින්තුනි ආන්නේ සෑම සිදු දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිදු දනාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුවා පතුරවා හරි මේ වගේ මේ රටේ මහා ධර්ම යුද්ධය පැවතුණු කාලයේදී තමන්ගේ දිවි හිමියෙන් මේ රටේ සාමය සමගිය සෞභාගිය උදා කර ගැනීම උදෙසා ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරව ත්‍රිවිධ හමුදාවේ සේවය කරව සබල සබලියන් පොලිසිය සේවය කරව මහත්ම මහත්මීන් ඒ වගේම පින් යුද්ධයේ ජීවිතක්ෂයට පත් වෙලා ජීවිතක්ෂර පත්තුණු මිතුරු කණ්ණෑමල පිරිසක් හෝ වේවා සතුරු කණ්ණෑමල පිරිසක් හෝ වේවා ඇතනම් පින් බලාපොරොත්තුෙන් ඒ සිළු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන සුනාමි ආදී ස්වභාවික වීසනන් වලට පත් වෙලා මේ ලෝකයේ කොහේ හරි තැනක පින් ජීවිතක්ෂර පත්තුණා වූ අතුරු අන්තරා වලට පත්තුණා වූ යම්තා පිරිසක් ඉන්නු නම් පින් බලාපොරොත්තුෙන් මේ අනන්ත සංසාරේ යම් දවසක මට අම්මා වුණා නේද මට තාත්තා වුණා නේද කියන කාරණා මහා මෙත්තා සහගත චේතනාවකින් යුක්තව සිහිපත් කරගෙන ඒ සිරු දනාව කෙරෙහිත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතරෝ හරින් මේ පින විහිදී පැතිරි යාමෙන් ඒ සිරු දනාව අතර යම් කිසි කෙනෙක් අභව ස්ථානක ඉපදලා ඉන්නවනම් එයින් අතමි දේවා සම්දිරි සුගති අත්භවයක්ම ලබත්වා සසර පුරාවටම කරගෙන ආව සිරුම නාය ගනුදෙනු මෙතනින් මහවර කරත්වා දසාකුසලෙන්ම මිදෙත්වා දස කුසලම වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්යදල පින් අනුමෝදන් කරන් අවසාන වශයෙන් එහෙනම් සිහිපත් කරගන්න පින් දින අදෝදාසන පටන් මේ මොහොත දක්වා ඔබ කර කියා ගත්ත අනන්ත අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියත් ඒ වගේම පුණ්‍ය අනුමෝදනා උතුරින් නැවත වාරයක් උප්පද්දව ගත්ත මහා පුණ්‍ය කුසල කර්මයන්ගේ බලමහිමින් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාර දෙලා අදිෂ්ඨාන කරන්න ඒ පහළ වනු අරිහතුන් වහන්සේලා අතරට අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබටත් මටත් අප සියලු දෙනාටත් එකතු වන්නට වාසනාව ලැබිලා මේ මනුසත් භවය තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාල නিত্য මංගල පරම සුන්දර අමනුත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියන සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සියලු දෙනාම පින්දින මොහොතක් මාත් එක්කම මේ ආකාරයෙන් සිහිපත් කරන් මාත් එක්කම කියන්න මම සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු